නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සම්මා සංකප්පෝ ආනන්ද භාවිතෝ බහුලීකතෝ රාග විනය පරියෝසානෝ හෝති දෝෂ විනය පරියෝසානෝ හෝති මෝහ විනය පරියෝසානෝ හෝති ඉති සද්ධාවන්ත පින්වත්නි, අපි මේ දිනවල ආරෂ්ඨාංග මාර්ගයේ මුල් කරගෙන ධර්ම දේශනා මාලාවක් පවත්වාගෙන යනවා. ඉතින් මේ සඳහා අපි මාතෘකාව සපයාගත්තේ මග්ග සංයුත්තේ, සංයුත්තනිකායේ මග්ග සංයුත්තේ එන බ්‍රාහ්මණ සූත්‍රයෙන්. ඉතින් මේ අවස්ථාවේදී මූලික වෙන්නේ ජානුස්සෝනි කියන බ්‍රාහ්මණෙක් තමන්ගේ සුදු අශ්වයෙන් යොදපු සුදු පාට වහලක් සහිත සුදු පාට සියලු ආභරණ පැළඳගෙන සුදු පාට වස්ත්‍රයෙන් සරසිලා තමන්ගේ ඒ රථාචාර්යත් සියලු සුදු පාට වස්ත්‍රයෙන් සරසවාගෙන මේ ශ්‍රවස්නුවර හරහා යනවා. ඉතින් සියල්ල සුදු පාට වෙච්ච මේ සුවිශේෂී රථය දකින ඒ නගරවාසී ජනකාය ඒ පිළිබඳව මමිතේ පළ කරනවා. ඉතින් ඒ වගේමයි ඒ අය මේක දිව්‍ය යානාවක් වශයෙන්, මේක බ්‍රහ්ම යානාවක් වශයෙන් සඳහන් කරනවා. ඉතින් මේ අවස්ථාවේදී ආනන්ද ස්වාමීන් වහන්සේ පිණ්ඩපාතේ වැඩම කරලා ඉන්නේ. ඉතින් උන්වහන්සේ දකිනවා මේ රථය. ඒ වගේමයි මේ රථය දැකලා මවිතය පළ කරන, විශ්මය පළ කරන ඒ අනෙකුත් ජනකායත් දකිනවා. ඉතින් මේක හිතේ සටහන් කරගෙන ආපු ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට මේ කරුණ සඳහන් කරනවා. මේ විදිහට තමන් වහන්සේ පිණ්ඩපාතේ වැඩි අවස්ථාවේදී මෙන්න මේ ජානුස්සෝනි කියන බ්‍රාහ්මණයා අර වගේ සියල්ල සුදුපාටින් සැරසිලා, සියල්ල සුදුපාට වෙච්ච ඒ සුවිශේෂී අශ්ව රථයක නැගිලා මේ සැවැත්නුවර හරහා යමින් සිටියා. ඉතින් ඒක දැකපු පිරිස බොහොම උද්දාමයට පත් වුණා. ඒ ගැන මෙන්න මේ වගේ ප්‍රකාශ කරා කියලා ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. සඳහන් කළා, පුංචි ආරාධනාවක් කරනවා, භාගතුන් වහන්සේට පුළුවන්ද මෙබඳු බ්‍රහ්මයානාවක්, මෙබඳු දිව්‍යයානාවක් මේ ධර්ම විනය පැත්තෙන් අපිට දේශනා කරන්න කියලා මේ වගේ පුංචි ඉල්ලීමක් ආරාධනාවක් කරනවා. තේ අවස්ථාවේ තමයි බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථාව මූලික කරගෙන බුදුරජාණන් වහන්සේ සින්ද කියනවා, ඉමස්සේවකෝ ඒතං ආනන්ද අරියස්ස අට්ඨංගිකස්ස මග්ගස්ස আদি වචනං බ්‍රහ්මයානං ඉතිපි ධම්මයානං ඉතිපි අනුත්තරෝ සංගාම විජයෝ ඉතිපි. ආනන්ද, මේ බුද්ධ ශාසනය තුල, මේ ආර්ය ශාසනය තුල ඒ බ්‍රහ්මයානාවක් වශයෙන්, ධර්මයානාවක් වශයෙන්, ඒ වගේම මේ අනුත්තර වූ කෙලෙස් ඕගය තරණය කිරීම සඳහා උපකාර වන සංග්‍රාම රාජයක්, මේ රථයක් වශයෙන් හඳුන්වන්න පුළුවන් ඒ ආරෂ්ඨාංක මාර්ගය. එනිසා මේ ආරෂ්ඨාංක මාර්ගයට කියන සමාන වචනයක් තමයි බ්‍රහ්මයානය කියලා කියන්නේ, දිව්‍යයානය කියලා කියන්නේ, ධර්මයානය කියලා කියන්නේ. ඉතින් අපි එතකොට මේ කාරණාව මුල් කරගෙන ඒ ආරෂ්ඨාංක මාර්ගයේ කරුණු එකින් එක විස්තර කරමින් දැන් පැමිණෙනවා. ඉතින් අපි මේ වෙනකොට සම්මා සංකප්ප කියන මේ දෙවන කොටසේ තමයි දැන් ගත කරන්නේ. දෙවන මාර්ග අංගය ගැන තමයි අපි සාකච්ඡා කරමින් පසු වෙන්නේ. ඉතින් මේ අවස්ථාවේදී අපි කෙටියෙන් මතක් කරගත්තොත් සම්මා සංකප්ප කියන අවස්ථාව බුදුරජාන් වහන්සේ අවස්ථා දෙකකට බෙදනවා. එකක් තමයි සාසවා පුඤ්ඤ භාගියා උපදි වේපක්ඛා කියලා. ඒ කියන්නේ ආශ්‍රව සහිත පුඤ්ඤ පක්ෂයේ පිහිටා සිටින උපදි විපාක ලබා දෙන සම්මා සංකප්පයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේමයි ආශ්‍රව රහිත ආර්ය වූ ලෝකෝත්තර වූ මාර්ගාංගයක් බවට පත් වන සම්මා සංකප්පයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් එතකොට මේ සම්මා සංකප්පයේ එහෙමනම් අපිට අවස්ථා දෙකක්, එහෙමත් නැත්නම් ක්‍රමානුකූලව වර්ධනය කරගෙන යන මට්ටම් දෙකක් අපිට හඳුනා ගන්න පුළුවන්. ඉතින් මුල්ම අවස්ථාවේදී අපි කලින් සතියේදී හඳුනාගත්ත මිච්ඡා සංකප්ප ප්‍රධාන වශයෙන් තුනක් තියෙනවා. ඒ තමයි කාම සංකප්ප, ව්‍යාපාද සංකප්ප, විහිංසා සංකප්ප කියලා කියන්නේ. අපිට විවිධාකාර ලස්සන රූප බලන්න තියෙන ආසාව, ඒ වගේම මේ ලස්සන රූප, ඒ වගේමයි සද්ද අහන්න තියෙන ආසාව, ඒ විවිධාකාර සද්ද, රස බලන්න තියෙන ආසාව, ඒ රස, ඒ වගේමයි ගඳ සුවඳ බලන්න තියෙන ආසාව, ඒ ගඳ සුවඳ, රස බලන්න තියෙන ආසාව, ඒ රස, විවිධ ස්පර්ශයන් ලබන්න තියෙන ආසාව, ඒ විවිධ ස්පර්ශයන් කියන මෙන්න මේ අපේ හිතේ තියෙන ආසාවත්, ඒ කාමයන් කෙරෙහි තියෙන ආසාව, එක අතකින් එක මට්ටමක කාම තණ්හාවක් වශයෙන් කාම සංකල්පනාවක් වශයෙන් හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒ කාම සංකල්පනාවට ඒ කාම තණ්හාවට හසුවන ඒ බාහිර අරමුණු ටික අපිට කාම වස්තු වශයෙන් හඳුනා ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ පංචකාමයන් ඔස්සේ යන ගතිය අපි කාගේ හිතවලත් තියෙනවා. ඉතින් අපි මේ පංචකාම ලෝකයක ගත කරන අවස්ථාවක්. ඉතින් එතකොට අපේ මනුස්ස ලෝකේ, දිව්‍ය ලෝකවල, ඒ වගේමයි අපාය ලෝකවල මේ කාම භූමියේ සම්පූර්ණයෙන්ම එතකොට මේ කාමයන් ඔස්සේ ඇදෙන ගතියක්, කාමයන් ඔස්සේ යන ගතියක්, ඒ කාමයන්ට නතු වෙන ගතියක්, ඒ කාම සංකල්පනාවන්ගෙන් ඔළුව පුරව ගන්න ගතියක් තියෙනවා. ඊට පස්සේ ඒ කාම සංකල්පයන් ගෙම්ම කටයුතු කරන ඒවා ඔස්සේම යන, ඒවා ලබා ගැනීමට පොරබදන ඒ කටයුත්තේදී ඇතැම් වෙලාවට අනිත් අයත් ඒවාට උත්සාහ කරනවා දැකලා ඒ අයත් එක්ක යම් යම් විරසක වීම ඇති වෙලා ඒවා පදනම් කරගෙනම හිතේ ව්‍යාපාදයක්, වෛරයක්, ද්වේෂයක්, තරහවක්, නොරුස්නා ගතියක් මේ සියල්ල පහළ වෙන්නත් පුළුවන්. එතකොට අන්න ව්‍යාපාද සංකල්පත් ඒ අනුව විහිදිලා යනවා. ඒ වගේමයි තවත් තමන්ට සතුරු වෙච්ච කෙනෙක්, තමන්ට අහිතකර කෙනෙක්, තමන්ට තරංගයක් දෙන කෙනෙක්, තමන්ගේ වචනය අහන් නැති කෙනෙක් විනාශ වේවා, නැසේවා, යාට හානියක් වේවා කියලා යම්කිසි විහිංසා සංකල්පයක් හිතේ ඇති වෙන්නත් පුළුවන්. එතකොට මෙන්න මේ පැති තුන බුදුරජාන් වහන්සේ පෙන්නනවා හිතේ පහළ වෙන මිච්ඡා සංකල්ප වශයෙන්. ඉතින් එහෙමනම් අපි මේවා හඳුනගෙන ඒ වෙනුවට යහපත් සංකල්ප, යහපත් චේතනා, යහපත් සිතුවිලි හිතේ ඇති කරගන්න යම් වෑයමක් දරන්න වෙනවා. අන්න ඒ මට්ටම මූලික වශයෙන් හඳුනා ගන්න පුළුවන් අපි සම්මා සංකල්පයකට අවතීර්ණ වීම. හැබැයි තාම ඉතින් ලොකු ගැඹුරු ප්‍රඥාවක් නැහැ. එයා තාම ඉන්නේ කෙනෙක් පුද්ගලයෙක් වශයෙන් මම නිවැරදි සංකල්පනාවන් සහිත කෙනෙක් විය යුතුයි. මගේ හිතේ තියෙන කාම සංකල්පනාවන් යම් වශයෙන් හෝ යටපත් කරගන්න, බැහැර කරගන්න උත්සාහන්ත විය යුතුයි. හිතේ තියෙන ද්වේෂය, වෛරය බැහැර කරගන්න උත්සාහන්ත විය යුතුයි. ඒ වගේමයි හිතේ තියෙන විහිංසා සංකල්පනාවන් දුරු කරගන්න උත්සාහන්ත විය යුතුයි කියලා අන්න කෙනෙක් උත්සාහන්ත වෙනවා. ඒකත් ලොකු කුසලයක්, ඒකත් ලොකු චිත්තෝපපාදයක්, ඒකත් ඉතාම වටිනා කාරණයක්. ඉතින් ඒ නිසා ඇතම් කෙනෙක් මේ සඳහා උත්සාහන්ත වෙනකොට අපිට දැනගන්න පුළුවන් එයා දැන් මේ කලින් කියපු මිච්ඡා සංකල්ප වලට විරුද්ධ වෙච්ච වෙනත් සංකල්ප තුනක් දිනු කරන්න උත්සාහන්ත වෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාන් වහන්සේ පෙන්නනවා ඒක තමයි නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප. එයා මොකද කරන්නේ? එයාගේ හිතේ නෙක්ඛම්ම සංකප්පයක් දිනු කරනවා. දේවල් අල්ල ගන්නවා වෙනුවට, ග්‍රහණය කර ගන්නවා වෙනුවට, මගේ කියා ගන්නවා වෙනුවට, පුළුවන් තරම් තමන්ටම අයිති කර ගන්නවා වෙනුවට එයා පුළුවන්ද කියලා බලනවා තවත් කෙනෙකුට යමක් දෙන්න. ඒක පූජා බුද්ධියකින් වෙන්න පුළුවන්, අනුග්‍රහ බුද්ධියකින් වෙන්න පුළුවන්. ඉතින් මේ කොයි ආකාරයෙන් හෝ තවත් කෙනෙක් සමග තමන්ගේ තියෙන දේවල් බෙදා හදා ගන්න, ඒ වගේම තවත් කෙනෙකුට පිහිට වෙන්න, තමන්ගේ ශ්‍රමයෙන් වෙන්න පුළුවන්, ධනයෙන් වෙන්න පුළුවන්, දැනුමින් වෙන්න පුළුවන්, මේ කොයි ආකාරයෙන් හරි තවත් කෙනෙක් එක්ක තමන් සතු සම්පත් බෙදා ගන්න, අනිත් අයට පරිත්‍යාග කරන්න පුළුවන්ද කියලා අන්න එයා නෙක්ඛම්ම සංකල්පනාවක් මූලික වශයෙන් හඳුන ගන්නවා. එයා ඒක දිනු කරනවා. ඉතින් ඒ වගේමයි හිතේ ද්වේෂය වෙනුවට එයා හිතේ මෛත්‍රියක් දිනු කරන්න උත්සාහන්ත වෙනවා. හිතේ පහළ වෙන විහිංසා සංකල්ප වෙනුවට අනුන්ට යහපතක් වේවා කියලා හිතන සංකල්ප වෙනුවට අනුන්ට යහපතක් වේවා, අනුන් කෙරෙහි මෛත්‍රියක් පහල කරගෙන තවත් කෙනෙකුට උදව්වක් කරන්න, අනිත් කෙනෙක්ගේ දුකක් දැකලා ඒකෙන් කම්පණයටපත් වෙලා ඒ සැනැත්තාවේ දුකින් මුදව ගන්න පහල කරනේ කරුණා චේතනාවක් හිතේ පහල කරගන්නත් උත්සාහන්ත වෙනවා. ඉතින් මේ මට්ටම ඇත්තරම දැන් එයා බැලුවාම කලින් හිටිය අසත්පුරුෂ මට්ටමේ ඉඳලා දැන් සත්පුරුෂ භූමියකට පැමිණුණා කියලා කියන්න පුළුවන්. දැන් එයා සත්පුරුෂයෙක්. සත්පුරුෂයෙක් වශයෙන් එයා දැන් කටයුතු කරනවා. ඊට පස්සේ දැන් එයා පිවිසෙනවා තවත් දියුණු වෙන මට්ටමකට. ඒ තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨියක් වශයෙන් දැන් එයා මේ හිතේ පහළ වෙන යහපත් සංකල්පනාවන් තවදුරටත් වර්ධනය කරන්න. මේ මට්ටමකින් සෑහීමටපත් වෙන්නේ නැතුව තවදුරටත් මේ සංකල්පනාවන් වර්ධනය කළා හිත ඉක්මවන්න, හිත සංසිඳවන්න, හිත පිරිසුදු කරන්න දැන් එතනත් උත්සාහන්ත වෙනවා. ඉතින් එතකොට අන්න බුදුරජාන් වහන්සේ කියනවා ඒ මාර්ගයකට අවතීර්ණ වෙච්ච, ඒ මාර්ගයේ වඩන්න උත්සාහවන්ත වෙන ඒබඳු තැනැත්තෙක්ගේ හිතේ පහළ වෙනවා නම් යම්කිසි තර්කයක්, ඒබඳු තැනැත්තෙක්ගේ හිතේ පහළ වෙනවා නම් යම්කිසි විතර්කයක්, යම්කිසි සංකල්පනාවක්, යම්කිසි හිත ඒ මෙතු යොමු කිරීමක්, ඒ සඳහා හිතේ එක්තරා අන්දමක පහළ කරගත්ත මෙන්න මෙහෙම කළ යුතුයි කියලා ඇති කරගත්ත යම්කිසි අදිෂ්ඨානයක්, ඒ වගේම ඒ වෙතට හිත නැඹුරු කිරීමක්, ඒ වගේමයි ඒ අනුවම හිත හැසිරවීමක්, සමහරට ඒ හිත හැසිරවීම නිසා වචන වශයෙන් පවා පිටවීමක්. මෙන්න මේ සියලු මට්ටම් බුදුරජාණන් වහන්සේ ඒ සම්මා සංකප්පයේ දිනු වෙන විවිධ පැති වශයෙන් මේ ලෝකෝත්තර සම්මා සංකප්පයේදී දේශනා කරනවා. එතකොට අපිට ඒ අනුව පැහැදිලි වෙනවා සම්මා සංකප්පය දැන් බුදුරජාණන් වහන්සේ මේ වඩන ප්‍රතිපදාවක් ගැනයි ප්‍රකාශ කරන්නේ. අර මිච්ඡා සංකල්ප බැහැර කිරීමෙන් නතර නොවි දැන් සම්මා සංකල්ප වඩන ප්‍රතිපදාවක් කෙරෙහි එතනත් අවතීර්ණ වෙනවා. ඉතින් මේ අවස්ථාවේදී ඇත්තටම සම්මා වායාමයත් සම්මා සතියත් අත්වල් බඳ ගන්නවා. මේ කටයුත්ත තනියෙන් කරන්න බෑ. සම්මා වායාමයත් සම්මා සතියත් අත්වල් බඳ ගන්නවා. ඒ වගේමයි සම්මා දිට්ඨියෙන් මඟ පෙන්වීමකුත් කරනවා. සම්මා දිට්ඨියෙන් තමයි නිවරදි එල්ලය, නිවරදි දෘෂ්ටි කෝණය, නිවරදි මාර්ගය පෙන්නලා දෙන්නේ. ඒතොර ඒ සම්මා දිට්ඨියෙන් නිවරදි මාර්ගය වෙත දිශාගත වෙලා දැන් මෙයා හිත ගැන අවධානෙන් ඉන්නවා. සම්මා සතියකින් වාසය කරනවා. හිත ගැන අවධානෙන් ඉන්නවා. ඒතොර හිතේ පහළ වෙන මිච්ඡා සංකල්පනාවන් බැහැර කරගන්න උත්සාහයක් දරනවා. අන්න එතකොට සම්මා වායාමයක් එතෙන්දී උපයෝගී වෙනවා. ඒ වගේමයි ඒ පහළ වෙන මිච්ඡා සංකල්ප වෙනුවට සම්මා සංකල්ප උපදවා ගන්නත් එයා උත්සාහන්ත වෙනවා. එතකොට නැවතත් සම්මා වායාමය එතෙන්ට උපයෝගී වෙනවා. එතකොට මෙන්න මේ කාරණා හතරක් අපිට හඳුනා ගන්න පුළුවන්. සම්මා දිට්ඨියෙන් මඟ පෙන්වීමක් කරනවා, නිවැරදි දිශාගත කිරීමක් කරනවා, සම්මා සතියෙන් හොඳ අවධානයෙන් හිතගෙන සෙවිල්ලෙන් පසු වෙනවා, ඊට පස්සේ හිතේ පහළ වෙන මිච්ඡා සංකල්පනාවන් බැහැර කරන්න සම්මා වායාමයෙන් උත්සාහ ගන්නවා. ඒ වගේමයි සම්මා සංකල්පනාවන් නිතර උපදවා ගන්නත් සම්මා වායාමයෙන් යම් උත්සාහයක් ප්‍රයත්නයක් දරනවා. එතකොට මෙන්න මේ කරුණු හතර හරියට එක යහළුව හතර දෙනෙක් බොහොම එකමුතුව කටයුතු කරනවා වගේ මේ කාරණා හතර ක්‍රියාත්මක වෙනවා. ඉතින් එතකොට අපි මේ කාරණා ගැන ගිය සතියේදී සාකච්ඡා කළා. ඉතින් අපි එතෙන්දී දැනගත්ත බුදුරජාණන් වහන්සේ බුදු වෙන්න කලින් බෝධිසත්වයන් වහන්සේ වශයෙන් අර කොහොමද විවිධ ක්‍රම අනුගමනය කරමින් මේ හිත දමනය කරන්න, හිතේ මේ පහළ වෙන විතර්කයන් සමනය කරන්න උත්සාහන්ත වුණේ කියලා අපි ඒ සම්බන්ධයෙන් ද්වේදහ විතක්ක සූත්‍රය මුල් කරගෙන කරුණු දේශනා කළා. ඒ වගේමයි විතක්ක සංඨාන සූත්‍රය කියන ඒ සූත්‍රයක් අපි උපුටා දැක්වුවා. එතෙන්දී ක්‍රම පහක් ඔස්සේ මේ හිතේ පහළ වෙන අකුසල විතර්කයන් මැඩපවත්වන්න, කුසල විතර්කයන් මතු කරගන්න එදා ඒ භාගතුන් වහන්සේ කටයුතු කරපු ආකාරය, බෝධිසත්ව අවදීදී කටයුතු කරපු ආකාරය, ඊළඟට අපිට ඒ මාර්ගය කියා දෙන ආකාරය අපි තේරුම් ගත්තා. ඊට පස්සේ අපි මතක් කරගත්ත එක කාරණාවක් තමයි දැන් මේ විවිධ ක්‍රම අනුගමනය කරමින් හිතේ යම් කිසි සම්මා සංකල්ප පැත්තකට යොමු වෙන්න එදා බෝධිසත්වයන් වහන්සේ අවබෝධ කරගත්තා. දැන් හිතේ අකුසල විතර්ක පහළ වෙනවා අඩුයි. දැන් නිතරම තියෙන්නේ කුසල විතර්කයක්. එක්කෝ නෙක්ඛම්ම සංකල්පනාවක්, එක්කෝ අව්‍යාපාද සංකල්පනාවක්, එක්කෝ අවහිංසා සංකල්පනාවක්. හැබැයි මේකම වුණත් නිතර නිතරම හිතේ වඩමින් වාසය කරනකොට දැන් ඔන්න හිතට යම්කිසි වෙහෙසක් දැනෙනවා. මොකද දැන් මේ ක්‍රමානුකූලව එන ගමනක් මෙතන තියෙන. එක පාට මෙතෙන්ට පැමිණෙනවා නෙමෙයි. අර අකුසල සංකල්පයන් හිත හිතා ඉන්න අවස්ථාවේදී එතන කොහොමත් බරපතල වෙහෙසක් තියෙනවා. නමුත් අපිට ඒක දැනෙන්නේවත් නැහැ. හැබැයි ටික ටික දැන් හිත හික්මවමින්, හිත සියුම් කරමින්, සතිමත් කරමින් එයා ඒ අකුසල විතර්කයන් වෙනුවට කුසල විතර්කයන් උපයෝගී කරගෙන, ඒ අකුසල විතර්කයන් ප්‍රතිස්ථාපනය කරාම කුසල විතර්කයන්ගෙන් දැන් හිතේ යම්කිසි නැවුම් ගතියක්, හිතේ යම්කිසි ප්‍රසාදයක්, ඒ වගේමයි හිතේ යම්කිසි සංවේදී බව වර්ධනය වීමක් සිද්ධ වෙනවා. දැන් අන්න එයාගේ හිත හොඳ පක්ෂයේ, නැත්නම් කුසල පක්ෂයේ, පුණ්‍ය පක්ෂයේ දැන් පිහිටා ගත්තා. දැන් ඒ පැත්තෙන් තමයි කටයුතු කරන්නේ. දැන් එහෙම කාලයක් යනකොට දැන් හිත තවත් සංවේදී, හිතේ හොඳ සතිමත් බවක් දැන් ටික ටික තියෙනවා. සම්මා වායාමයේ කුත් ක්‍රියාත්මක වෙනවා. සම්මා දිට්ඨියෙන් නිවැරදි එල්ලයක් ලබා දීලා තියෙනවා. දැන් එතකොට මෙහෙම කටයුතු කරනකොට එයාටම තේරෙනවා දැන් මේවා වුණත් මේ කුසල විතරකුණත් නිතර නිතර හිත හිතා ඉන්නවා කියන එකේ යම් වෙහෙසක් තියෙනවා. ඒක කායිකව පවා ඒ යෝගාවචරයට දැනෙනවා. එයා මොකද ඊට පස්සේ කල්පනා කරන්නේ? බැරිද මේ හිත මේ විතරකලනුත් මුදවාගෙන මේ හිත එක්තරා අන්දමකින් තවදුරටත් සමනය කළ කටයුතු කරන්න කියලා එයාගේ හිතේ යම්කිසි පහළ කරගන්නවා යම්කිසි චේතනාවක්. ඒතර මෙන්න මේ ක්‍රමානුකූලව මේ විතර්ක සංසිඳ වීම ගැන තවත් මේ පන්සු දොහවක සූත්‍රේනුත් අපිට යම්කිසි ගුරුහරුකමක් යම් මඟ පෙන්වීමක් කරගන්න පුළුවන්. පන්සු දොහවක සූත්‍රයත් ඊටාම වටිනා සූත්‍රයක්. ඒක අංගුත්තර නිකායේ තික නිපාතේ අන්තර්ගත වෙන්නේ. එතෙන්දී බුදුරජාන් වහන්සේ හරි ලස්සන උපමාවක් දෙනවා. දැන් මේ පින්වුතුන් දන්නවා මේ රත්තරන් ආභරණයක් හදන්න ඒ රත්තරන් හොයාගන්නේ බොහොම දුෂ්කර ක්‍රියාදාමයක් කරහා. ඉතින් මේ රත්තරන් අඩංගුයි කියලා හිතෙන යම්කිසි ප්‍රස් ප්‍රදේශයක් හඳුනාගෙන ඒකේ තියෙන පස් අරගෙන ඒවා තියෙන බොහොම බරපතල අන්දමේ අපවිත්‍ර දේවල් මුලින් අයින් කළා. ඊට පස්සේ ඊට වඩා කුඩා මට්ටමේ අඩු මට්ටමේ තියෙන අපවිත්‍ර දේවල් ඊට පස්සේ ආයෙත් යම්සි පෙරා ගැනීමකින් වගේ දෙයකින් නිසාරණය කිරීමකින් මේ අයින් කරලා ඊට පස්සේ මේවා යම්කිසි රත් කිරීමකට වගේ භාජනය කළා. මේ වගේ විවිධාකාර ක්‍රියා රාශියක් හරහා ගිහිල්ලා තමයි මේ රත්තරන් හදාගන්නේ. ඉතින් බුදුහාඳුරෝ කියනවා මෙන්න මේ උපමාව අපේ හිතත් මේ අපේ හිතේ තියෙනත් දම රත්තරන මතු කර ගන්න. ඉතින් පහසු වැඩක් නෙමෙයි. මේක දැනටමත් මේ ආගන්තුකව පැමිණිච්ච විවිධාකාර උපක්ලේශයන් නිසා විවිධාකාර ඒ අකුසල විතරකයන් නිසා මේක බොහොම අපවිත්‍රලා තියෙන්නේ. මේකේ යට ඇතුලේ තියෙන ඒ සාහරය එහෙම නැත්නම් මේ ඇතුලේ තියෙන ඒ පිරිසුදු හිත වටිනා සිත මතු කර ගන්නවා කියන එක පහසු වැඩක් නෙමෙයි. ඉතින් මේක එක එක මට්ටම් බුදුහාඳුරෝ මෙතෙන්දි පෙන්ලා දෙනවා. ඉතින් මෙතෙන්දි පෙන්නන එක මට්ටමක් තමයි යා කයින් වචනයෙන් හිතින් යම් පමණක සංවරයක් ඇති කර ගනිමින් කටයුතු කරනකොට යාගේ හිතේ පහළ වෙන ඊළඟ මට්ටම තමයි මේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කියලා කියන්නේ. ඒක ගැන අපි මේ වෙනකොටත් දැන් කතා කළා. දැන් යම්ස කෙනෙක් ඒවා සමනය කරමින් යනකොට දැන් හිතේ පහළන වෙනත් જાතියක විතර්ක. දැන් මේවට කියනවා සුක්ෂම විතර්ක කියලා. බොහොම සූක්ෂම මට්ටමේ විතර්ක පහළ වෙනවා. උදාහරණයක් වශයෙන් තමන්ගේ දරුවෝ ගැන හිතෙනවා. තමන්ගේ දෙමව්පියෝ ගැන හිතෙනවා. තමන්ගේ ඥාතීන් ගැන හිතෙනවා. තමන්ගේ ස්වාමියා ගැන, බිරිඳ ගැන, යහළු හිත මිත්‍රයෝ ගැන හිතෙනවා. ඉතින් ඒවා හිතද්දී සමාලාවට හිතෙන්නේ බොහොම කුසල් පැත්තෙන්. අපි තුමු දැන් කෙනින් භාවනාවක් දියුණු කරගෙන යනවා. භාවනාවත් යම් පමණකට වැඩෙනවා. ඉතින් එතකොට තමන්ට තේරෙනවා මේ භාවනාවේ වටිනකමක්, භාවනාවේ තියෙන ආනිසංස, තමන් අත්දකින්න ඒ කායික මානසික සුවය තමන්ට දැනෙනවා. ඉතින් ඒක දැනෙනකොට එයාට හිතෙනවා මේ සුවය තවත් කෙනෙකුට, මගේ අම්මට තාත්තට, මගේ දරුවන්ට, දෙමව මේ යාළු මිත්‍රාදීන්ටත් කියලා දුන්නා නම් හොඳයි කියලා එක්තරා අන්දමකින් හිතේ යම්කිසි කුසල විතර්කයක් පහළ වෙනවා. හැබැයි මේක බොහොම සියුම්. ඒකට අපි කියනවා ඥාති විතර්ක කියලා. මේ ඥාතීන් මුල් කරගෙන, යාළු මිත්‍රාදීන් ඥාතීන් මුල් කරගෙන මේ පහළ වෙන විතර්කයන් එකාතකින් හරීම ඒකේ වැරද්දක් නොපෙනෙන තරම් ඒක කළ යුතු හැටියට හැඟෙන, තමන්ගේ යුතුයකමක් වශයෙන් හැඟෙන විතර්ක කියලා කියන්න පුළුවන්. එතකොට තමන්ගේ යුතුයකමක් කියලා අපි හිතන නිසාම අපි ඒවා දිගට හිතනවා. සමහරවිට අපේ භාවනාව පැත්තක තියලා අපි ගිහිල්ලා ඒ අයට උදව් කරන්න යනවා, ඒ අයටත් උපදෙස් දෙන්න යනවා, ඒ අයවත් මාර්ගයට යොමු කරන්න උත්සාහන්ත කරනවා. ඉතින් මේ විදිහට අපි කටයුතු කරනවා. ඉතින් මේවා දැන් එක්තරා අන්දමකින් සූක්ෂම විතර්ක. ඊට පස්සේ තවත් පැත්තකින් විතර්ක පහළ වෙනවා රට ගැන, ජාතිය ගැන, එමත් නැත්නම් අපි ඉන්න ප්‍රදේශය, ගම ගැන විතර්කත් පහළ වෙනවා. රටේ මිනිස්සුන්ට මොනවාලාද දන්නෙත් නැහැ. දැන් මේ කාලේ හැටින්න නම් මේ පැතිරෙන කොරෝනා රෝගයෙන් කොයිතරම් මිනිස්සු අසරණ වෙලාද දන්නෙත් නැහැ. එමත් නැත්නම් රටට යම්කිසි විදේශික බලපෑමක් තියෙනවද දන්නෙත් නැහැ. මේ රටේ ආරක්ෂාව දැන් කොහොමද දන්නෙත් නැහැ. නැත්නම් තමන්ගේ ගමේ ආරක්ෂාව දියුණුව කොහොමද දන්නෙත් නැහැ. ඉතින් මේ වගේ අපේ මේ ගම ගැන, නගරය ගැන, රට ගැන, ලෝකය ගැන විවිධ විතර්ක පහළ වෙනවා. ඉතින් පෙනීමෙන් පේන්නේ මේක කිසි වැරද්දක් නැහැ. ඉතින් ඒ නිසා අපි ප්‍රවෘත්ති බලමින් මේ රට ගැන, ජාතිය ගැන, ප්‍රදේශය ගැන ලොකු උමනාවකින් කටයුතු කරනවා. ඉතින් ඒව ගැන අපි හිතනවා. ඒ නිසාම එක්තරා අන්දමකින් අපි ඒව හිතමින් කාලය ගත කරනවා. ඒවට සෑහෙන කාලයක් අපි මිඩංගු කරනවා. සමහර ලාවට භාවනා කරන්න ගියාමත් ඒවම මතක් වෙනවා. මොකද අපි සෑහෙන වෙලාවක් ගත කරලා තියෙන්නේ මේ ප්‍රදේශය ගැන, නැත්තම් නගරය ගැන, රට ගැන කල්පනා කරමින්. ඉතින් එතකොට අපිට ඒකේ කිසි වැරද්දක් පේන්නෙත් නැහැ. අපි හිතනවා ඒක අපි ගාව තියෙන්න ඕනේ දෙයක් කියලා. ඒ නිසා අපි ඒවම හිතමින් ඒකේ තියෙන අර යහපත් කියලා එන හැඟීම, ජාත්‍යානුරාගය එහෙම මුල් කරගෙන අපේ හිතේ ඒ පහළ වෙන විතර්ක අපි වර්ධනය කරගෙන ඕන දැන් අපි ඉබඳු විතර්කවලට අහු වෙලා කටයුතු කරනවා. තවත් පැත්තකින් බුදුහාමුදුරුවෝ පෙන්වන ඊටත් වඩා සියුම් විතර්ක ස්වභාවයක්, ඒ තමයි අනවඤ්ඤත්ති පටිසංයුත්ත විතක්ක කියලා කියන්නේ. එකෙන් අදහස් වෙන්නේ අපි හිතලා බලනවා මං ගැන අනිත් අය දරන ආකල්පේ මොන වගේද දන්නේ. මම දැන් මේ විදිහට දැන් කටයුතු කරනවා, මං ඉස්සෙල්ලා හිටියේ මිනිස්සයා නෙමෙයි, දැන් යම්කිසි ප්‍රතිපදාවක් අනුව කටයුතු කරනවා, යම්කිසි සීලයක් රකින්න උත්සාහන්ත වෙනවා, හිතේ යම් ඒකාග්‍රතාවයක් ඇති කරගන්න උත්සාහන්ත වෙනවා, හිතේ සමාධියක් දිනු කරන්න උත්සාහන්ත වෙනවා. ඉතින් එතකොට මං ගැන නිවැරදි ආකල්පයක් අනිත් අය ගාව තියෙනවද කියලා එක්තරා අන්දමකින් මේ තැනත්තා කල්පනා කරන්න පුළුවන්. ඒතොර බැලුවම හරිම සූක්ෂම සංකල්පනාවක්, බොහොම සියුම් සංකල්පනාවක් දැන් මේ තැනත්තාගේ හිතේ තියෙන්නේ. මේ අනිත් අය මං ගැන මොනා හිතනවද දන්නේ කියලා වගේ අන්න සංකල්පනාවක් දැන් ක්‍රියාත්මක වෙනවා. ඉතින් හරිම සියුම්. ඉතින් මේකේ වැරද්දක් එකපාරට හම් වෙන්නෙත් නැහැ, වැරද්දක් පේන්නෙත් නැහැ. මොකද ඊළඟට ඉතින් සමාලාවට ඒ අනිත් අය ගාව තමන් ගැන නිවැරදි ආකල්පයක් ඇති කිරීම සඳහා සමාලාවට තමන් රඟපාන්නත් පටන් ගන්නවා. සමාලාවට තමන් කැපී පේන්න පටන් ගන්නවා. සමාලාවට තමන් හොඳයි කියලා පෙන්වන්න පටන් ගන්නවා. ඒ අනිත් අයගේ ප්‍රසාදය ලැබෙන අන්දමින් හැසිරෙන්න පටන් ගන්නවා. ඉතින් මේ වගේ විවිධ දේවල් හරහා අපි ඊළඟට ක්‍රියාත්මක වෙන්නත් පුළුවන්. ඉතින් හැබැයි මූලික උනේ අර අනිත් අය මං ගැන මොන වගේ හිතනවද දන්නේ කියලා ඒ පහළ වෙච්ච විතර්කය තමයි මෙතෙන්දී මූලික උනේ. එතකොට අපිට තේරෙනවා මේ අවස්ථාවේදී මේ පහළ වෙන සියුම් විතර්ක මේ පෙන්වපු අවස්ථා තුනම ගත්තොත්, මේ දෙමාපියන් ගැන, ඥාතීන් ගැන, යාළු මිත්‍රාදීන් ගැන, තමන්ගේ දරුවන් ගැන මේ හිතන දේවල් කිසිසේත්ම වැරද්දක් කියලා අපිට හිතෙන්නේ නැහැ. ඒ වගේමයි අපේ රට ගැන, ජාතිය ගැන, ආගම ගැන, එහෙමත් නැත්නම් මේ ඉන්න ප්‍රදේශය ගැන, ඒවැය යහපත ගැන හිතන විතර්ක කිසිසේත්ම අයහපත් කියලා අපිට හිතෙන්නේ නැහැ. ඒ වගේමයි මං ගැන අනිත් අය මොන වගේ ආකල්පයක් දරනවද දන්නේ නැහැ. ඒ ආකල්පය නිවැරදි කරන්න මං යම්කිසි ප්‍රයත්නයක් දැලිය යුතුයි කියලා ඒ පැත්තෙන් හිතන එකත් ඒක වැරද්දක් අපිට කියන්නත් බෑ. හැබැයි ඉතින් බුදුහාඳුරෝ මෙතෙන්දි පෙන්නවා මේවැය තියෙන සියුම් එක්තරා අන්දමකින් කියනවා නම් විපල්ලාස ස්වභාවය. අපි මේ කෙනෙක් පුද්ගලයෙක් හදාගෙන ස්ථිරව පවතින දේවල් හදාගෙන මේවැන් සැප ලැබෙනවා කියලා හිතාගෙන මේ කරන එක්තරාන්දමකනේ සියුම් විතර්ක මට්ටම බුදුරජාන් වහන්සේ තවදුරටත් දමනය කළ යුතු, තවදුරටත් හිතින් බැහැර කළ යුතු, මේවැනුත් හිත නිදහස් කළ ගත යුතු මට්ටමක් වශයෙන් පෙන්ලා දෙනවා. එතකොට මේක පහළ වෙන්න ඇත්තටම අර මුල් අවස්ථාවේදී පෙන්නපු ඒ කාම විතර්කයන්, ව්‍යාපාද විතර්කයන්, විහිංසා විතර්කයන් තියෙනකොට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මොකද ඒවා බොහොම බරපතලයි. ඒවා බරපතලව ක්‍රියාත්මක වෙනකොට මේවා පහළ වෙන්නේත් නැහැ. ඒවා සමනය වුණාට පස්සේ තමයි මේවා පහළ වෙන්නේ. හැබැයි ඉතින් හුඟක් දෙනෙම් මේවට අහු වෙනවා. මොකද මේකේ වැරද්දක් පේන්නේ නැති නිසා. ඒ නිසා අපි ඒවා ගැන ගීත ලියන්න, කවි ලියන්න, එහෙම නැත්නම් පොත් ලියන්න, අනිත් අයට උපදෙස් දෙන්න, ඉතින් මේ නොඑක් නොඑක් ආකාරයේ ඊළඟට කර්මාන්තත් පටන් ගන්නවා. ඉතින් මේ වගේ අපි දැන් අපේ භාවනාවෙන් අයින් වෙලා අපේ හිත තවදුරටත් සියුම් කරන, තවදුරටත් සමනය කරන, තවදුරටත් විතර්ක ප්‍රපංච සමනය කරන ප්‍රතිපදාවෙන් දැන් අපි අයින් වෙලා ඒ වෙනුවට යහපත් කියලා හිතන, තේරෙන, දැනෙන වෙනත් පැත්තක් අපි ඕනේ දැන් පටන් ගන්නවා. බුදුහාඳුරු මෙතනත් මේ තියෙන එක්තරා සියුම් උපක්ලේශය පෙන්නලා දෙනවා. මේ වෙයිලා සුකුම විතර්ක. මේවා තියෙන එකම අමාරුකම තමයි මේවා පෙන්눔 කරන්නේ හරිම නිවැරදි කියන ආකල්පයකින්. දැන් අරවනම් අපි කාටත් තේරෙනවා මේ කාම සංකල්පනාවන්, ව්‍යාපාද සංකල්පනාවන්, විහිංසා සංකල්පනාවන් අපිටත් අනුන්ටත් අයහපත්ය, ඒක නිවනින් ඈත් කරනවා අය, ඒක දුක පිණිස හේතු වෙනවා අය කියන එක අපිට තේරෙනවා. එච්චර අමාරු නෑ ඒක තේරුම් ගන්න. නමුත් මේ කියන ඥාති විතර්ක, ජනපද විතර්ක, මේ අනුන් තමන් ගැන මොන වගේ ආකල්පයක් දරනවද දන්නේ නැහැ කියලා හිතෙන විතර්ක, මේවා තියෙන මේ සියුම් බව නිසාම, මේවා තියෙන මේ උපක්ලේශ මට්ටම නිසාම, ඒවා තියෙන වරද, ඒවා අපිව ඇදගෙන යන ඇදිල්ල අපිට තේරෙන්නේ නැහැ. ඉතින් මේවා ඔස්සේ ගිහිල්ලා මේ සියුම් විතර්කවල පැටලිලා ගිහිල්ලා සමහරවිට අපි ආයිත් අර කාම විතර්කවලට හිත යොමු වෙනවා. ආයිත් අර ව්‍යාපාද විතර්කවලට යොමු වෙනවා. ආයිත් අර විහිංසා විතර්කවලට යොමු වෙනවා. උදාහරණයක් වශයෙන් අපි හිතුවොත් අපි ජනපද විතර්කයක්. අපි රට ගැන හිතනවා. ඉතින් ඒතකොට රටේ මිනිස්සු දැන් මොන වගේ මට්ටම් වල ඉන්නවද දන්නේත් නැහැ කියලා හිතේ දොම්නසක් පහළ වෙනවා. ඊට පස්සේ ඒ අයට යම්කිසි කෙනෙක් අනතුරක් කරනවද දන්නේත් නැහැ, මේ යම්කිසි සතුරන් ක්‍රියාත්මක වෙනවද දන්නේ නැහැ, ත්‍රස්තවාදීන් ක්‍රියාත්මක වෙනවද දන්නේ නැහැ කියලා ඔන්න හිතේ යම්කිසි නොරුස්නා ගතියක්, ද්වේෂයක් ඔන්න දැන් පහළ වෙනවා. ඒක අර පටන් ගත්තේ සියුම් විතර්කයකින්, හැබැයි ඉවර වෙන්නේ එක්කෝ කාම විතර්කයෙන්, නැත්නම් ව්‍යාපාද විතර්කයකින්, නැත්නම් විහිංසා විතර්කයකින්. ඒකට අර අපි ඒවා අර ඕලාරික මට්ටමින්, ගොරෝසු මට්ටමින් මුල් අවස්ථාවේ සමනය කරගත්තත් මේ පස්සේ පහළ වෙන සුකුම විතර්ක අපි ඒවට අහු වෙලා ඒවා නිවැරදි කියලා හිතාගෙන ඒවා ඔස්සේ හිතන්න ගිහිල්ලා දැන් ආයෙත් අර පරණ මට්ටමටම පත් වෙනවා. ඒ නිසා බුදුහාඳුර මේකේ තියෙන මේ සියුම් බාධාව, මේකේ තියෙන මේ සියුම් ක්ලේශය හඳුනගෙන බුදුහාඳුර අපිට කියනවා මේවත් සමනය කරන්න. මේ ටිකත් සමනය කරගන්න මේ ඇවිල්ලා භවනා කරන වෙලාවේදී කිසිසේත්ම මේවා හිතන්න යන්න එපා. මේවා එකාතකින් මායя දාපු තවත් බොහොම සියුම් මන්දමේ ඇමක් කියලා හිතාගන්න, තොණ්ඩුවක් කියලා හිතාගන්න. අපර මෙබඳු විතරකත් සිතේ පහළ වුණාට ඒවට අනුබල දෙන්න යන්න එපා, අනුග්‍රහ කරන්න යන්න එපා. ඒ වෙනුවට හිත තවදුරටත් සියුම් වීම සඳහා උත්සාහ කරන්න. මේවත් හිතින් බැහැර කරන්න කියලා උපදෙස් දෙනවා. දැන් මේක කොයිතරම් ඊටත් එහාට යනවද කියනවා නම්, අපි හිතමු යම්සි කෙනෙක් ප්‍රඥාවන්තව තේරුම් අරගෙන මේ සියුම් විතර්කත් ඔන්න දැන් සමනය කරගත්තා. එතකොට මේ සියුම් විතර්කත් සමනය කරගත්තාම සමහරට තවත් වෙලාවට පහළවෙන්න පුළුවන් තමන්ගේ නිරෝගීකම ගැන. දැන් මේ කාලේ හැටියට නම් ඒක විශේෂයෙන්ම හිතේ පහළ වෙනවා. ඉතින් දැන් කොරෝනා වැළඳිලාද දන්නේත් නැහැ, අපේ ගෙදර අයට වැළඳිලාද දන්නේත් නැහැ, අහල පහල අසල්වැසියන්ට වැළඳිලාද දන්නේත් නැහැ, මම මේකෙන් බේරෙන්නේ කොහොමද කියලා ඔන්න එකතකින් මේවට කියනවා අමර විතර්ක කියලා. තමන්ගේ අමරණීයත්වයක් ගැන, තමන්ගේ සෞඛ්‍ය ගැන, තමන්ගේ ඒකාතකින් කියනවා නම් නිරෝගීකම ගැන තවත් විතර්ක පහළ වෙනවා. ඒ වගේමයි මේ කරගෙන යන කටයුතු හරහා තමන් ප්‍රසිද්ධ වෙන හැටි ගැන, නැත්නම් තමන්ට අනිත් අයගෙන් ලැබෙන ලාභ ප්‍රයෝජන ගැන, නැත්නම් අනිත් අයගෙන් ලැබෙන ප්‍රශංසාවන් ගැන යම්සේ ලාභ සත්කාර මුල් කරගෙනත් ඇතැම් වෙලාවට විතර්ක පහළ වෙනවා. ඉතින් මේ වගේ තව තව සියුම් පැති වලින් විතර්ක පහළ වෙන්න පුළුවන්. ඉතින් මෙහෙමත් මේ සියලු විතර්කයන් බුදුහාඳුර කියන්නේ සමනය කළා. හිත සෑහෙන්න ඒ අකුසල විතර්කයන් අයින් කළා, මේ සියුම් විතර්කත් අයින් කළා, හිත තවදුරටත් තැම්පත් වෙනකොට ඔන්න දැන් විවිධාකාර ධර්ම මානසිකාරයන් හිතේ පහළ වෙනවා. දැන් ඇතම් සූත්‍ර ගැන මතක් වෙනවා, ඇතම් පොත්පත් ගැන මතක් වෙනවා, ඇතම් ධර්ම දේශනාවන් ගැන මතක් වෙනවා, ඇතම් ධර්ම කාරණා ගැන මතක් වෙනවා. දැන් මේ පැත්තෙන් අන්න එක්තරා අන්දමකින් හිතේ දැන් ධර්ම විතර්ක මතුවෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා දැන් මේ ධර්ම විතර්ක මතුවීම අථාපරං ධම්ම විතක්කා වසිස්සන්ති. දැන් මේ හිතේ පහළ වෙච්ච මේ ධර්ම විතර්ක, ධර්මයේ මුල් කරගත්ත විතර්ක, ඒව පවා හිතේ තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ කියනවා මෙයාගේ හිත, මේ යෝගාවචරයාගේ හිත දමණය කරාට ඒවැනුත් හිත අයින් කරාට, හැබැයි හරියට දමණය වෙලා තියෙන්නේ වීරයක් හරහා. දමණය කරගෙන ඉන්නේ වීරයක් පැවැත්වීම හරහා. හරියට නිකම් කකුලකින් මේ බෝලයක් වතුරේ තද කරගෙන ඉන්නවා වගේ. කකුල අයින් කරපු ගමන් ඒ බෝලේ නැවතත් මතුවෙනවා. මොකද වතුර යට අපි හිතමු බෝලයක් අපිට රඳවගෙන ඉන්නවා අවශ්‍ය නම් අපිට හුලුවන් ඒ කකුලෙන් පාගගෙන ඉන්න. ඒ අපි බලේ යොදාගෙන ඉන්න තාක් ඒවා මතුවෙන්නේ නැහැ. හැබැයි පාදයේ බලය අයින් කරපු ගමන් ආයෙත් ඒ බෝලේ මතුවෙනවා. ඔන්න ඒ වගේ තමයි දැන් මේ තැනත්තා හිත සමනය කරන් ඉන්නේ. මොකද අර තාම ධර්ම විතර්ක හිතේ පහළ වෙනවා. විවිධාකාර ධර්ම කාරණා මුල් කරගෙන විවිධාකාර දේවල් හිතෙනවා. ඉතින් ඒවත් යම්සි කෙනෙක් යටපත් කර ගන්නවා නම් මේ මට්ටමේදී. එතකොට යාගේ හිතේ යම්කිසි මේ පහළ වෙන ධර්ම විතරකත් මට සුදුසු නැහැ. ඒවත් මම සමනය කරන්න ඕනේ. දැන් සෑහෙන පූර්ණ නිශ්ශබ්ද හිතකට යන්න ඕනේ. සම්පූර්ණ වශයෙන් විතර්ක සමනය වෙච්ච හිතකට මම පිවිසෙන්න ඕනේ කියලා අන්න හිතේ යම්කිසි අදිෂ්ඨානයක් ඇති කරගෙන, හිතේ යම් පෙළඹවීමක් ඇති කරගෙන, හිතේ යම් උද්‍යෝගයක් ඇති කරගෙන, හිතේ යම් සංස්කරණයක් කරලා මේ විතර්ක ඔබා තබාගෙන තමයි දැන් ඔන්න හිත සමනය කරගත්තේ. ඉතින් ඒ නිසා බුදුහාමුදුරු කියනවා මේක තාමත් පිරිසුදුම සමාධි මට්ටමක් නෙමෙයි. මේ මට්ටමට බුදුහාමුදුරු කියන්නේ න පටිප්පස්සද්දි ලද්දෝ. මේක හොඳට නිකන් පස්සම්මණය වෙලා නැහැ. මේක බොහොම තැම්පත් වෙලා සුවදායි මට්ටමක් තාම නැහැ. මොකද තාම නිකන් අර ළඟ ළඟ සතුරෝ ඉන්නව. හැබැයි අපි බලයක් යොදලා උන්ව ඒ සතුරන්ව අයින් කරගෙන ඉන්නේ. ඒ බලය දුර්වල වෙච්ච ගමන් ආයෙත් සතුරෝ අපිට පහර දෙනවා. ඔන්න ඔය වගේ මට්ටමක් තාම තියෙනවා. ඒ නිසා බුදුහාඳුරෝ මේකෙත් තියෙන ඒ දුර්වලකම පෙන්ලා දෙනවා. න ඒකෝදි භාවාදිගතෝ. ඉතින් තාමත් හිතේ ඒකාග්‍රතාවයේ මදි. සසංකාර නිග්ගහ්‍ය වාරිතවතෝ. මේ පහළ වෙන විවිධාකාර සියුම් විතර්කයන්, සියුම් සංකල්පනාවන්, සියුම් සිතුවිලි, ඒවා ඔක්කොම ඒවට නිග්‍රහ කළා. ඒවා තියෙන බාධාව තේරුම් අරගෙන ඒව යටපත් කළා තමයි දැනට මේ හිතේ ආරක්ෂාවක්, తాවකාලික නිදහසක්, යම්කිසි විතර්ක සමනය කිරීමක් මේ යෝගාවචරය දැන් භුක්ති විඳින්නේ. ඉතින් ඒකත් ඊළඟ මට්ටම. ඊට පස්සේ බුදුහාඳුරෝ කියනවා හැබැයි මේ යෝගාවචරය මේ කටයුත්තෙන් දිගට නියැලෙනවා. දිගට නියැලෙන්න නියැලෙන්න දැන් ටික ටික යාට හිත ගැන හොඳ අවබෝධයක් ලැබෙනවා. යා චිත්තානුපස්සනාවක් වඩනවා, ධම්මානුපස්සනාවක් වඩනවා. හිතේ පහළ වෙන සියුම් විතර්ක දැන් එයාට දැනෙන්න පටන් ගන්නවා. හිතේ කාම සංකල්පනාවක් තියෙනකොට ඒ කාම සංකල්පනාවක් කාමච්ඡන්දයක් තියෙන බව එයාට හොඳට තේරෙනවා. සන්තම්මේ අජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. හිතේ කාමච්ඡන්දයක් නැති අවස්ථාවේදී කාමච්ඡන්දයක් නැහැ කියලත් එයා දන්නවා. අසන්තං චිත්තං කාමච්ඡන්දං අසන් නත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. හිතේ කාමච්ඡන්දයක් නැත්තම් කාමච්ඡන්දයක් මේ අවස්ථාවේ නැහැ කියලාත් දන්නවා. දැන් මේ විදිහට දැන් එයා හොඳට හිතගෙන අවධානයෙන් කටයුතු කරනවා. චිත්තානුපස්සනාව දැන් උදේ නැගිට මොහොතේ ඉඳන් රාත්‍රී නිින්දට යන ගම්ම හිතගෙන අවධානයෙන් පසුවෙමින් හිතේ මේ පහළ වෙන සියුම් විතර්කයන් හිතින් බැහැර කරමින් එයා චිත්තානුපස්සනාවක ධම්මානුපස්සනාවක නියැලෙනවා. ඉතින් මේකේ ප්‍රතිඵලයක් වශයෙන් දැන් බුදුහාඳුරෝ පෙන්නනවා අර කලින් ප්‍රකාශ කළාට වඩා බොහොම සමනය වෙච්ච මට්ටමක්. දැන් ඒ අවස්ථාවේදී දැන් මොකද වෙන්නේ? හිත ඇතුළතම ඉන්නා වගේ ගතියක් දැනෙනවා. ඒ වගේමයි හිතේ හොඳ සමාධිමත් වීමක්, ඒකාග්‍ර වීමක් දැනෙනවා. ඒ වගේම යම්කිසි ශාන්ත ගතියක්, ප්‍රණීත ගතියක් දැනෙනවා. හිතේ යම්කිසි පස්සද්ධියක් Tamanට දැනෙනවා. නිකන් හිතේ සැහැල්ලු ගතිය හොඳට දැනෙනවා. දැන් වීරයක් අවශ්‍ය නැහැ. ලොකු වීරයක් කරන්න අවශ්‍ය නැහැ. දත්මිටි කාගෙන උත්සාහ කරන්න අවශ්‍ය නැහැ. ඒ වගේමයි හිතේ ඒකාග්‍රතාවය Tamanට හොඳට තේරෙනවා. දැන් අර විදිහට නිග්‍රහ කළා, අදිෂ්ඨාන කළා, විතර්ක යටපත් කරගෙන ඉන්න උවමනාවක් නැහැ. ඒ වෙනුවට ඒවා සියල්ල නිකන් සමනයටපත් වෙලා. සියල්ල දැන් බැහැර වෙලා බොහොම ශාන්ත ගතියක්, નિરાයාසයෙන් පවතින බොහොම සැහැල්ලුවක්, චිත්ත ඒකාග්‍රතාවයක්, හිතේ පස්සද්ධියක්, සැහැල්ලුවක් දැන් මේ යෝගාචරය භුක්ති විඳිනවා. දැන් අන්න බුදුහාඳුරුව අපි ඊළඟ මට්ටමකට අන්න එකාතකින් යොමු කරනවා. ඉතින් මේ මට්ටම බුදුරජාණන් වහන්සේ කියන යම්සි කෙනෙක් යොමු කරනවා නම් මේ හිතේ තවදුරටත් කෙලෙසුන් ප්‍රහාණය කරන්න, ආශ්‍රවයන් ඡය කරන්න අන්න යාට ඒ සඳහා අවස්ථාව තියෙනවා. මොකද දැන් හිතේ තියෙනවා යම්කිසි ඒකාග්‍රතාවයක්, දැන් හිතේ සෑහෙන සමනය වීමක් තියෙනවා, හිතේ තැම්පත් වීමක් තියෙනවා, හොඳට ඉඩකඩ දැන් තියෙනවා. දැන් එබඳු හිතක ප්‍රඥාව තවදුරටත් දියුණු කරන්න, සම්මා දිට්ඨිය තවදුරටත් දියුණු කරන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් එතකොට අපිට මේ අවස්ථාවේදී ඕනනම් තව පොඩ්ඩක් හඳුනගන්න පුළුවන්. දැන් හිතේ විතර්ක පහළ කරගන්නේ නැහැ, හිතේ චේතනා පහළ කරගන්න හොඳ නැහැ කියලා හිතේ අදිෂ්ඨානයක් ගැනීම පවා වටිනා බව ඇතම් සූත්‍ර දේශනාවලදී බුදුහාමුදුරු දේශනා කළා තියෙනවා. උදාහරණයක් වශයෙන් පොට්ටපාද සූත්‍රයේදී එහෙම බුදුහාමුදුරු කියනවා දැන් විවිධාකාර චේතනා පහළ කරමින් යන එක මහා කරදරයක්. ඒ වෙනුවට හිතීම චේතනාවකින් තොරව කිසිම සංස්කාරයක් හිතේ ඇති කරගන්නේ නැතිව ඉන්න පුළුවන් නම් ඒක බොහොම උසස් කියලා යාගේ හිතේ යම්කිසි ප්‍රඥාවක් පහළ වෙනවා. ඒ අවස්ථාවේදී මොකද එයා කරන්නේ? නේව නචේව චේතේති න චාපි සංඛරෝති. එයා මොකක්වත් අලුතෙන් හිතන්න යන්නේ නැහැ. මොකක්වත් එන දේවල් සකස් කරන්න යන්නේ නැහැ. සමනේ වෙච්ච හිතකින් සංස්කාර සමනය කරපු හිතකින් වාසය කරන්න උත්සාහන්ත වෙනවා. ඉතින් එකතකින් මේවා මුලදී අපිට චේතනා පූර්වකව අදිෂ්ඨාන පූර්වකව කරන්න සිද්ධ වෙනවා. මොකට මේ හිතට යම් මඟ පෙන්වීමක් මේ බුදුරජාන් වහන්සේගේ දේශනා මුල් කරගෙන ඒ ලැබෙන කමඨහන් මුල් කරගෙන මඟ පෙන්වීම මුල් කරගෙන අපේ හිත එක්තරා අන්දමකින් නිවැරදි මාවතකට යොමු කිරීමක් අත්‍යවශ්‍ය වෙනවා. සමහර වෙලාවට එයාට හරි පාර කියලා දුන්නාට පස්සේ එයාටම තේරෙවි. නමුත් හරියට පුංචි දරුවෙකුට මුලින් ඒ දෙමව්පියෝ පොඩ්ඩක් තරවටු කළා එයාට නිවැරදි පාර කියලා දෙන්න වගේ අපිට අපේ හිතත් හැතැම් වෙලාවට හරි පාරට දාගන්න සිද්ධ වෙනවා. මොකද තාම හිතට එයාගෙම නුවණක් පහළ වෙලා නැහැ. පුංචි දරුවට තාම එයාගෙම නුවණ මොහොකුරා ගිහිල්ලා මෝරලා නැහැ. ඉතින් එතකොට අන්න ගුරුවරයෙකුගේ දෙමව්පියන්ගේ වැඩිහිටියෙකුගේ යම්කිසි මඟ පෙන්වීමක් අවශ්‍ය වෙනවා. ඉතින් මේ මඟ පෙන්වීම සමහරවිට තරවටු කළා එහෙමත් කරන්න සිද්ධ වෙනවා. අන්න ඒ වගේ තමයි මෙතෙන්දිත් මේ හිතේ ඒ සංසිඳීම ඇති කරගනිමින් යන මේ ක්‍රියාදාමයේදී ඇතැම් වෙලාවට යම්කිසි අදිෂ්ඨානයක් මුල් කරගෙන වීරයක් මුල් කරගෙන ඒ කටයුත්ත කරන්න උත්සාහන්ත වීමේ වැරැද්දක් නැහැ. ඉතින් එතකොට මෙතෙන්දිත් දැන් මෙයා චේතනාව පහළ කරනවා. මම කිසිදු චේතනාවක් පහළ කරගත යුතු නැහැ. චේතනා පහළ වෙනවා කියන එක මහවදයක්. චේතනා පහළ වීමම දුකක් කියලා අන්න චේතනා පහළ නොකිරීම සඳහා චේතනාවක් පහළ කරගන්නවා. අදිෂ්ඨානයක් පහළ කරගන්නවා. මේ වගේ ක්‍රමපවා බුදුරජාණන් වහන්සේ පෙන්ලා දීලා තියෙනවා. ඉතින් එතකොට අපිට හිතා ගන්න පුළුවන් දැන් මේ පෙන්නන විවිධ ක්‍රමවලදී බුදුරජාණන් වහන්සේ එක්තරා අන්දමකින් ඒ විතර්ක සමනය ගැන අපිට විවිධ පැති වලින් කියලා දීලා තියෙනවා. මේවා යන්න පුළුවන් විවිධ සූක්ෂම පැති අපිට කියලා දීලා තියෙනවා. ඉතින් එකාතකින් මේ වගේ පැති අපි විස්තර කරද්දී අපි හඳුනා ගන්න ඕනේ මෙන්න මේ හිතේ පහළ වෙන ඒ රාගය, ద్వේෂය, මෝහය මුල් කරගත්ත මේ සිතුවිලි වල ක්‍රියාත්මක වීම, මේ විහිද යාම තමයි එහෙනම් අපි හඳුනා ගන්න තියෙන්නේ. මේ ඒවා සඳහා යම්කිසි අනුග්‍රහයක් සපයන එළියේ විවිධාකාර දේවල් තියෙන්න පුළුවන්. අපි ඒවට තමයි අර කිව්වේ වස්තුකාමයන් කියලා. ලස්සන ලස්සන රූප තියෙනවා, ලස්සන ලස්සන ශබ්ද තියෙනවා, හොඳ මිහිරි රසයන් තියෙනවා, ගඳ සුවඳ තියෙනවා, බොහොම සුවදායි ස්පර්ශයන් තියෙනවා. ඉතින් මේවා කොහොමත් ඉතින් ලෝකේ තියෙනවා. ඉතින් අපි උත්සාහවන්ත වුණොත් මේවා තමයි මගේ හිතේ මේ නරක විතර්ක පහල කරන්නේ, මම මේවා දුරු කරන්න ඕනේ කියලා අපි ඒවා නැති කරන්න හෝ ඒ බාහිර ලෝකය හික්මවන්න හෝ ඒ අයව පුළුවන් තරම් සදාචාර සම්පන්න කරන්න, සීලාචාර කරන්න හෝ ගියොත් ඒක නෙමෙයි නිවැරදි ප්‍රතිපදාව වෙන්නේ. අපිට ලෝකය හදන්න බෑ. ඒ වෙනුවට කොහොමද අපි අපේ හිත හික්මවා ගන්නෙ? අපේ හිතේ ඒ වෙනුවෙන් පහළ වෙන චන්දරාගය දුරු කරගන්නේ කොහොමද? හිතේ පහළ වෙන තණ්හාව අයින් කරන්නේ කොහොමද? හිතේ පහළ වෙන කාම සංකල්පනාවන් අයින් කරන්නේ කොහොමද කියලා මේ ඇතුළතන නැඹුරු වෙච්ච ප්‍රතිපදාවක් තමයි බුදුහාඳුරෝ කියලා දෙන්නේ. ඒ නිසා ලස්සන ගාතාවක් එනවා. නතේ කාමායානි චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. තිට්ඨන්ති චිත්‍රානි තතේව ලෝකේ අතෙත්ත ධීරා විනයන්ති චන්දා. බුදුරජාණන් වහන්සේ කියනවා මේ ලෝකේ තියෙන විවිධාකාර වෛවර්ණ දේවල් ඒවා කාමයන් නෙමෙයි. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. මේ මිනිස්සෙගේ හිතේ පහළෙන විවිධාකාර මේ සංකල්පයන් මෙන්න මේවා තමයි රාගේ බවට පත් වෙන්නේ. ඒ රාගේ ක්‍රියාත්මක වෙන්නේ, රාගේ ප්‍රකාශ වෙන්නේ ඒ තැනැත්තාගේ ඒ හිතේ පහළෙන විවිධාකාර සංකල්පනාවන්ගෙන්. එයා ඇස් දෙක පියාගෙන කල්පනා කරනවා මේ විදිහට සැප විඳින්න ඕනේ, මේ විදිහට කටයුතු කරන්න ඕනේ, මේ විදිහට මම රූප බලන්න ඕනේ, මේ විදිහට හොඳ හොඳ සින්දු අහන්න ඕනේ, මේ විදිහට ගඳ සුවඳ බලන්න ඕනේ, මේ විදිහට රස විඳින්න ඕනේ, මේ විදිහට ස්පර්ශ කරන්න ඕනේ කියලා හිතින් හදාගෙන, මනෝ විතර්ක හදාගෙන සංකල්පනාවන් හදාගෙන එබඳු පැටලැවිලිවල එබඳු සංකල්පනාවන් වල කාම සංකල්පනාවන් වල විහිංසා සංකල්පනාවන් වල ව්‍යාපාද සංකල්පනාවන් වල මෙයා හිතින් නිරත වෙනවා. සිතට අපිට තේරෙනවා මේ හිත ඇතුලේ අපේ හිත ඇතුලේ ප්‍රශ්නේ තියෙන්නේ. අපිට මේ එළිය නිවැරදි කරන්න බෑ. එහෙනම් මේ ඇතුලේ තියෙන ප්‍රශ්නයයි අපි විසඳන්න අවශ්‍ය වෙන්නේ. ඒ නිසා බුදුරජාන් වහන්සේ කියනවා තිත්තන්ති චිත්‍රාණි තතේව ලෝකේ අතෙත්ත ධීරා විනයන්ති චන්දා. ඒ නිසා මේ ධීර වූ පුරුෂයා මොකද කරන්නේ? එයා තමන්ගේ වැඩ කැමැතිව එයා මේ එළියේ තියෙන චිත්‍ර එළියේ තියෙන ඒ වයිවර්ණ දේවල් ඒ පංචකාමයන් එහෙම්ම තියෙද්දි එයා තමන්ගේ හිතේ පහළ වෙන මෙන්න මේ චන්දරාගය දුරු කරගන්න ඒක විනයනය කරගන්න ඒක හික්මව ගන්න එයා උත්සාහන්ත වෙනවා. එතකොට බැලුවාම බුදුරජාණන් වහන්සේ මේ අනුන්ව හදන ප්‍රතිපදාවකට වඩා තමන්ගේ හිතේ ඉක්මවන ප්‍රතිපදාවට මූනිකත්වය දීලා තියෙනවා. තමන්ගේ වැඩක් බලා ගන්න කියන එකට යොමු කරලා තියෙනවා. ඉතින් එතකොට මේකෙත් විවිධ මට්ටම් ඔස්සේ තමයි මේ විතර්ක ක්‍රියාත්මක වෙන්නේ. අපි කලනුත් මතක් කරගත්තා හිතේ ඒ අකුසල විතර්කයන් අයින් කළා කුසල විතර්කයන්ගෙන් විස්ථාපනය කරගන්නවා. ඒ කුසල විතර්කයන්ගේ තියෙන මට්ටමත් තේරුම් අරගනිමින් ඒවා සමනය කරන්න උත්සාහන්ත වෙනවා. සමාලාට සූක්ෂම විතර්ක හිතේ පහළ වෙනවා. ඒ සූක්ෂම විතර්කවලත් යට ගැබ් වෙලා තියෙන ඒ සියුම් තොණ්ඩුව ඒ එම තේරුම් අරගෙන ඒවත් සමනය කරන්න උත්සාහන්ත වෙනවා. ඒ අතරේ ඒවා සමනය කරමින් ඉන්නකොට ඔන්න හිතේ විවිධාකාර ධර්ම විතර්ක පහළ වෙනවා. ධර්මයේ මුල් කරගත්ත සියුම් දේවල් හිතේ පහළ වෙනවා. ඒකත් තේරුම් ගන්නවා. ඔන්න ඒකත් සමනය කළා හිතේ සෑහෙන සමනය වෙච්ච ගතියක් එකකටකින් කියනවා සෑහෙන නිශ්ශබ්ද බවක් ප්‍රපංච සමනය කිරීමක් විතර්ක ජය ගැනීමක් එහෙමනම් යෝගාවචරයක් කරනවා. ඉතින් එතකොට කෙනෙක් ප්‍රශ්න කරන්න පුළුවන් එතකොට මේ කිසිවක් හිතන්නේ නැතුව සිටීමද එතකොට ප්‍රතිපදාව කියලා. ඒකත් එහෙම නෙමෙයි. ඒකත් අපි ගියපත් සතියෙදිත් කතා කළා. ඒ කියන්නේ මෙතනින් අදහස් වෙන්නේ අපි සම්පූර්ණයෙන් මේ හිතන යන්ත්‍රය ක්‍රියා විරහිත කරනවා කියලා. මෙතෙන්දී අවශ්‍ය වෙන්නේ හිතන යන්ත්‍රය ඌමනා වේලාවදී ප්‍රයෝජනෙට ගන්නවා ඌමනා නැති වේලාවදී ක්‍රියා විරහිත කරලා තියාගන්න. ඒක තමයි මේ අපි එදා මතක් කරගත්ත විතක්ක සංඨාන සූත්‍රයේදීත් ඒ වගේම මේ වස්සකාර සූත්‍රයේ වගේ තවත් සූත්‍රවලදීත් බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ එතකොට මේ යෝගාවචරයා දැන් ටික ටික තමන්ගේ හිතේ විතර්ක කෙරෙහි යම් වශීතාවයක් ඇති කරගන්නවා. එයාට යම්සි විතර්කයක් හිතන්න ඕනේ නම් ඒක මේ වෙලාවේදී අවශ්‍ය නම් නිවැරදි නම් Tamanṭat anuṇṭat ඒකෙන් හානියක් වෙන්නේ නැහැ කියලා එයා දන්නවා නම් අන්නේ ඒ විතර්කයා හිතනවා. ඊට පස්සේ ඒකෙන් ගන්න ඕන ප්‍රයෝජනේ අරගත්තට පස්සේ එයාට තේරෙනවා නම් දැන් මොකක්වත් හිතන්න අවශ්‍ය නැහැ. නැවතත් හිත නිශ්චල කරගත යුතුයි. නැවතත් හිත නිශ්ශබ්ද කරගත යුතුයි. නැවතත් හිත සමනය කරගත යුතුයි කියලා එයාට දැන් තේරුණා නම් ඒ සියලු විතර්ක සමනය කරගෙන නැවතත් අර සංසිඳිච්ච විතර්ක වලින් තොර තත්වයට එයා හිත ගන්නවා. ඒතර මෙන්න මේ අනුව තමන්ට ඌමනා වේලාවේදී හිතනවා ඌමනා නැති වේලාවේදී නොහිතා ඉන්නවා. යං විතක්කං නාකංකති විතක්කේතුම් න තං විතක්කං විතක්කේති. තමන්ට තේරෙනවා නම් යම් අවස්ථාවකදී විතර්කයක් සිතීම හිතේ පහල කර ගැනීම සුදුසු නැහැ කියලා ඒ බඳු දෙය පහල කරගන්න නැතුව ඉන්නවා. යං විතක්කං ආකංකති විතක්කේතුම් තං විතක්කං විතක්කේති. යම් අවස්ථාවේ තමන්ට තේරෙනවා නම් මෙන්න මේ විතර්කේ දැන් හිතන්න අවශ්‍යයි. අතීතයේ ගැන මට පොඩ්ඩක් හිතලා බලන්න අවශ්‍යයි. ඒකෙන් යම්සි පාඩමක් ඉගෙන ගන්න අවශ්‍යයි. මේ දා මොකද්ද උනේ කියලා කල්පනා කරන්න අවශ්‍යයි. අන්න ඒක හිතනවා. අනාගතය ගැන යම්සි සැලසුමක් කරන්න අවශ්‍යයි. තමන්ට තේරෙනවා නම් මේකෙන් මේ කරන රාජකාරී කටයුත්තක් වෙනුවෙන් නැත්නම් තමන්ගේ දරුවන්ගේ දෙමව්පියන්ගේ මොකක් හෝ කටයුත්තක් වෙනුවෙන් මට යම්කිසි දෙයක් හිතන්න අවශ්‍යයි කියලා තේරුණා නම් අන්න ඒක හිතනවා. හැබැයි යම් වෙලාවකදී දැන් ඒක අහවරුණා ඒක අවසන් වුණා දැන් මං නැවතත් නිශ්ශබ්ද විය යුතුයි කියලා යාට තේරුණා නම් දැන් සියල්ල සමනය කරනවා. ඉති චේතෝ වසිප්පත්තෝ හෝති විතක්ක පතේ. අන්න බුදුරජාණන් වහන්සේ කියන දැන් අන්න හිත වශී කරගෙන ඉන්නවා මෙන්න මේ විවිධාකාර විතර්ක පතයන් ඔස්සේ විතර්ක මාර්ගයන් ඔස්සේ. උමනා වෙලාවට හිතනවා උමනා නැති වෙලාවට හිතන් නැතුව පූර්ණ නිශ්චල හිතකින් විතර්ක සමනය කරපු හිතකින් බොහෝම සංසිඳිච්ච හිතකින් නිදහස් වෙච්ච හිතකින් වාසය කරනවා. දැන් එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ අපිට තේරෙනවා මේ විතර්ක වල විවිධාකාර පැති ඒක විවිධාකාර මට්ටම් අපිට කියලා දීලා තියෙනවා. ඉතින් මේකේ උත්කෘෂ්ඨම මට්ටමක් අපිට ඊට පස්සේ කතා කරන්න පුළුවන්. බුදුරජාන් වහන්සේ කියනවා දැන් යම්සේ කෙනෙක් සම්මා දිට්ඨියක් දිනු කරගෙන මේ සම්මා සංකල්පනාවන් පවත්වමින් යොදමින් ඒ සම්මා සතියෙන් සම්මා වායාමයෙන් ප්‍රයෝජන ගනිමින් මේ අනිකුත් මාර්ගාංගයනුත් දිනු කරමින් කටයුතු කරද්දී යාට යම්සේ මඟ පෙන්වීමක් ලැබුණොත් යාට යම්කසේ කල්යාණ මිත්‍ර සහායක් ලැබුණොත් කල්යාණ මිත්‍රයෙකුගෙන් යම්කසේ උපදෙසක් ලැබුණොත් කල්යාණ මිත්‍ර ඇසුරක් ලැබුණොත් එයා ඔන්න ඊළඟ මට්ටමක් දක්වා යන්න පුළුවන්. කතංචානන්ද භික්ඛු කල්යාණ මිත්‍රෝ කල්යාණ සහායෝ කල්යාණ සම්පවංකෝ අරියං අට්ඨංගම් මග්ගම් භාවේති අරියං අට්ඨංගම් මග්ගම් බහුලී කරෝති. අන්න දැන් මේ යෝගාවචරයා දැන් එක අතකින් කියනවා නම් මේ බොජ්ජංග මට්ටමක ඉඳගෙන නැත්තම් මාර්ගාංග මට්ටමක ඉඳගෙන තවදුරටත් මේ සම්මා සංකල්පනාව කියන එක දියුණු කරනවා. එයා කොහොමද දියුණු කරන්නේ? එයාට දැන් හම්බ වෙලා තියෙනවා මේ හිතේ නිදහස කියන ස්වභාවය. කිසිවක් උපාදාන නොකරන මට්ටම එයා දැන් තේරුම් අරගෙන තියෙනවා. හිතේ තියෙන ඒ විතර්ක සමනේ වෙච්ච ඒ බොහොම නිශ්චල පරිසරය, නිසංසල පරිසරය, නිවිච්ච පරිසරය, සිසිල් පරිසරය දැන් මේ යෝගාචරය තේරුම් අරගෙන තියෙනවා. ඒකේ අරය අගය වඩහාගෙන තියෙනවා. එයා විටින් විට ඒ தත්වය අත්දකිනවා. විපස්සනාවක් වඩමින් යනකොට ත්‍රිලක්ෂණය හොඳට වැටහිමින් යනකොට ඇතැම් වෙලාවට මේ පූර්ණ නිශ්ශබ්දතාවයකට සියල්ල සංසිඳීමකට සියල්ල නිරුද්ධ වූ බවකට පූර්ණ නිදහසකට තැම්පත් වීමකට මේ යෝගාවචරය විටින් විටපත් වෙනවා. ඉතින් යාට දැන් යම්කිසි කල්යාණ මිත්‍ර ඇසුරක් ලැබෙද්දී ඒ කල්යාණ මිත්‍රයෙක් කියලා දෙනවා දැන් මේ පැත්ත දැන් ඉස්සරහට ගන්න. දැන් මෙන්න මේ විතර්ක සමනේ වෙච්ච ප්‍රපංච සමනේ වෙච්ච ඒ නිප්පංච తত্ত্বය ඒ අවිතක්ක මට්ටම ඒ නික්ලේශී මට්ටම හොඳට ඉඩකඩ ඇති මට්ටම ඒ විවේක ස්වභාවය ඒ විරාගී ස්වභාවය හිතේ තියෙන හිස් ස්වභාවය කිසිවක් උපාදාන නොකරන ස්වභාවය හිතේ තියෙන ඒ අනිශ්චිත ස්වභාවය දැන් තවදුරටත් වර්ධනය කරමින් කටයුතු කරන්න. හැබැයි දැන් මේ වර්ධනය කරන්නේ බොහොම තැම්පත්ව. ඒවට එන්න දීලා යන්න ආරිනවා. ඉස්සෙල්ලා වගේ බරපතල විදිහට වීරය යදමින් නෙමෙයි ඒ වෙනුවට දේවල් වලට નિરાයාසයෙන් නැති වෙලා යන්න ඉඩ දෙමින්. ඒවය ස්වාභාවික නිරුද්ධ වීමකට ඉඩ දෙමින්. යම් යම් හේතු කාරණා නිසා දේවල් පහළ වෙන බව තේරුම් අරගෙන පටිච්චසමුප්පන්නව දේවල් පහළ වෙන බව තේරුම් අරගෙන යම්සේ හොඳ ප්‍රඥාවක් පදනම් කරගෙන සම්මා දිට්ඨියක් පදනම් කරගෙන දැන් මේ යෝගාවචරය හිතේ නිදහස තව තව වැඩි කරගන්න උත්සාහන්ත වෙනවා. මේ නිවරදි සම්මා දිට්ඨියක් සම්මා සංකල්පනාවක් එයා තවදුරටත් දියුණු කරනවා. විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං වස්සග්ග පරිණාමී. ඉදානන්ද භික්ඛු සම්මා දිට්ඨිම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං වස්සග්ග පරිණාමී. යම්සේ කෙනෙක් තවදුරටත් මෙන්න මේ සම්මා දිට්ඨිය දියුණු කරනවා හිතේ විවේකය පදනම් කරගෙන හිතේ විරාගය පදනම් කරගෙන හිතේ නිරෝධය පදනම් කරගෙන හිතේ තියෙන සියල්ල අත්හල යුතුයි කියන ආකල්පයක් පදනම් කරගෙන. එතකොට එයාගේ හිතේ දැන් දේවල් ආවට රැඳෙන්නේ නැහැ. හිතුවිලි පහළ වෙනවා, පහළ වෙනාම ඒව ගැන දැනගන්නවා, සතියෙන් පෙන්ලා දෙනවා. ඒ ගැන සතිමත් වෙනවත් එක්ක ඒවා දුරවන් වෙලා, ඒවා ශ්‍රේ වෙලා, ඒවා බොඳ වෙලා යනවා. හිතේ යම්කිසි වෙලාවකට නුරුස්නා ගති පහළ වෙනවා. එතකොට සතියෙන් පෙන්ලා දෙනවා. ඊට පස්සේ ඒ වෙතට හිතයි නැඹුරු කරාම ඒ ගැන සතිමත් වුණාම ඒ නුරුස්නා ගතිය දිය වෙලා යනවා. දැන් යන්නේ බොහොම සාමකාමී ප්‍රතිපදාවක්. දැන් දත් මිටි කාගෙන කරන භාවනාවක් නෙමෙයි. ඒ වෙනුවට බොහොම සමනේ වෙච්ච කෙරෙන භාවනාවක් තියෙනවා. දැන් මේ යෝගාවචරය ඒ හිතේ හුදකලාව අගය කරමින් හිතේ තියෙන විවේකය අගය කරමින් හිතේ තියෙන සාමකාමී බව අගය කරමින් හිතේ තියෙන තැම්පත් බව අගය කරමින් එයා තවදුරටත් ඒ තැම්පත් බව හිතේ රජ කරවන්න, ඒ තැම්පත් බවට හිත නැවත නැවතපත් වෙන්න ඉඩ සලස්සලා දෙනවා. ඒකට පාර කපලා දෙනවා. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ කියනවා සම්මා සංකප්පම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං ඔස්සග්ග පරිණාම. දැන් මේ පෙනෙන රූප ගැන, පෙනෙන ඇහෙන සද්ද ගැන, දැනෙන රස ගඳ සුවඳ ගැන, දැනෙන රස ගැන, ඊළඟට දැනෙන ස්පර්ශයන් ගැන, හිතට එන විතර්ක ගැන තියෙන යම් විරාගී හැඟීමක්. ඒවා අල්ල බදා ගන්න යනවා වෙනුවට, ග්‍රහණය කරනවා වෙනුවට, උපාදාන කරනවා වෙනුවට මේවා අතහැරීමේ ආකල්පයක් තමයි දැන් හිතේ දියුණු වෙලා තියෙන්නේ. වොස්සග්ග පරිණාමය. අත්හැරීමේ ආකල්පයක් සහිතවයි දැන් මේ යෝගාචරය දියුණු කරන්නේ. දැන් එක්තරා අන්දමකින් ප්‍රතිපදාව නිවන වෙතට යොමු වෙලා තියෙනවා. නිවනට එල්ල වෙලා තියෙනවා. ඒකයි බොජ්ජංග කියලා කියන්නේ. ඒ බොජ්ජංග මට්ටමකට, මාර්ග ආංග මට්ටමකට යෝගාවචරයේ පැමිණෙනකොට අන්න එයා දැන් මේ ලෝකේ තියෙන දේවල් මේ කාමයන් ගැන ලොකු වදගත්කමක් දීලා එයා කටයුතු කරන්නේ නැහැ. ඒ වෙනුවට හිතේ තියෙන නිදහස, හිතේ තියෙන නික්ලේශී බව, උපාදානවලින් හිත නිදහස් වීමේ උවමනාව, නිදහස් කරගැනීමේ උවමනාව තමයි දැන් එයාගේ හිතේ තියෙන්නේ. ඒ පැත්තර තමයි හිත එල්ල වෙලා තියෙන්නේ. දැන් ඒ පැත්තෙන් තමයි යා තවදුරටත් කටයුතු කරන්නේ. එයා එතකොට හිත දෙහා බොහොම සියුම් මට්ටමකින් දැන් තේරුම් ගනිමින් තමයි කටයුතු කරන්නේ. හිතට නිදහස දීලා, හිතට කැමති විදිහට හැසිරෙන්න දීලා, හැබැයි හොඳට අවධානයෙන් සිටිමින් තමයි යා කටයුතු කරන්නේ. හරියට නිකන් දැන් දරුවෙක් උස්මහත් වෙලා හොඳ නරක තේරිලා, එයා දැන් තමන්ගේ වැඩ තමාම කරගෙන යමින් කටයුතු කරද්දී දෙමව්පියෝ දැන් පොඩ්ඩක් ලිහිල් කළා. දැන් ඕන්ට වඩා අත දාන්න යන්නේ නැහැ, තරවටු කරන්න යන්නේ නැහැ. මොකද දැන් දරුවට මොලේ පෑදිලා. එයාම දැන් වැඩ ටික කරගෙන යනවා. දැන් උපේක්ෂාවකින් තමයි දැන් කටයුතු කරන්නේ. ඒතර දෙමව්පියන්ගේ හිතේ දැන් තියෙන උපේක්ෂාවක්. දැන් හැම තිස්සෙම දරුවට එයාගේ කටයුතු වලට ඇඟිලි ගහන්න, එයාට උපදෙස් දෙන්න යන්න ගියොත් ඉතින් දැන් එයාට තනියෙන් ගොඩනැගෙන්න අමාරුයි. නමුත් දැන් අන්න පැත්තකින් ඉඳන් නිරීක්ෂණය කරනවා. උපේක්ෂාවෙන් කටයුතු කරනවා. මුදිතාවකින් කටයුතු කරනවා. දැන් එයාට යන්න ඉඩ හැරලා පොඩ්ඩක් පසුවිපරමක් කරනවා. අනේ බඳු ආකල්පයකින් තමයි දැන් යෝගාවචරයත් කටයුතු කරන්නේ. හිතට නිදහස දීලා, කැමති තැනක යන්න නිදහස දීලා, හැබැයි මේ තාමත් කොහේ හරි ගිහිල්ලා පැටළුනොත් තේරුම් ගන්නවා අන්න තාමත් හිතේ රාගය තියෙනවා, තාමත් හිතේ ද්වේෂය තියෙනවා, තාමත් හිතේ මෝහය තියෙනවා කියලා බොහොම නිහතමානීව අවංකව තේරුම් ගන්නවා. තවදුරටත් ඒ රාග සංකල්පනාවෙන් හිත නිදහස් කරගන්නවා. ද්වේෂ සංකල්පනාවෙන් හිත නිදහස් කරගන්නවා. මෝහ සංකල්පනාවෙන් හිත නිදහස් කරගන්නවා. තාම පරිපූර්ණත්වයකටපත් වෙලා නැහැ. යම්කිසි නිදහසක් භුක්ති විඳිනවා. හැබැයි පරිපූර්ණ නිදහසක් තාම ලැබිලා නැහැ. ඒ නිසා ඒ සියුම් සියුම් විතර්ක, සියුම් සියුම් සංයෝජනයන් හඳුනා ගනිමින් අප්‍රමාදීව කටයුතු කරනවා. දැන් එතකොට සතිය මූලික කරගෙන බොහොම નિરાයාස සතියක් පවත්වමින්, ඒ වගේමයි අර සම්මා සංකල්පනාවන්ගේත් බොහොම සූක්ෂම මට්ටමක් පවත්වමින්, සම්මා දිට්ඨියේත් ඒ නිදහස් භාවය, අනුපාදා මට්ටම, උපාදාන නොකරන මට්ටම මූලික කරගනිමින් තමයි දැන් යෝගාවචරය කටයුතු කරන්නේ. ඒතර පින්වත්නි, අපිට තේරෙනවා මේ බුදුරජාන් වහන්සේ පෙන්නපු මේ සම්මා දිට්ඨියයි සම්මා සංකප්පයයි ප්‍රධාන වශයෙන්ම ප්‍රඥාව මූලික කරගෙනයි යන්නේ. ඒතර ප්‍රඥා ශික්ෂාවට තමයි මේ අංග දෙක ඒ නිසා අන්තර්ගත කරලා තියෙන්නේ. මෙතෙන්දී සම්මා දිට්ඨියෙන් නිවර්දි එල්ලයක්, නිවර්දි ප්‍රඥාවක් ලබලා දීලා තිනවා. ඒ අනුව තමයි දැන් මේ සංකල්පනාවන් යොමු වෙලා තියෙන්නේ. මේ ප්‍රතිපදාව යා හැඩගස්වගෙන තියෙන්නේ. ඒ අනුව පියවරෙන් පියවර සූක්ෂම කරමින්, සියුම් කරමින් ගමන් කරන්නේ. ඉතින් එතකොට බුදුරජාන් වහන්සේ හරිම ලස්සනට ප්‍රකාශ කරනවා. ඒතර මෙතෙක් අපි යම් කිසි කතාවක් කරා නම්, මෙතෙක් අපි යම් කිසි දේශනාවක් කළා නම්, මෙතෙක් අපි යම් කිසි මන්ත්‍රණයක් කරා නම්, යම් කිසි සාකච්ඡාවක් පැවැත්වුවා නම්, යම් කිසි ඇසුරක් පැවැත්වුවා නම්, යම් කිසි කෙනෙක්ව ඇසුරු කරා නම්, යම් කිසි දෙයක් වෙත කන් යොමු කරා නම්, බණක් අහන්න අපි කන් යොමු කළා නම්, මේ සියල්ල කළා තියෙන්නේ කුමක් වෙනසද? අනුපාදා චිත්තස්ස විමුක්ඛෝ, මේ කිසිවක් උපාදාන නොකරන හිතේ නිදහස පිණිසයි. එහෙමනම් බුදුරජාණන් වහන්සේ අපිට මේ පාර පෙන්නලා තියෙන්නේ, මේ තරම් 84,000ක් ධර්මස්කන්ධය දේශනා කරලා තියෙන්නේ, මේ තරම් ධර්මයක් දේශනා කරලා තියෙන්නේ, ධර්ම සාකච්ඡාවක් කරලා තියෙන්නේ, ඒ මහරහතන් වහන්සේලා, ඊට පසු කාලීන වෙන යම්කිසි දේශකයන් වහන්සේලා, ඒ අයත් යම්සි ධර්ම දේශනාවක් කරලා තියෙන්නේ, යම් ධර්ම සාකච්ඡාවක් කරලා තියෙන්නේ. ඒ වගේම අපේත් උවමනාවෙන් අපි බණක් අහලා තියෙන්නේ, පොතක් පතක් බලලා තියෙන්නේ, භාවනාවක් කරලා තියෙන්නේ, කන් යොමු කිරීමක් කරලා තියෙන්නේ, යමක් ඉගෙන කියාගෙන තියෙන්නේ, මේ සියල්ල කුමක් පිණිසද? අපි මේ මහා ප්‍රයත්නයක් දැල්ලා තියෙන්නේ කුමක් පිණිසද? අනුපාදා චිත්තස්ස විමුක්ඛෝ. මේ කිසිවක් උපාදාන නොකරන ඒ සිතේ විමුක්තිය පිණිසයි. ඒ නිසා පින්වත්නි, අපි සියල්ල ඉගෙන ගන්නේ සියල්ල අතහරින්නයි කියන එකේ අපි තේරුම් ගත යුතුයි. අපි සියල්ල ඉගෙන ගන්නේ, සියල්ල ධර්මයක් හදාරන්නේ, භාවනාවක් කරන්නේ, සුතමේ ඥානයක් ඇති කරගන්නේ, බහුශ්‍රුත භාවයක් ඇති කරගන්නේ අනෙකක් පිණිස නෙමෙයි. ඒ සියල්ල අතහැරලා දාලා ඒ කිසිවක් උපාදාන නොකරනේ විමුක්ත වූ සිතක්, නිදහස් වූ සිතක් භුක්ති විඳින්නයි. අන්න ඒ සඳහායි බුදුරජාන් වහන්සේ මේ තරම් ධර්මයක් දේශනා කළා තියෙන්නේ, මේ තරම් ගැඹුරු දහමක් දේශනා කළා තියෙන්නේ. ඒ නිසා ඒ ගැඹුරු දහම මුල් කරගෙන වුණත් අපේ හිතේ විවිධාකාර විතර්කයන් පහළ වෙනකොට බුදුරජාන් වහන්සේ කියනවා, තාම මේ සංස්කාර සමන්‍ය වීමක් භුක්ති විඳින්නේ නැහැ යෝගාවචරය. එයාට තවත් එහාට යන්න අවශ්‍යයි. තවත් එහාට ගියාම තමයි මෙන්න මේ අනුපාදා චිත්තස්ස විමුක්ඛෝ කියන මේ හිතේ කිසිවක් උපාදාන නොකරන ඒ විමෝක්ෂයක්, කිසිවක් උපාදාන නොකරන ඒ අනිශ්චිත බවක්, ඒ නිශ්චලත්වයක්, නිදහසක් ඒ යෝගාවචරය භුක්ති විඳින්න. ඉතින් එතකොට මේ බුදුරජාන් වහන්සේගේ සියලු ධර්මය, ඒ සියලු මන්ත්‍රණාව, ඒ මන්ත්‍රණය, ඒ සාකච්ඡාව, ඒ කන් යොමු කිරීම, මේ සියලු ප්‍රයත්නය මේ කිසිවක් උපාදාන නොකරන සිතක් ඇතිකර ගැනීම පිණිසයි එල්ල වෙලා තියෙන්නේ. ඒක සාක්ෂාත් කර ගැනීම පිණිසයි මූලික වෙලා තියෙන්නේ. ඒ නිසා අපිත් අද මේ සම්මා දිට්ඨිය, සම්මා සංකප්පය කියන මේ කරුණු දෙකම, මේ ප්‍රඥා ශික්ෂාවේදී මතු කරලා පෙන්නන මේ කරුණු දෙකම අපි තේරුම් අරගෙන එබඳු සිතක් අපි තුලත් ඇති කර ගන්න අපි උත්සාහන්ත වෙමු. එබඳු සිතක් පවත්වන්න අපි උත්සාහන්ත වෙමු. එබඳු සිතක් රස විඳින්න අපි උත්සාහන්ත වෙමු. ඒ සඳහා යම් මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක් අද දින ධර්මදේශනාවෙනුත් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි, අපි ධර්මදේශනාව අවසානයේ යම්ස කෙනෙකුට මේ ධර්ම දේශනාව මුල් කරගෙන හෝ අපි පවත්වපු අනෙකුත් දේශනාවක් මුල් කරගෙන හෝ තමන්ගේ භාවනාව ගැන හෝ යම්සේ ප්‍රශ්නයක් නගන්න තියෙනවා නම්, නැත්නම් යම්සේ කරුණක් එකතු කරන්න තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා.
බද්රෝණි අතේසදී මකර තිබෙනවා ඔබගේ පැණය ඉදිරිපත් කරන්න. සරයි, ඇහෙනවද?
ඔව් ඇහෙනවා.
මම මේ භාවනා පිටවරට මේ පැත්තට සහභාගී වෙන්නේ. මේ මට අහන්න ඕනි කම තියෙනවා. මම සාමාන්‍යයෙන් මේ භාවනා කරද්දී ශරීරයේ සංස්කාර සංසිඳී ගිහිල්ලා යම් කිසි සිත් බොහොම ඔය දැන් අද දේශනාවදී සඳහන් වෙන පරිදි අර අරමුණු ගැනීම අඩු වෙලා සංසිද්ධී ගිහිල්ලා ඊට පස්සේ මට මගේ දැනීමක් තියෙනවා අර පොඩි එසවෙන ගතියකින් බොහොම සාමකාමී එක වාතාවරණයකට යනවා. එහෙදී මගේ ඇස් පොඩක් එසවීමක් වෙලා ඉබේම ඇස් ඇරෙන ස්වභාවයක් තියෙනවා. ඉස්සර නම් මේක මෙහෙම උනේ නෑ. අර බොහොම හොඳ තත්ත්වයකට අර ඉස්සවීමක් සමග හොඳ සාමකාමී අර නිකන් සමාධි තත්ත්වයක් මට ඒක හරියට මේ හදන්න තේරෙන්නේ නෑ. ඒ සාමකාමී තත්ත්වයක ගිහිල්ලා එහෙමම ඉන්න ඉඳන් පුළුවන් කමක් තිබ්බා. නමුත් දැන් මේ සමාධි මට්ටමට යද්දී මේ ඇස් ඇරෙනවා හාමුදුරුවනේ. ඒ නිසා එතනින් බාධා ආයි මේ චක්කු මේ විඥාන පහළ වෙන නිසා බාධා ඇති වෙලා ආයේ සමාධියට බාධාමක් තියෙනවා. මට මේක ඉතාල මොකක්ද තේරෙන්නේ නැහැ. මම ඉන්නේ මම මොකක්ද කියලා හිතුවා. හැබැයි මේ කාය පස්සෙන් සංසිඳීගෙන එන වෙලාවට තමයි ඒක උනේ. අරමුණු ගැනීම අඩු අවස්ථාවක්. ඒකට හාමුදුනේ අවශ්‍යයි මොකක්ද ඒකට?
මට හැබැයි පොඩ්ඩක් තමන්ගේ භාවනාව ගැනත් යම්කිසි කරුණක් කියනවා නම් වටිනවා. මොකද මේ වෙනකොට ආනාපාන සතිය වගේ දෙයක්ද කරන්නේ? අවුරුදු කීයක් විතර තිස්සේ? ඔව්. දැන් කොච්චර කාලයක් විතර තිස්සේ භාවනා කරනවද?
ගොඩක් මේ අවුරුදු 16 විතර ඉඳලා භාවනා කරා. ඊට පස්සේ නැවතිලා තියලා දැන් මේ අවුරුදු ගානකට පස්සේ තමයි ආයි පටන් ගත්තේ. ඉස්සරම මම මේ භාවනා මධ්‍යස්ථානික සති දෙකක් විතර භාවනා කළා මේ අවුරුදු 16 විතර කාලේ.
ඊට පස්සේ
ආනාපානසතිය තමයි හඳුන්නේ.
ඔව්, ඊට පස්සේ භාවනාව කෙරුන් නැහැ. දැන් ආයෙත් පටන් ගත්තා.
එහෙමයි.
එතකොට දැන් පටන් අරගෙන කොච්චර කල් වෙනවද?
දැන් හැමදාම දිනේ ගාණි කලේ නැතත් දින දෙක තුනකට වරක් වගේ කර කර එදිනෙදාත් අර සතියෙන් ඉන්න බලනවා. තාම ලොකු දියුණුවක් නැහැ. දැන් මාසික විතර ඉඳන් කරනවා.
හොඳයි. එතකොට ආනාපානය මොන වගේද දැනෙන්නේ?
ආනාපානය යම් කිසි මේ මට්ටමින් ආස්වාස ප්‍රාස්වාස දැනිලා සිහින් වෙලා ගිහිල්ලා නොදැනෙන මට්ටමේ ඇවිල්ලා ඊට පස්සේ තමයි අර තේරෙන්නේ සිතේ අරමුණු ගැනීම අඩු වෙලා වටපිටාවේ තියෙන සද්දේ වම මොනවත් අඩුයි කියන යනවා. ඒත් ඇහෙනවා තාම. ඒ අවස්ථාවේදී තමයි අර මම කිව්වා හම්දුනේ අර පොඩි එසවීම වගේ තියෙදි මේ ඇස් ඇරෙන්න බලලා ඇස් ඇරෙනවා. එතකොට එතෙන්දි මට මේ අබාධාවක් වෙනවා. මොකද මේ දෙන්න පටන් ගන්නවා.
ඔව්. දැන් ඒ කියන්නේ දැන් අපේ කොහොමද ඔය කියන්නේ හිත ටික ටික ඒකාග්‍ර වෙන්න ඒකාග්‍ර වෙන්න කාය පස්සද්ධිය චිත්ත පස්සද්ධිය කියන එක පහළ වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ දැන් හිත අතීතයට යන්නේ නැහැ, අනාගතයට යන්නේ නැහැ. හිතේ යම්කිසි ඒකාග්‍රතාවයක් තියෙනවා. ඉතින් එතකොට ඒ ඒකාග්‍රතාවය මුල් කරගෙන හිතේ යම්කිසි සොම්නසක් සතුටක් පහළ වෙන්නත් පුළුවන්. ඒත් එක්කම අර කලින් තිබිච්ච වගේ දරදඬු ගති කයින් අයින් වෙලා, කියන්නේ කයේ දැනෙච්ච ඒ වේදනා ගති ඔක්කොම පහව ගිහිල්ලා දැන් යම්කිසි කායික සුවයක් පවා දැනෙන්න පුළුවන්. කායික සැහැල්ලුවක් දැනෙන්න පුළුවන්. ඉතින් ඒක උර නිකන් හරි නිකන් පා වෙනවා වගේ නිකන් තමන්ව ඉහළට එස වුණා වගේ දැනෙන්න පුළුවන්. ඒකේ වැරද්දක් නෑ හැබැයි. ඒක කොහොම වෙන්න ඉඩ දෙන්න?
ඒ හැමදේම අර මේ ඉස්සර ඒ සම්පූර්ණ ඒ සුවයට යනවා. දැන් හැමදුරනේ මගේ දැන් තියෙන ප්‍රශ්නේ අර එවලෙට මේ ඇහැ උඩට ඇරිගෙන ගිහලා මේ ඇහැ ඇස් ඇරිලා මේ චක්කු විඥාන පහළ වෙන්න ගත්තොත් ඉතින් මට මේ ආයේ
නැහැ. ඔක මගහැරලා යාවි. දැන් ඔතන ටිකක් සමාධිය තමයි මූලික වෙලා තියෙන්නේ. සක්මන් භාවනාවක් කරනවද?
පොඩ්ඩක් කරනවා.
බෑ. දැන් ඔතන අපි සක්මනට මූලිකත්වය දුන්නේ නැත්නම් දැන් සමාධිය ඉස්සර වෙනවා. ඉතින් ඔතෙන්දි කාරණා තුනක් ගැන අපි මේ සැලකිලිමත් වෙ යුතුයි. දැන් මේ භාවනාව කරගෙන යනකොට හිතේ මතුවෙන සතියත් සමාධියත් ප්‍රඥාවත් කියන මෙන්න මේ අංග තුන අපි ප්‍රධාන වශයෙන්ම යම්කිසි අවධානය යොමු කළ යුතුයි. දැන් අපි සක්මනක් වගේ දෙයක් කරන්නේ නැතුව අපි දිගටම වාඩි වෙන එක විතරයි නම් කරන්නේ. අපි පරයන්ක භාවනාවක් විතරයි නම් කරන්නේ. අපේ භාවනාව සමාධියට බර වෙනවා. එතකොට අපි වාඩි වෙච්ච ගමන් හිත ඒකාග්‍ර වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ ඒකාග්‍ර වෙච්ච හිත ගැඹුරු සමාධියකට බරයි. හැබැයි සතිය මදි. ප්‍රඥාව මදි. සතිය හදලා දෙන්නේ උඟක් කියලා ප්‍රඥාව හදලා දෙන්නේ සක්මන් භාවනාවයි. ඒතර සක්මන් භාවනාවේදී මේ අවදිමත් ගතිය හොඳට එනවා. හොඳට විවිධ අරමුණු වෙනස් වුණත් ඒ වෙනස් වෙන අරමුණේ පවා හොඳට සිහියෙන් ඉන්න පුළුවන්කම හදලා දෙනවා. ඒ නිසා දැන් කරන්න තියෙන්නේ වැඩියෙන් ඉන්න සක්මනේ. සක්මන දැන් උමනාවෙන් කරන්න. සක්මන උමනාවෙන් කරද්දී බලන්න කොයිතරම් දුරට ඒ හරහා එතන සතිමත් වෙන්න පුළුවන්ද කියලා. උදාහරණයක් වශයෙන් අපි තුමු වම් පාදයේ පොළවේ ස්පර්ශන. එතන අවධානය යොමු කරනවා. ආයි දකුණු පාදයේ පොළවේ ස්පර්ශන. එතන අවධානය යොමු කරනවා. ඉතින් මේ විදිහට දැන් අරමුණ වෙනස් වුණා කියලා ප්‍රශ්නයක් නෑ දැන්. අරමුණ නිරන්තරයෙන් වෙනස් වෙනවා. නැත්නම් අරමුණ මාරු වෙනවා. ඒත් අඛණ්ඩ සතියක් තියෙනවා. දැන් මේ පැත්ත හොඳට හඳුන ගන්න ඕනේ. නැත්නම් අපි හිතන්නේ භාවනාව කියලා කියන්නේ ඔහේ නිකන් එක අරමුණකම හිත පැවැත්වීමක් කියන පටු දෘෂ්ටි කෝණයකට අපි යොමු වෙන්නේ. ඒ වෙනුවට අපි ඊට වඩා ටිකක් පුළුල් දෘෂ්ටි කෝණයකට දැන් අපිව අරගන්න ඕනේ. ඒ සඳහායි ඒක තමයි අපි මේ සක්මනක් කෙරෙද්දී අපිට රූප පේනවා, සද්ද ඇහෙනවා, ගඳ සුවඳ දැනෙනවා, අපි චේතනාපූර්වකව ඇවිදිනවා. මේ ඔක්කොම තියෙද්දී අපිට ඕමනා ඕමනා අරමුණේ සිහිය පවත්වනවා. ඉතින් ඒක ඉස්සරහට ගන්න අවශ්‍යයි. සතිය ඉස්සරහට ගන්න අවශ්‍යයි. ඒකට මේ සතියයි සමාධියයි යම් පමණකට සමබර වෙලා එනකොට අනේ එතකොට තමයි පොඩ පොඩ ඔය සමාධිය ගැන අපිට යම් වැටහීමක් ඇති වෙන්නේ. මේ මොකද්ද වෙන්නේ කියන එක ගැන යම්කිසි අවබෝධයක් අපේ සතියෙම කියලා දෙනවා. ඒකට ඒක එතකොට අපි තුලින්ම යම්කිසි අවබෝධයක් ලැබෙන්න ගන්නවා. ඒකට ඔය ඒකට කායික සැහැල්ලුවක් එනවා කියන එකේ ප්‍රශ්නයක් නැහැ. නිකන් කය පායනවා වගේ දැනුණා කියන එකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි ඒකේ නිකන් කිඳා බහින්න යන්නේ නැතිව ඒකේ බැස ගන්න යන්නේ නැතිව අපිට පුළුවන් නම් මේ පහළ වෙච්ච ඒ තුලින් පහළ වෙච්ච මේ ඒකාග්‍රතාවය මුල් කරගෙන එතන එතන සිද්ධ වෙන දේ නිරීක්ෂණය කරන්න පුළුවන් නම් අන්න අපි එක පැත්තකින් ප්‍රඥාව පැත්තකටත් දැන් යොමු වෙනවා. ඔව්. ඒ නිසා මේ සතිය මොකද්ද මේ 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 සක්මන් භාවනාව කරන්න පටන් ගන්න ඒකට සෑහෙන අධගත්කමක් දෙන්න දැන්.
හොඳයි.
දැන් සක්මන් භාවනාව කරද්දිත් මට ආයේ සමාධියටම යන්න වෙනවා. ඒක නෙමෙයි අවශ්‍ය වෙන්නේ. එහෙන් කරන්නේ නිකම් පුංචි ගයිඩ් කිරීමක් විතරයි. පොඩ්ඩක් නිකම් පාර පෙන්ලා දෙන එක විතරයි එහෙන් කරන්නේ. ඒ එහෙන් කිසිසේත් බරපතල විදිහට බලන්න එපා. එහෙන් නිකම් බොහොම සමනේ වෙච්ච විදිහට තියාගන්න. හැබැයි අවධානය යොමු කරන්නේ යටිපතුලේ ස්පර්ශයට.
හරි.
දැන් ඒක තමයි. දැන් හිතේ යම් ඒකාග්‍රතාවයක් දිනුලක් තියෙනවා. දැන් මේ යටිපතුලේ දැන් අවධානය යොමු කරනවා නම් දැන් එහෙනම් ඊළඟට බලන්න මොනවද දැනෙන්නේ? තද ගති, රළු ගති, උණුසුම් ගති, සිසිල් ගති, ගොරෝසු ගති, සැහැල්ලු ගති, බර ගති, මේ ඔක්කොම මේ දැනෙන විවිධ ගති ලක්ෂණ දැන් හඳුනා ගැනීම සඳහා හිත උනන්දු කරන්න. දැන් නිකන් අර මේ අපි හිතමු යටිපතුලට අවධානය යොමු කරාම අපිට මුලින් අහු වුණා කියලා හිතන්න නිකන් එක ගතියක්. ඒක එතනින් විතරක් නවතින්න එපා. දැන් තව තව මොනවද මෙතන අඳුර ගන්න පුළුවන් අලුතෙන් අලුතෙන් කියලා පොඩ්ඩක් හිත උනන්දු කරන්න, හිතේ යම්සි කුතුහලයක් උපදව ගන්න. මොනවද මේකේ අලුතෙන් දැනගන්න පුළුවන් ලක්ෂණ තියෙන්නේ? අපි ධාතු ලක්ෂණ කියන වචනය අහලා ඇතිනේ. ඒ ධාතු ලක්ෂණ මේ අපේ අධ්‍යක්ීම හරහා මතු කර ගන්න, උකහා ගන්න. දැන් උත්සාහන්ත වෙන්න.
හම්තුනේ ධාතු ලක්ෂණ කිව්වහම මට මතක්ුනේ ඔය සාමාන්‍ය ආනාපාන සතිය කළා මේ සංසිද්ධියගෙන එනකොට අර තද ගති ඒ ශරීරයේ එක එක තැනින් ඉන්න හැම ධාතු ලක්ෂණ නම් ඒ මතුවලා තියෙනවා මම හරියටම දන්නේ නැහැ. මම එතකොට හිතනවා මේ ලක්ෂණ මේ මතුවීමක් වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒක මම ඒක බලලා එහෙම ඊට පස්සේ ආයේ අතහැරලා යනවා.
නෑ ඒක තමයි. දැන් ඒවා උනන්දුවෙන් බලන්න. ඒක දැන් ආනාපාන සතියෙන් දැන් හිතේ ඒකාග්‍රතාවයක් යම් පමණකට ඇති වෙලා තියෙනවා. සමහර වෙලාවට දැන් ඒ ආනාපාන සතියෙන් දිගට යනකොට මේ කායික වශයෙන් ওই ලක්ෂණ මතුවෙනවා නම් අපිට විපස්සනාවකටත් යම් දොරක් තමයි විවෘත වෙන්නේ.
එහේ
හම්නේ
මම එතකොට මේ
ධාතුවේ කියලා හිතලා ඒක අසාරයි. ඔව් නෑ හිතනවා නෙමෙයි. ඒවා අපිට ඍජුව හිතන දැන් අපි දැන් ආනාපානයේ සමනේ වේගන යනවා. ඒත් එක දැන් අපි හිතමු කොයි වරි තැනක කම්පණය වෙන ගතියක් පහළ වුණා. නිකන් නලියෙන ගතියක් වගේ දැනෙන්න ගත්තා. සෙලවෙන ගතියක් දැනෙන්න ගත්තා. දැන් අපි ආනාපානය වෙනුවට දැන් මේ සෙලවෙන ගතියට අවධානය යොමු කරනවා. එතන මොකද්ද වෙන්නේ කියලා එතනට හිත ඒකාග්‍ර කරලා එතන විමසලා බලනවා. එතකොට දැන් එතන දැන් අපි ආනාපානය වඩද්දී එතන අපි පටන් ගත්ත ගතිය මතකයිනේ. එතන අපි මුලින් ඔන්න හුස්ම ගන්නවා හෙලනවා කියලා එතනත හිත එකඟ කළා. මේ හරහා යනකොට තමයි මේ ආස්වාසයේ තියෙන සියුම් පැති පේන්න ගත්තේ. ඒ වගේමයි දැන් මේ අලුතෙන් පහළ වෙච්ච මේ දැනීම ඒක අපේ කමටහන කරගන්නවා. ඒක ගැන හොඳට විමසලා බලනවා. ඒක කොහොමද හැසිරෙන්නේ කියලා බලනවා. දැන් ඒ විදිහට එයා හිතන්න අපි එහෙම බලමින් ඉන්නදී ඔන්න ඒක සමනේ වුණා. ඒ වෙනුවට ඔන්න තව තැනක පහළ වෙනවා යම් කිසි දෙයක්. අපි එතෙන්ට අවධානය යොමු කරනවා. ඒක දිහා බලනවා. ඉතින් මේ විදිහට මුළු කයේම පහළ වෙන විවිධ දේවල් මේ වගේ අපේ අවධානය ලක් කරමින් ඒවායින් යම් කිසි දෙයක් ඉගෙන ගන්න, ඒවා හැසිරීම තේරුම් ගන්න අපි උත්සාහන්ත වෙනවා.
ඒවට අවධානය යොමු කරනවා හම්තුනේ. එතකොට ඒවත් සංසිඳිලා ගිහිල්ලා ආයි අර මේ නොදැන් ගන්න ගොඩක් සංසිඳෙන මට්ටමට ආයි අර සමාධි මේවහිකට යනවා. ඒ පහළ වෙනේවා බල බලා ඉන්නකොට.
හරි, ඒකේ වැරද්දක් නැහැ. ඒකේ වැරද්දක් නැහැ. ඒ කියන්නේ ටික ටික සංසිඳීම පැත්තට කොහොමත් එනවා. දැන් ওই වගේ පහළ වෙන දේවල් වලට අවධානය යොමු කරනවා. ඒකෙන් යම්සි නුවණක් අපි දිනු කරගන්නවා. ඉතින් ඒක එහෙම වෙවි යනකොට ඔය සියල්ල සංසිඳිලා හිතේ ඒකාග්‍රතාවයක් ඇති වෙන්න පුළුවන්. හැබැයි මේ ඒකාග්‍රතාවය අර සතියෙන් යම්කිසි සතියෙන් ප්‍රඥාවෙන් යම්කිසි අනුබලයක් ලැබිලා නැත්නම් ඒකාග්‍රතාවයේ තුල ගිහිලා හිත හිර වෙන්න පුළුවන්. හිත නිකන් ගැඹුරකට යනවා. ගැඹුරේ ගිහිලා ඉන්නවා අපි මොනවා වෙනවද කියලා දන්නේවත් නැහැ. ඒ නිසා අන්න ඒ தත්ත්වේ වළක ගන්න පුළුවන්. අපි හොඳ සමනේ වෙච්ච මට්ටමකම ඉන්නවා. හැබැයි හොඳ සිහියෙන්, හොඳ අවදිමත් ගතියකින් වෙන්නේ මොනවද කියලා හොඳට Tamanට දැනෙනවා. ඉතින් අන්නේ සමබරතාවය ගන්න නම් අපි අර සතියත් විශේෂයෙන් සක්මන් භාවනා වගේ දේවල් වලදී සතියත් ඉස්සරහට ගන්න, අනිකුත් එදිනදා කටයුතු වලදී සිහියෙන් ඉන්න උත්සාහන්ත වෙන්න.
අවසාන වශයෙන් එක දෙයක් අහන්නම් හම්දුරනේ. එතකොට මේ මට ඉස්සෙල්ලා තියෙන මේ පරණ මේ අත්දැකීම අනුව ඒ ඉස්සර මේ අර මම දැන් කියන බාධාව නැතුව හිත යම්කිසි ඉගෙනට ඇදිලා ගිහිල්ලා එක මට්ටමකට එනවා. නිකම් මේ බොහොම හිත අවධානය මේ සිද්ධිය තියෙන ඒ අනිත්
අනිත්‍ය දුක්ඛනාත්ම බලන්න මොකක්වත් ඕනේ නැහැ. එතෙන්ට ගිහින්න ගියා නම් හිතට මොකක්වත් අල්ලන්න නොදී ඉන්න පුළුවන්ද කියලා බලන්න. දැන් හිතන්න මෙහෙම උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි ප්ලේන් එකක් ඔන්න ධාවනපතේ ක්‍රියාත්මක වෙලා බොහොම වේගෙන් ගිහිල්ලා දැන් ඔතනින් උඩට ගන්නවා, ටේක් ඔෆ් කරනවා. දැන් එතකොට ප්ලේන් එක කොහෙද තියෙන්නේ?
අහසේ.
ඔව්, අහසේ තියෙන. දැන් එතකොට අපිට ආයි පොළවට එන්න ඕනේ නැහැ නේ. දැන් මේ උඩ උසපු ගමන්ම දැන් ඔන්න ඔයගෙ තමයි අපේ හිත. දැන් එතකොට අපේ හිත මේ කය ඇසුරු කරමින්, වේදනාවන් ඇසුරු කරමින්, ඒවයෙන් අපි දැන් මේ විපස්සනාව හරහා යම්සි දැනුමක් උකහා ගත්තා. යම්සි ප්‍රඥාවක් වඩා ගත්තා. ඉතින් මේ ප්‍රඥාව නිසා දැන් අන්න හිත යම් අවස්ථාවකදී මේ සියල්ල අතහැරලා, ඒ අතහැරලා හිත එක්තරා අන්දමකින් හුදෙකලා වෙනවා. හිත එක්තරා අන්දමකින් ස්වාධීන වෙනවා. ඒ ස්වාධීන වුණාට පස්සේ එයාට පොඩ්ඩක් එහෙම්ම ඉන්න දෙන්න. එයා යම්කිසි උනන්දු කිරීමක් කරන්න මොකක්වත් දැන් අල්ලන්න අවශ්‍ය නැහැ. මොකක්වත් අරමුණක් අල්ල දෙන්න ඇසුරු කරන්න අවශ්‍ය නැහැ. දැන් එයාට බොහොම ස්වාධීනව නිදහසේ ඉන්න දෙන්නයි
තියෙන්නේ.
හොඳයි.
බොහෝම සංග්‍රහනේ මේ අනිත් ඔඩියන්ස් එකේ හැමෝටමත් මේ මගේ කාලය මේ මට ලබා දුන්නට සිතන පතන බෝධියේ නිවන් දැක්මට මේ පින් හේතුවක්.
හොඳයි. තෙරුවන් සරණයි.
ඊළඟ අවස්ථාව චින්තා හෙටි ආරච්චි මහත්මිය ලැබෙනවා. ඔබගේ පැන ඉදිරිපත් කරන්න.
තෙරුවන් සරණයි. හඳුනන්නේ අවසරයි.
ඔව්.
මට සෝන්හන්ස දැන් මේ අද දේශනාවත් එක්කත් එක්ක ප්‍රශ්න පොඩි ප්‍රශ්න කිහිපයක් තිබ්බා. කියන්නේ දැන් පරයන්කේදී සක්මනේ විහිද මේ සාමාන්‍ය ජීවිතයේදී මට ප්‍රශ්නේ තියෙන්නේ මේ දැන් පරයන්කේදී අද අනිශ්චිතව ඉන්න තැනට යනවා. ඒක නෙමෙයි මට ප්‍රශ්නේ. සාමාන්‍ය ජීවිතයේදී අර සිතුවිලින් ඇතුළු වෙන්න උත්සාහ කරන එකේ මේ හැමතිස්සම මට තේරෙන්නේ එකට කියන්නේ විතර්ක කියලාද, ප්‍රපංච කියලාද, සිතුවිලි කියලාද, නිකන් අර ඇතුළත කතාව යනවා වගේ එකක්, කොන්වර්සේෂන්ස් යනවා වගේ වෙනවා. ඉතින් ඒක ටිකක් දැන් චුට්ටක් වැඩිපුර වෙන බව තේරෙනවා. ඒක අඩු කරන්න දැන් උත්සාහ කරනකොට මට තේරෙනවා හිත මොකක් හරි එකක් ඉල්ලනවා, නිකන් නැහැ කියලා. එතකොට මේ අඩුම තරමේ ආනාපානේ අර ආශ්වාසයක් ප්‍රශ්වාසයක් කියන එකටම නෙමෙයි වල අඩු ගන්න. ඒ සද්දවත් ඇහෙන්න ඕන කියලා එකක් මට තේරෙනවා. නිකන් ඒකත් නැතු වෙන්න බෑ වගේ. එතකොට අඩු ගන්න අර හුස්ම ගන්න සද්ද ඇහෙන්න ඕනේ වගේ එකක් තියෙනවා. එහෙම කරන්න ගියාම ඒක වැරදිද සංහන්සේ මේ?
නෑ ඉතින් අය සමහරලාට ඉතින් ගමේ මිනිස්සු එහෙම ඉන්නේ වාක්කත් නැතුන බුලත් පිටක් හරි ඕනේනේ. නගරයක් නම් ඉතින් චුයින් ගම්යක් හරි ඕනේ වාක්කත් කරන්න නැත. ඒක හරි හපහපා ඉන්නවා ඉතින්. අපේ හිතත් ඉතින් ඒ වගේ තමයි ඉතින්. අපේ හිතට ලොකු වැඩක් නැතුනහම ඉතින් ඔය තියෙන මාක්කාරී එකක් අරගෙන ඒක හපහපා ඉන්නවා ඉතින්. ඉතින් පොඩ්ඩක් ඉතින් අනුකම්පා කරමින් යන්න වෙනවා. ඉතින් එක පාටම සියල්ල සම්පූර්ණ වෙන්නේ නැහැ ඉතින්. එක්කෝ ඉතින් පොඩි සින්දු කෑල්ලක් කීකී ඉන්නවා නැත්නම් කවියක් කීකී ඉන්නවා. මේ කෑම කනවා හැබැයි හිත සින්දුවක් කියනවා. මේ කෑම කනවා නැත්නම් හිත කවියක් කියනවා. නැත්නම් ඉතින් මේ TV එකේ මොකක් හරි වතක් කරනවා. ඒ වගේ ඉතින් මේ හිතරත් මහා මේ ඒ මොකක්වත් නොකර ඉන්න බැරි කම තමයි තියෙන්නේ ඉතින්. මොකක්වත් ඇසුරු කරන්නේ නැතුව ඉන්න බෑ. ඉතින් ඒක එකාතකින් අපිට එකපාරටම කරන්න කියලා ගියොත් සමහරට හිතට වෙහෙසක් දැනෙන්න පුළුවන්. තමන්ගේ හිතේ විසිරීම වැඩි වෙන්නත් පුළුවන්. ඉතින් ඒකා ඉතින් පොඩ පොඩ තමයි කියලා දෙන්න තියෙන්නේ. පොඩ පොඩ හුරු කරන්න. කලබල වෙන්න එපා. විවේකීව පුරුදු කරන්න. සක්මනට දාන්න, සක්මනදී පොඩ්ඩක් ওই විතර්ක එන්න දීලා මේවා නිෂ්පලත්වයේ තේරුම් අරගෙන එහෙම හිමීට ඒවා අයින් කළා. අර මොකක්වත් ඇසුරු නොකරන මට්ටමේ පවත්වන්න පුළුවන් ද සක්මනේදිත් කියලා බලන්න. රූප පේනවා හැබැයි උමනාවෙන් බලන්නේ නැහැ. හිත ඒව එක ගිහිල්ලා පැටලිලා නැහැ. හැබැයි හිත ඒව එක කැළඹිලා පැටලිලා මාකන්නත හිත දැන් විවේකයෙන් ඉන්නවා. කොහොමද බලන්න. කියන්නේ අපි ප්‍රායෝගිකව මේ සඳහා හිත පුහුණු කළ යුතුයි. ඒ පුහුණුව තමයි මෙතෙන් දැන් වැදගත් වෙන්නේ. ඒ හිතට යම්සි මඟ පෙන්වීමක් කරනවා. මෙන්න මේ විදිහේ දැන් එල්ලයක් තමයි බුදුහාඳුර දීලා තියෙන්නේ කියලා දැන් අපි අද ධර්මදේශනාදී මතු කළේ ඒකයි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ඒ අපිව යොමු කළ තියෙන පැත්ත, ඒ දිශාගත කළ තියෙන පැත්ත, ඒ සම්මා දිට්ඨිය. ඒ සම්මා දිට්ඨියට අනුකූලව අපි අපේ විතර්කයන් හසුරුවනවා. හිතර නිකන් පාර කියලා දෙනවා. දැන් ඔයා මේ හිතේ චේතනා පහල කරගන්නේ නැතු වෙන්න. දැන් සක්මුණේ යෙදෙන්න දැන් හැබැයි චේතනා පහල කරගන්නේ නැතු වෙන්න. හිතේ විතර්ක පහල කරගන්නේ නැතු වෙන්න කියලා අන්න පුංචි මග පෙන්වීමක් කරනවා. ඊට පස්සේ ඉතින් ඒත් ඉතින් චේතනා පහල වෙනවා, සිතුවිලි එනවා. හැබැයි හිත එල්ල කළා තියෙන්නේ අර දිශාව වෙත. එතකොට අන්න පොඩ පොඩ අර පුංචි දරුවෙක් ඉගෙන ගන්නවා වගේ, ආ හික්මෙන්න වගේ. අන්න පොඩ පොඩ ඒවා ටික යටපත් වෙලා සමනේටපත් වෙලා අන්න ආයි ඔන්න හිත නිශ්ශබ්ද වෙනවා. ඉතින් ඒ වගේ ඉතින් මේක කියන්නේ දවසෙන් දෙකෙන් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. කාලයක් තිස්සේ පුහුණු කළා හදන්න වෙන දෙයක් තමයි තියෙන්නේ.
එහෙම ස්වාමීන් වහන්සේ. එතකොට ස්වාමීන් වහන්සේ සමහර වෙලාවට ලොකු ස්වාමීන් වහන්සේ කියන්නේ අර සිත් වෙලා පහළ නොවේවා කියලා චේතනාවක් ඇති කරගන්න කියලා. නැත්තම් මම නොවේ, මාගේ නොවේ, මගේ ආත්මේ නොවේ කියන එක කියන්න කියලා. දැන් ඒ තැනදී දැන් මට හිතෙන්නේ දැන් මට දැනෙන විදිහට මට එහෙම දැන් මම නොවේ, මාගේ නොවේ, මගේ ආත්මය නොවේ කියලා හිතන ගොන් වාක්‍ය තුනක් වගේ මට ඒක වෙහසක් වගේ. ඒකට මම ඒක කරන්නේ නැහැ. මට ඒ වෙලාවට මතක් වෙනවා මෙහෙම කියලා තියෙනවා ලොකු සමනාලා. ඒවල මට වෙහසක් මට ඒක කරන්න බැහැ කියලා මම නිකන් අර නිකන් සමස්තයක් හැටියට මම හිතනවා මේක අදාළ නැහැ කියන එක. මේක මට තේරෙන එක අනාත්මය. ඒකට ඒක මගේ නෙමෙයි කියන මේ අදහස මට තියෙනවා. ඒ වෙලාවට මට එමුණාද අර මතක් වෙනවා මෙහෙම කියන්න කියලා තියෙනවා නේද?
නෑ නෑ එහෙම එහෙම
මම ඒක කරන්නේ.
හරි. දැන් එහෙම වචනේ නොකියුවයි කියලා ප්‍රශ්නයක් නැහැ. يعني ඔය එක එක මට්ටම්නේ අපි කතා කරන්නේ. දැන් අපිට සමහර ලාවට ඒ වාක්‍ය මතක් කරලා දෙන්නම අවශ්‍ය වෙනවා. මොකද එච්චරට හිත මේ දරදඬු වෙලා. ඒ ලාට ඉතින් වචනේ මතක් කරලා දීලා විතර්කයක් කරහා තල්ලු කරලා දාන්න. එතන වලට එච්චර හොන් නැහැ. හිතේ යම් කිසි සංසඳීමක් තියෙනවා. හැබැයි තාමත් යම් විතර්ක එනවා. නිකන් මමෙක් හදන්න හදනවා. හැබැයි එතකොට නිකන් ඒක දිහා පොඩ්ඩක් හැරලා බැලුවාම යනවනම් ආයි අරවා ඒවා හිත හිතා ඉන්න අවශ්‍ය නැහැ. අපි අපේ අවධානය යොමු කරා පමණින් සතිය පවත්වපු පමණින් ඒ සිතුවිල්ල බැහැර වෙනවනම් ඒ මමේ හදපු ගතිය අයින් වෙලා යනවනම් ඒ කෙරෙහි අම්සි නිකන් මේ සතිමත් වීම පමණින් ඒවා දුර වෙලා යනවනම් අරක මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ කියලා කියන්න අවශ්‍ය
නැහැ.
ඔය එක එක මට්ටම් ඉතින් අපි ඔය කතා කරන්නේ.
ඔව්. ඒ ස්වාමීන් දැන් මේ දවස්වල තියෙන ප්‍රශ්න ටිකක් කල් ඉඳලා යනවා. අර නින්දට වැටෙනා වගේ එක තියෙනවා. කලාතුරකින් දවසක ඒ අර නින්දකට හැරිලා ඉන්න වගේ එක සමහර දවස්වල හම්බුනම් ලකුලා විනාඩි 40ක් විතර වෙන නින්දට වැටිලා වගේ ඉන්න එක පාස් තුනෙන් පරිකම් චක්‍ර ගොඩක් කරකින ඉවර වෙලා තමයි අර ඉන්න පුළුවන් තැනටත් එනවා. මේ හුඟක් දැන් මට සමහර වෙලාවට කියන්න තේරෙන්නේ නැහැ චක්‍ර ළඟ ළඟ කරකිනවා. මේ සමහර වෙලාවට මම හිතන්නේ ටිකක් වැඩි වෙලා නින්දට වැටිලා වගේ ඉන්න එකකුත් තියෙනවා. හුඟක් වෙලාවට ඒ වෙලාවට මට මේ එක්ක දිව ඇඹරිනා වගේ එක්ක දිව හැපිලා තියෙනවා. ඉතින් අර ඒක හැමතිස්සෙම වෙනවා. ඒ හැදෙනකොට දිව හැපිලා තියෙන්නේ. ඒක ස්වාමීන් වහන්සේ මේ කාලේ පාසල කොට හරියයිද නැත්නම් මොකක්ද මට තේරෙන්නේ නිකන් විඥානයයි
නෑ. ඔතන ඔయిత වඩා ඔතන තියෙන සමාධිය වැඩි. සමාධිය වැඩි මේ සතිය මදි. ඔව් ඔව් ඒ කියන්නේ සමාධිය දැන් ඔය වගේ තැන්වලදී ඔතන ඕකේ ඉන්නවට වඩා හොඳයි නැගිටින එක. නැගිටලා නිකන් බොහොම ඉන්න. ඒ කියන්නේ ඔතන ගැඹුරු සමාධිය නෙමෙයි වටින්නේ. ගැඹුරු සමාධිය වටින අවස්ථාවක් තිබුණා අපිට අතීතේදී. නමුත් දැන් ගැඹුරු සමාධිය නෙමෙයි වටින්නේ. ඒ වෙනුවට මේ හිත මතු ඉන්න දෙන්න. නිකන් අපි හිතනවා මේ වාඩි වෙලා අනිවාර්යෙන් ඉන්න ඕනේ ගැඹුරු සමාධියකට හිත දාන්න ඕනේ. ගැඹුරු සමාධියක ඉන්න ඕනේ කියලා. නමුත් එතෙන්දී සමාහලාවට දැන් ඔය ඕකෙන් නැගිට්ටට පස්සේ ආයෙත් නිකන් හිත හොඳු මාන්ද වෙලා වගේ තියෙන සමාහලාවට. හිත නිකන් ආයෙ හිර වෙලා වගේ තියෙන්නේ. ඒකේ තරම් ප්‍රයෝජනයක් නැහැ. ඒ වෙනුවට නිකන් හිත කොහොම සැහැල්ලුවෙන් නිකන් සක්මනකට දාලා බලන්න. නිකන් පුටුවක් උඩින් වාඩිලා ඉන්න. නැත්තම් නිකන් ගහක් කොළක් දිහා බලාගෙන ඉන්න. කොහොම සැහැල්ලුවෙන් ඉන්න. හැබැයි හිතේ උපාදානයක් තියෙන්න බෑ. මොකක්වත් අල්ලගෙන තියෙන්න බෑ. හිතේ රාගයක් ద్వේෂයක් මෝහයක් පහළලා තියෙන්න බෑ. ඕක තමයි එල්ලේ. ඕක තමයි සම්මාදිට්ඨිය. ඔන්න ඔබඳු තත්ත්වයක් අපිට පුළුවන් ද පවත්වන්න. මේ හොඳ කල්පනාවෙන් ඉන්නේ, අවධානයෙන් ඉන්නේ. හැබැයි මේ බරපතල විදිහට නෙමෙයි. බොහොම සීරියස් අරගෙන දත් පිටි කාගෙන ඉන්න ගැම්මකුත් නෙමෙයි. අර අද අපි විස්තර කරේ නිකන් දරුවන්ට සෙල්ලම් කරන්න දීලා නිකන් දෙමව්පිය බලන් ඉන්නවා. හිතට යන්න දීලා උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නවා මෙයා කොයි පැත්තටද යන්නේ කියලා. හරි සැහැල්ලුවෙන්. එතකොට අන්න හිත අපි හිතමු ඔන්න ගියා ආයි මා කර විතර්කයකට. ඒක තේරුම් ගත්තා අතහැරලා දැම්. ආයෙත් හිත නිකන් සැහැල්ලුවෙන්. ඇස් ඇරගෙන මේ වටපිට නිකන් පෙනෙද්දි හැබැයි හිත ඒවට ගිහිල්ලා නැහැ. ඒ නිසා ඔය ගැඹුරු දැන් ගැඹුරු සමාධිය කියන එක නෙමෙයි මෙතෙන්දි වටින්නේ. හිතේ විවෘත භාවය. හිත හාත්පසින් විවෘතයි. එක තැනක ගිහිල්ලා හිර වෙච්ච ගතියක් නෙමෙයි මෙතෙන්දි කියන්නේ.
ඒක තමයි ගැස්සිලා හැරෙනවා. සමහර වෙලාවට මම තේරෙන්නේ නැහැ මොකටද ගැස්සුනේ කියලා. සමහර දවස් වලට අහු වෙලා තියෙනවා ශබ්දයකට ගැස්සුනා, සමහරට කියන්නේ ඝන සූත්‍රයකට ගැස්සුනා. එහෙම කෙලින්ම සිත පහළ වෙන්නේ එතනට කියන එකක් දැකලා තියෙනවා. අර ගැස්සි යන එක වෙනවා ඉතින්. අර ඒ ගැස්සන එක කොන්දට අමාරු නිසා මම ඇත්තටම මේ පුටුවටත් ආවා මේ ගැස්සන එක අඩු කරගන්න.
පොඩ්ඩක් මේ වාඩි වෙන එක අඩු කරලා බලන්න. ඔව්. වාඩි වෙන එක අඩු කරලා නිකන් gedara වුණත් ඇතුලේ ඉන්නවා වෙනකොට පුළුවන් නම් එළියේ පහළියේ පුටුව තියාගෙන වාඩි වෙන්න. කොහොම පරිසරයත් එක්ක ඉඳලා බලන්න. දැන් අර අපේ හිතේ එක තැනකට යොමු වීම වෙනුවට හාත්පස පැතිරීම කියන එක. හැබැයි මේ අරමුණ ඔස්සේ විසිරීම කියන එක නෙමෙයි මේ කතා කරන්නේ. එකම අරමුණක්වත් අල්ලලා නැති හාත්පස පැතිරිච්ච හිතක්.
මේ දවස්වල ඇත්තටම මාත් ගොඩක් වැඩ කරගෙන ඉන්නවා සාරාංශ. ඒ වුණාට දැන් එතකොට තේරෙන්නේ සිතුවිලි බහුලයි කියන එක.
ඒක තමයි. දැන් ඒකේ කමක් නැහැ. සිතුවිලි බහුල බව ක්‍රමානුකූලව අඩු වෙන්න දෙන්න. අපි දැන් සිතුවිලි බහුලයි කියලා ඒක කරදරයක් කරගෙන ඒක මැඩපවත්වගෙන පර්යංකයක හිර වෙලා හිත කොහේ හරි ගිහිලා හිර කරගෙන ඉන්නවා කියන එක නිවැරදි ක්‍රමේ නෙමෙයි.
ඔව්. හරි සන්නහස. අනිත් තමයි එක පොඩි ප්‍රශ්නයක් තියෙනවා සන්නහස. මේක නිවනේ නිවීම දේශනාවේදී ලොකු ස්වාමීන් වහන්සේ කියුව එකක්. අර රළු ආනාපානය කියන එක කෙලෙස් කියලා කියනවනේ. එතකොට දැන් මම අහලා තියෙනවා, කියන්නේ අර සුකුමතර අවස්ථාවේදී ආනාපානය නැති වෙන්නේ කෙලෙස් නැති වුණාම කියන එකෙන් තේරෙනවා මේ එතකොට ආනාපානය තියෙන එක කෙලෙස් කියලා. දැන් නිකන් අපිට ඒක කිව්වහම ආනාපාන කෙලෙස් වුණා නම් පටන් ගන්න කෙනෙකුට උනත් හිතෙනවා නේද? එතකොට දැන් මම දකින්නේ ඉස්සලම කෙලෙස්ද කියලා.
නෑ ඉතින් අපිට අපිට කොහෙන් හරි පටන් ගන්න වෙනවනේ. එතෙන්දී කොහොමත් ඉතින් උපාදානයකින් තමයි ඉතින් ඔය පටන් අරන් තියෙන්නේ, කරන්න දෙයක් නැහැ. දැන් අපි ඒ කියන්නේ රූප, සද්ද, ගන්ධ, රස ඔය ඔක්කොම කෝටියක් දේවල් වල හිත උපාදාන වෙලා කෙලසෙනවා වෙනුවට කෙලස් අඩු අරමුණක් එයාට අල්ලලා දෙනවා. ඒක තමයි ආනාපානිය කියන්නේ. ඒකේ බරපතල කෙලස් නැහැ. අපි චිත්‍රපටියක් අල්ලලා දුන්නා කියලා මේ වැඩේ කරන්න බෑ. සින්දුවක් අල්ලලා දුන්නා කියලා මේ වැඩේ කරන්න බෑ. අපි ඒ නිසා උපේක්ෂා සහගත අරමුණක් අල්ලලා දෙනවා. ඒකත් අල්ලා ගැනීමක් තමයි එතන තියෙන්නේ. හැබැයි නිකන් ඉන්නේ නැහැ. ඒ අල්ලගත්ත අරමුණේ ආදීනව ප්‍රකට කරගන්න උත්සාහන්ත වෙනවා. ඒක තමයි පස්සනාදි සිද්ධ වෙන්නේ. එයාට යම්සේ අරමුණක් දැන් ජොදලා තියෙනත අරමුණක් එයාට අල්ලලා දීලා තියෙනවා, ඒ කෙරෙහි යොමු කරලා තියෙනවා. හැබැයි මේ අරමුණ නැවත නැවත විමසා බලමින් ඒකේ තියෙන ත්‍රිලක්ෂණේ වටහා ගන්න උත්සාහන්ත වෙනවා. ඊට පස්සේ යන්නේ ඒ අරමුණේ නුත් නැත්තම් ඒ උපාදානයේ නුත් හිතේ ඉදහස් වෙනවා.
අද සමහර මාතේගාර
එකපාරට යනවා
පොඩ්ඩක්
හිතෙනවා ඒක කොහොමද කියලා.
හොඳයි
තෙරුවන් සරණයි.
ඊළඟ පැලේ බන්දු ජී මහතාට දෙපත් කරන්න පුළුවන්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. හොඳයි තෙරුවන් සරණයි. මගේ කරගෙන යන භාවනා වෙද්දී මම මේ සමානේදී අද්දකපු දෙයක් තමයි දැන් එතකොට අපි මේ අර කිසිවක් උපාදාන නොකර ඉන්න ස්වභාවයේදී දැන් හිතටම ආවේනික වෙච්ච හුදකලා ස්වභාවයක් නවතිනවා. කය වෙන් වෙලා තියෙන කියන්නේ ඒ කය හරහා දැන් අපිට දැනෙන ස්පර්ශ හෝ ඇහෙන ශබ්ද ඒවත් වෙනවම තියෙනවා. නමුත් හිත හුදකලා වෙලා එතන ඉන්න අරවගෙන දැන් කලින් තිබුණනේ දැන් ශබ්ද ඇහෙනකොට වැඩි ශබ්ද තීව්‍රතාවය පණින ගතිය.
ඔව්.
දැන් එහෙම නැතුව අර මේ හිතටම ආවේනික නිකන් හුදකලා ස්වභාවයක ඉන්න වගේ ගතියක් තියෙනවා. ඒක නිකන් ඒකත් උපක්ලේශ ස්වභාවයක් වගේ දෙයක්ද සෝදනවාස?
නෑ ඒක නම් මට හිතෙන එහෙම උපක්ලේශයක් නෙමෙයි. දැන් ඒ කියන්නේ හිත ස්වාධීන වෙන්න වෙන්න අනිකුත් අරමුණු තිබුණයි කියලා යාට ලොකු ගැටලුවකුත් නැහැ. දැන් ඉස්සර නම් අපි එහෙම නෙමේ සද්ද නැති තැනක් හොයනවා, මේ ගඳ සුවඳ නැති තැනක් හොයනවා, ස්පර්ශ අඩු තැනක් හොයනවා. ඒ වගේ අපි පුළුවන් තරම් පරිස්සම් වුණානේ, අපි භවනා කරන තැනගෙන වුණත් අපි සැලකිලිමත් වුණානේ. පස්සේ හිතේ නුවණක් දියුණු වෙන්න සතිමත් බවක් දියුණු වෙන්න එච්චරම ප්‍රශ්නයක් නැහැ. අනිත් ඒවා තිබුණත් දැන් හිත තේරුම් ගන්න තියෙනවා යාට තනියෙන් ඉන්න පුළුවන් කියලා. හිත අපිට ඒ අරව තිබුණයි කියලා දැන් ප්‍රශ්න කරන්නේ නැහැ. ඒවෙන් අයින් වෙලා යාර තනියෙන් ඉන්න පුළුවන් කමක් තියෙනවා. ඒකේ වැරද්දක් නැහැ හැබැයි.
ඒ වගේම සංවිධාන දැන් සාමාන්‍යයෙන් මම ඔය ධර්මදේශනා එහෙමත් අහනවා, නිවනේ නිවීම දේශනා මාලාවත් මම අහන්න පටන් ගත්තා. නමුත් දැන් නිකන් ඒක අහම එකක් නිකන් එපා වෙච්ච ගතියක් තියෙන එක අහන්න වට වඩා හොඳයි නිකන් ඉන්න වගේ ස්වභාවයක්.
ඒක වෙනස් වෙයි. ඒ කියන්නේ දැන් ඒකේ පැති දෙකක්, ඒ කියන්නේ එක එක කාලෙට ඕක වෙන්න පුළුවන්. ඒ කියන්නේ හිත ඉල්ලනවා දැන් මට දැන් පොඩ්ඩක් ඕනේ නිකන් ඉන්න. මට පොඩ්ඩක් මයි පාඩුවේ ඉන්න දෙන්න කියලා ඉතින් එයා ඉල්ලනවා. ඒතර පොඩ්ඩක් ඉන්න දෙන්න. හැබැයි පස්සේ එයාම ඉල්ලාවේ මේ දැන් මේකේ පුංචි එක තව පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ. මේ தත්ත්වය ගැන හොයලා බලන්න. එතකොට එයා ඉල්ලනවා මේ මෙතන දැන් පොඩි ප්‍රඥාවෙන් මට අනුග්‍රහයක් ඕනේ කියලා ඉල්ලනවා. එතකොට ඉතින් ඒ ප්‍රඥා අනුග්‍රහය ලැබලා දෙනවා. දැන් උදාහරණයක් වශයෙන් දැන් බුධාන්දරෝ ඒ කියන්නේ පැති කීපයකින් මේ අපි තුමු මේක නිකන් සංග්‍රාමයක් කියලා, යුද්ධයක් කියලා. මේ යුද්ධයට පැති හතරකින් ප්‍රධාන වශයෙන් උදව් කරන්න කියලා කියනවා. එකක් තමයි ඒ ප්‍රඥා පැත්ත. ඒ ප්‍රඥාවෙන් අනුග්‍රහ කිරීම වැදගත්. අනිත් එක තමයි අපේ හිතේ අපි මේ හඳුන ගන්නා නිදහස කියන එක. මේ නිදහස වටිනකමක් දීලා ඒකේ පැවැත්ම සඳහා යම්කිසි පෙළඹවීමක් ඒකේ වටිනකමක් දීමත් ඒකත් අවශ්‍ය වෙනවා. ඒ එක පැත්ත. අනිත් එක තමයි උපදීන අතහැරීම කියන එක. දැන් මම මගේ කියලා හදාගත්ත දේවල්, අපේ තියෙන තනතුරු, අපි ඔය කියන්නේ ඇඳ ගන්නවා කියලා. අපි අරයට ඇඳගෙනලා ඉන්නවා, මෙයාට ඇඳගෙන ඉන්නවා, මම තාත්තා කියලා හිතන් ඉන්නවා, මම අයියා කියලා හිතන් ඉන්නවා. නැත්තම් මම ලොක්කා කියලා හිතන් ඉන්නවා. ඉතින් ඔය විදිහට අපි අර කෙනෙක් හදන ගතිය තියෙනවානේ. අන්න ඒ ඔක්කොම ඒ උපදීන්. අන්න ඒ ටික ඒ එකක්වත් මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මයක් නෙමෙයි කියලා ඒ ඔක්කොම අර අතහැර දමන ගතිය. උපදී පටිනිස්සග්ගයක් කියන එක. ඒ උපදීන් අතහැර දැමීම කියන්නේ ඒ පැත්තිනුත් අනුග්‍රහ කරන්න අවශ්‍යයි. ඒ තව පැත්තක්. ඊළඟ හතරවෙනි පැත්ත තමයි රාග ද්වේෂ මෝහ වලින් තොරව හිත පැවැත්වීම කියන එක. අන්න ඒ පැත්තිනුත් අනුග්‍රහ කරන්න අවශ්‍යයි. ඒත් මේ පැති හතර බුදුරජාන් වහන්සේ පදනම් හතරක් වශයෙන් පෙන්නනෝ ධාතු විභංග සූත්‍රයේදීම චතුරාදිඨානෝ හෝති කියලා එහෙම පෙන්නන්නේ. පඤ්ඤාදිඨානෝ, උපසමාදිඨානෝ, චාගාදිඨානෝ, පඤ්ඤාදිඨානෝ, චාගාදිඨානෝ, උපසමාදිඨානෝ, තවත් එකක් වචනයක් තියෙනවා. ඉතින් ඔන්නේ විදිහට ඔන්නේ හතරක බලමුළු හතරකින් තමයි මේක ගොඩ දාන්නේ. ඒ නිසා ඒ කාලෙදී මේ බලමුළුව ශක්තිමත් කරන එකේ වැරද්දක් නැහැ ඉතින්. ඉතින්සා හිත කියනවා නම් දැන් මට පොඩ්ඩක් විවේකයෙන් ඉන්න දෙන්න. මට දැන් බණ අහලා ඇති වෙලා තියෙන්නේ කියලා කමක් නැහැ, පොඩ්ඩක් විවේකයෙන් ඉන්න දෙන්න. දැන් ඊට පස්සේ එයා ඉල්ලනවා නෑ මට දැන් පොඩ්ඩක් ප්‍රඥාව වඩා ගන්න අවශ්‍යයි, මට පොඩ්ඩක් පොතක් බලලා මේ අනුග්‍රහය ලබලා දෙන්න කියලා ඉල්ලනවා නම් පොඩ්ඩක් බලලා ඒ තව ටිකක් ප්‍රඥාවෙන් අනුග්‍රහ කරන්න. ඒක වැරද්දක් නෑ.
ඔහේවතර හිත අර ස්වභාවයේ ඉන්නකොට තේරෙන්නේ ස්වාමීන් වහන්සේ, ඒ කියන්නේ දැන් අර කය හා සම්බන්ධ, ඒ කියන්නේ අර දැනෙන ශබ්දයකට හරි යන්න ඕන නම් ඒක යවන්නේ මම මුල් වෙනා තමයි. මොකද නමුත් එහෙම ඒක යවන්න නැතුව ඉන්න තරමට තමයි දැන්
කැමති.
ඒ කියන්නේ
කමක් නැහැ හැබැයි බලෙන් යවන්න, ඒ කියන්නේ ඌමනාවක් තියනවනම් යවන්න, නැත්තම් නිකන්. දැන් අදත් අපි අර මේ දැන් බුදුහාඳුරෝ කිව්වේ මේ දැන් අර දේශනාවේ තියෙන්නේ දැන් වස්සකාර සූත්‍රයේදී, විතක්ක සංඨාන සූත්‍රයේදී එහෙම බුදුරජාණන් වහන්සේ කියනවානේ යම් විතර්කයක් විතර්ක කරන්න ඕනේ නම් ඒක විතර්ක කරවනව, කරන්න ඕනේ නැත්තම් නොකර ඉන්නව. ඒතර මෙයාගේ අතේ තමයි දැන් පාලනය තියෙන්නේ.
ඒකම ස්වාමීන් වහන්සේ දැන් ධර්මදේශනාවේදී අනුවත් දැන් ඒකෙදී කියන්නේ ඇත්තටම විතර්ක ගැන සතිමත්ව කටයුතු කිරීමක් ගැන. නමුත් සතර සතිපට්ඨානයේදී ඕකේ අනිත් පැත්ත වගේ කියලා තමයි මගේ අදහස. ඒ කියන්නේ අපි සතිමත් වීම තුළින් හඳුනාගන්නේ මේ විතර්ක කියලා කියන්නේම කෙලස් කියන ස්වභාවයක්නේ.
එහෙමම කියන්න බෑ නේද? දැන් අපි දැන් උදාහරණයක් වශයෙන් හිතන්න, දැන් නීවරණ ගැන ගත්තොත් එතෙන්දී ඔය කියන කතාව ඇත්ත. නීවරණ වලදී අපි හඳුන ගන්නවා මේ නීවරණ නම් හිතෙන් බැහැර කළ යුතුයි කියන එක අදහස තියෙනවා. ඒතකොට කියන්නේ උදාහරණයක් වශයෙන් අපි හිතමු සන්තං ආජ්ජත්තං කාමච්ඡන්දං අතිමේ ආජ්ජත්තං කාමච්ඡන්දෝති පජානති. ඒ ආදී ඔන්න කාමච්ඡන්දයක් තියෙනවා බව දැනගන්න. නැත්තම් නැහැ කියලා දැනගන්න. ඉපදිනකොට උපදින බව දැනගන්නවා. නැති වුණාම නැති වුණ බව දැනගන්නවා. එතකොට ප්‍රහාණය වුණ කාමච්ඡන්දේ ප්‍රහාණය වුණ බව දැනගන්නවා. ඉතින් ඒක ඒ මට්ටම තමයි පෙන්වන්නේ නීවරණ ගැන කියද්දි. හැබැයි උදාහරණයක් වශයෙන් බොජ්ජංග ගැන කියද්දි ඒක නෙමෙයි කියන්නේ. බොජ්ජංග ගැන කියද්දි කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. මේ වෙලාවේදී තියෙනවා නම් තියෙන බව දැනගන්නවා. නැත්තම් නැහැ බව නැති බව දැනගන්නවා. ඒක දෙකටම පොදුයි. හැබැයි නැති වෙලා තිබිච්ච එකක් උපදිනකොට ඒක බව දැනගන්නවා. ඒ නැති වෙලා තිබිච්ච එක පහළ වෙලා තියෙනකොට දැන් පහළ වුණ බව දැනගන්නවා. හැබැයි භාවනාව හරහා වර්ධනය වෙනකොට වර්ධනය වෙන බව දැනගන්නවා. ඒ නිසා ඒක බැහැර කළ යුතු නැහැ. අපේ හිතේ දැන් නිකන් નિરાයාස සතියක් තියෙනවා. ප්‍රශ්නයක් නැහැ. හිතේ નિરાයාස ප්‍රඥාවක් තියෙනවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. අන්න ඒ වගේ. එතකොට මේක විතර්ක වශයෙන් යම් වෙලාවකදී හිතට මඟ පෙන්වීමක් ලබා දීම සඳහා දැන් අපි පොතක් පතක් බලනවා කියන්නේ එතන විතර්ක කිරීමක් තියෙනවා. ඉතින් මේ විතර්ක කිරීම හරහා හිතට යම්සි ගැම්මක් සම්මා දිට්ඨියේ යම්කිසි පැත්තක් පෙන්ලා දෙනවා. ඉතින් ඒකේ ප්‍රයෝජනේ ගත්තට වැරද්දක් නැහැ. හැබැයි ඉතින් පුළුවන්කම තියෙන්න ඕනේ ආයිත් සංසිඳිච්ච හිත නැවත ලබා ගන්න, උවමනා නම් ලබා ගන්නත් අන්න අපි දක්ෂ වෙන්න ඕනේ.
කියන්නේ අපි අනිවාර්යයෙන්ම මොනවාහරි විතර්කයක් කරනවා කියලා කියන්නේම මගේ අත්දැකීම අනුව තියන්නේ, ඒ කියන්නේ අපි තුළ තියෙන දැනුම අරගෙන ඒක එක සංකලනය කරලා ආපහු මේ සිදු කරන කාර්යයක් නේ සම්මානසර්.
ඔව් නෑ ඒක තමයි අපි ඒකේ ප්‍රයෝජනේ බලලා තමයි මේ ගන්න තියෙන්නේ. අපි නිකන් ඒකාන්ත වශයෙන් ගියොත් අනිවාර්යෙන් කිසිම විතර්කයක් විතන්න එපා කියලා කිව්වොත් එතන පොඩ්ඩක් අන්තගාමී බවක් පෙන්වුම් කරනවා. ඔව්. ඉතින් ඒ වෙනුවට නිකන් අපිට විතර්කයක ප්‍රයෝජනීය තියෙන වෙලාවෙදී ඒ ප්‍රයෝජනේ ගන්න. හැබැයි ඊට පස්සේ අපි තේරෙනවා නම් දැන් මේකේ ප්‍රයෝජනේ ලැබුණාමට දැන් අවශ්‍ය වෙන්නේ එහෙම නෙමෙයි හිත පූර්ණ නිශ්ශබ්දතාවයක තියාගන්න. කිසිම විතර්කයක් නැතුව ඉන්න. සම්පූර්ණ නිශ්චල භාවයක ඉන්න. ඒකට තමයි තේරෙනවා නම් ඉතින් එතනටත් අන්න එතනත් ඉන්න පුළුවන්කම අපි හදා ගන්නවා. ඒකට අපි දෙපැත්තම තියෙනවානේ.
එහෙමයි
හොඳයි. ස්වාමීන් වහන්සේ මේ කියන්නේ ස්වාමීන් වහන්සේ ගිය පතාවෙන් කියපු බොහොම වැදගත් ධර්මදේශනාවේ කොටසක් අනුව ඊ අනුව පැහැදීම නිසා මට ලැබිච්ච අත්දැකීමක් යන ඒක මේ අද කියපු ධර්මදේශනාවට සම්බන්ධකමක් තියෙන නිසා මම හිතුවා ඒක ඉදිරිපත් කරන්න. ස්වාමීන් වහන්සේ අපිට ඊයසරේ කියලා දුන්නා බුදුහාමුදුරුවෝ මුල් කාලෙදී කරා කියලා. බුදුහාමුදුරුවෝ වෙන්නේ ඉස්සෙල්ලා තමන්ට ඇතිවන සිතිවිලි හොඳ කොටටත් නරක කොටටත් ඒ කියන්නේ කුසල පක්ෂය කොටසටත් අකුසල පක්ෂය කොටසටත් කියලා වෙන් කරා කියලා. ඉතින් ඒ විදිහට කරගෙන යනකොට ඊට පස්සේ ඇතිවෙච්ච දෙයක් තේරුච්ච දෙයක් තමයි ඒක කොහොමටත් ගොඩක් කාලයක් තිස්සේ කරනවා. ඒක කරනකොටම තවත් පැත්තකට ගියා වේදනාව පැත්ත. ඒ කියන්නේ ඒ කියන ගොඩවල් දෙකේ තියෙනවා එකක් සාංශ සැපය සාංශ දුක්ඛය සාංශ දුක්ඛම සුඛය. අනිත් පැත්තේ තියෙනවා නිරාමිස සුඛය නිරාමිස දුක්ඛය නිරාමිස අදුක්ඛම සුඛය. ඒ කියන්නේ දැන් අපිට හොඳ මේ දාපිටම අපි යම්කිසි දෙයකට එදිනෙදා ජීවිතයේ අකමැත්තක් පහළ වෙනවා නම් ඒ අකමැත්ත නැති අකමැත්ත ඇති වෙන බව දැනගෙන ඒක නැති වෙනකොට යම්කිසි සුඛයක් පහළ වෙනවා. ඒ කියන්නේ දැන් අපි කරන්න අකමැති වැඩක් තියෙනවා. බොහොම සරල උදාහරණයක් ගත්තොත් ගෙදර කුස්සියේ වැඩක් කරන්න මට තිබ්බොත් සාමාන්‍යයෙන් මම ඒක අකමැති දෙයක් නම් ඒ අකමැති බව දැනගත්තාම ඒ අකමැති බව දැන ගැනීම තුළ නිවීමක් ඇති වෙනවා. ඒ නිවීම තුළ ඊට පස්සේ තේරුම් ගන්නවා මෙතන සාමිසහරි නැත්නම් නිරාමිසහරි සුඛයක් තියෙනවා. ඒ කියන්නේ දැන් ද්වේෂයක් ඇති වෙච්ච අවස්ථාවක නම් ඒක නැතිවීම එකම යම්කිසි නිරාමිස සුඛය අත්විඳිනම නම් කියන්නේ ධ්‍යාන තත්වයක හරි ඒ වගේ තත්වයක කියන දීර්ඝව තියෙන දෙයක් නෙමෙයි. මොහොතකින් ඇති වෙලා නැති වෙන තත්වයක් දක්වන. ඉතින් ඒ විදිහට මේ ඇතිවන දේවල් වර්ගීකරණය කිරීම මොහොතක් පාසා සිත තුළ ඒක වර්ගීකරණය කරනකොට තේරෙන්න පටන් ගත්තා. හිත බොහොම වේගවත් වෙලා අල්ල ගන්න බෑ කියලා. දැන් අපි හිතමු දැන් අපි උදාහරණයකට ගත්තොත් නිරාමිස සුඛයක් කියන එක සුවදායි. දැන් සාමාන්‍යයෙන් අපිට හිතෙනවා අපිට සුවදායි දේවල් පවත් ගන්න. එහෙම නැත්නම් අපිට අසුභ දේවල් අපිට සුඛයක් ඇති නොකරන දේවල් අපි ඉවත් කරන්න ඕනේ කියලා. සාමාන්‍ය හිතු තියෙනවා අපේ ජීවිතේ. නමුත් අර විදියට තීක්ෂණව ඒ මොහොතේ වෙනස් වීම පේන්න පටන් ගන්නේ උත්සාහයක් නිසා නෙවෙයි කියන එක තේරුණා. අරක වර්ගීකරණය කරලා බලන් ඉන්නකොට එකින් එකට වෙනස් වීම පේනවා වේගයෙන්. ඒ වෙනස් වීම පේන නිසාම අල්ලගන්න බෑ කියන එක තේරෙන්න පටන් ගන්නවා. එතකොට හිත නිදහස් වෙනවා, උත්සාහයක් කිසිම නැහැ. කිසිම උත්සාහයක් කරන්නේ මේ අර්ථ අල්ලගන්න උත්සාහයක් කරන්නේ. ඒ වගේම දැන් අර ඉස්සෙල්ලා උදාහරණයට කිව්වොත් අකමැති දෙයක් කරන්න පුළුවන් කිසිම ගැටලුවක් බරක් නැතුව. නමුත් එතන නිවීමක් තියෙනවා. ඒක නම් ආපහු වෙනස් වෙලා යනවා. ඒ වෙනස් වීමත් එක්ක අල්ලා ගැනීමක් නැති වෙනවා නෙන්නේ. ඒ කියන්නේ දැන් මේක හොඳයි, මේක නරකයි, මේක මම කරන්න ඕනේ, එහෙම මොනවත් නෑ. අර ප්‍රවාහයක් තුළට ඇතුල් වෙනවා. ඇතුල් වෙනකොට ඒක එතන 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 තේරුම් ගිහින් කරන්නා කියන දේ නෑ. එතකොට ඒ තුළ තැම්පත් වීමක් ඇති වෙනවා. ඒක ස්වාමීන් වහන්සේ මම හිතුව සඳහන් කරන්න ඕනේ කියලා. තෙරුවන් සරණයි.
හොඳයි, තෙරුවන් සරණයි. අපි ඉතින් අන්න ඒ වගේ, ඒ කියන්නේ අපිම ඇත්තටම අධ්‍යයනයක් කරන්න ඕනේ. ඒ කියන්නේ අපිම උත්සාහ කරලා බලන්න ඕනේ මේ විවිධ කටයුතු කරද්දී පුළුවන්ද හිත ඒ කටයුත්ත පවා උපාදාන කරන්නේ නැතිව, ඒ කටයුත්ත පවා දැඩිව ග්‍රහණය කරන්නේ නැතිව, ඒ කටයුත්තෙන් යම්කිසි ක්ලේශයක් පහළ කරගන්නේ නැතිව කරන්න පුළුවන්ද කියලා ඉතින් අපිම කළා බලන්න ඕනේ. ඉතින් ඒක කාටවත් පෙන්ලා දෙන්න බෑ. මග පෙන්වීමක් කරන්න පුළුවන් මේක කරලා බලන්න කියලා. අපිම කරලා බලන්න ඕනේ. හැබැයි වතුරට තල්ලු කරාට පස්සේ පීනන එක ඉතින් අපිම කරගන්න ඕනේ. නැත්තම් වතුර ගාවට ගෙනිච්චාට පස්සේ වතුර ටික බොන එක අපිම කරගන්න ඕනේ. අන්න ඒ වගේ. ඉතින් ඒ නිසා අපිත් මනතුංග මහත්තයා කිව්වා වගේ අපිත් මේ විවිධ කටයුතු වලදී මගේ හිත කොහොමද කටයුතු කරන්නේ? මගේ හිත කොහොමද හැසිරෙන්නේ? මේ කටයුතු සම්බන්ධයෙන් හිතේ නොරුස්නාගති පහළ වෙනවද? හිත ග්‍රහණය කරගෙනද මේ කටයුතු කරන්නේ? එහෙම නැත්තම් බොහොම සාමකාමීව සිහියෙන් නිකන් සැහැල්ලුවෙන් මේ කටයුත්ත යාට කරන්න පුළුවන්ද කියලා අපිම පරීක්ෂා කරලා බලන්න ඕනේ. ඉතින් ඒ අපේ අඩුපාඩු දැක්කනම් තාමත් මෙයා මෙතෙන්දි ගැටෙනවා, මේ වැඩේ කරන්න ගියාම ඒකට සම්බන්ධ වෙන අනිත් අයත් එක්ක ගැටෙනවා, නැත්තම් මේ වැඩේ කටයුත්තට ඕන්ට වඩා මේක අස්සට මේ හිත රිංග ගන්නවා, දැඩිව ග්‍රහණය කරගන්නවා කියලා තමන්ට තේරෙනවා නම් ඒ අඩුපාඩු කන් ටික හදාගන්න. ඉතින් අපි ඒ කටයුත්ත අතහැරලා දාලා කරන්නත් බෑ. නැවත නැවත යෙදෙමින් ඒ සමබරතාවය ගොඩනගා ගන්න උත්සාහන්ත වෙන්න ඕනේ. ඉතින් මේ ඔක්කොම එකතකින් බැලුවාම එතකොට මේ ජීවිතේ ලබන අත්දැකීම් සියල්ලම එක පැත්තකින් විපස්සනා යෝගාවචරයෙකුට ඒ පුහුණුව සඳහා අමුද්‍රව්‍ය කියලා කියන්න පුළුවන්. හොඳයි.
ඊළඟ පැනේ සුරංගනී මාර්ගයට ඉදිරිපත් කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
හොඳයි.
දැන් භාවනාව කරගෙන යනකොට සක්මනේදී සිත පය තියෙනවා, බාහිරයටත් දුවනවා, එක එක සිතුවිලි වලටත් දුවනවා දකිනවා. ඒ සිතුවිලි වලට දිව්වට ඒ හිතේ හැටි කියලා ඒකට සමහිත පිහිටවගෙන ඉන්න පුළුවන්කමක් තියෙනවා. දැන් ඒ ගැන කම්පාවක් නැහැ. පරියන්කේදී හුස්ම රැල්ලක් නොදැනලා කම්පන චංචලක් දැනෙන්නේ නැතුව ගිහින් හිත නිකන් හිස් අවකාශයක වගේ බොහෝ විට ඉන්නවා. සමහර දවස්වලට නම් නින්ද ගිහින් වගේ පැය ඉවර වෙද්දී හැරෙන්නේ. සමහර දාට පැයම ඉන්නවා හොඳ සතියෙන්. ඒත් දැන් වහන්සේ විතක්ක වර්ග නවයක් කියලා දුන්නා. ඒවායින් අපි වැළකී යුතු ආකාරය. ඒ වුණාට සාමාන්‍ය ජීවිතයේදී නම් ගොඩක් වෙලාවට රුචි දේවල් කරන්න පෙළඹෙනවා. ඒවා විතක්ක විදිහටත් අත්දකින්නවා. දැන් ඒ වුණාට ඒවා කරන බව දකින්නවා, සතියෙන් ඒවා කෙරෙනවා. ඒ වුණාට ඒවා නවතා ගැනීමක් නම් සිදුවෙන්නේ නැහැ. ඒක දැකීම කොයි විදිහටද දැකීමෙන් නවත්තා ගන්න ඕනේ කියන එක පොඩි උපදේශයක් දෙන්න පුළන්ද ස්වාමීන්
වහන්සේ? ඔව්. ඒක ඉතින් අපිට යම්සි කටයුතු ටිකක් පැවරලා තියෙනවා කියලා හිතන්න. අපේ දරුවෝ වෙනුවෙන්, දෙමව්පියෝ වෙනුවෙන්, රාජකාරී කරන තැනක් වෙනුවෙන් අපිට යම්සි පැවරිච්ච වැඩ ටිකක් තියෙනවා නම් ඉතින් ඒක අපි බැඳිලා ඉන්නවා, ඒක ඉෂ්ට කරන්න. ඉතින් ඒක ඉතින් කරන්න වෙනවා. හැබැයි ඉතින් අපේ සමහරලාවට අපේ මේ ඉල්ලගෙන කරන්න යනවානේ. අන්න එතෙන්දී අපි පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න පුළුවන්. මේක මේ අත්‍යවශ්‍යයෙන් කරන්න ඕනේ දෙයක්ද, මගේ අතින් වෙන්න ඕනේ දෙයක්ද, නැත්නම් නැත්නම් මම මේක පැනලා දෙන වැඩක්ද කියලා ඉතින් අපි පොඩ්ඩක් ආයෙ විමසා බැලීමක් කරන්න පුළුවන්. ඉතින් අපිට දෙනවනේ නැහැ මේක මම නෙමේ කරන්න සුදුස්සා. මේක ඇවිල්ලා මේ වෙන කෙනෙක්ගේ කටයුත්තක්. මේ මම අනවශ්‍ය විදිහටයි මේකට මේ මැදිහත් වෙන්න යන්නේ කියලා සමන්ට අවංකව තේරෙනවා නම් එහෙමනම් වැඩේ අතහැරලා දාන්න. හිත ඉල්ලුවට කමක් නැහැ මේක කරන්න ඕනේ කියලා ඉල්ලුවට කමක් නැහැ. හැබැයි හිත හික්මවනවා. මේක ඇවිල්ලා මට අදාළ වැඩක් නෙවෙයි මම මේ අනුන්ගේ වැඩක් මේ අනුන්ගේ දෙයකටයි මේ අත දාන්න යන්නේ කියලා අන්න Taman තේරුම් අරගෙන අතහැරලා දානවා. ඉතින් අන්නේ වගේ සමාහලට අපේ ජීවිතේ තියෙනවා. අපි වෙත පැමිණි වගකීම් තියෙනවා. අපි අනවශ්‍ය දෙයට පටලවා ගත්ත වගකීමුත් තියෙනවා. ඉතින් අන්නේ අපි අනවශ්‍ය විදිහට පටලවා ගත්ත ටික අපේ අපෙන් අයින් වෙනවා නම් අපේ ජීවිතේ තව ටිකක් සැහැල්ලු වෙනවා. හැබැයි ඉතින් අපේ අපි වෙත පැමිණි ටික අයින් කරන්න අවශ්‍ය නැහැ. ඒක තමයි පැමිණි දුක් පෙන්වසයි කියලා එහෙම ලොකු සාරසෙන් නිතරම කියන්නේ. Taman වෙත පැමිණි ටිකක් තියෙනවා. ඒක කර්මානුරූපව වෙන්න පුළුවන්, ඕගේමක් වශයෙන් වෙන්න පුළුවන්, යුතකමක් වශයෙන් වෙන්න පුළුවන්. ඒතකොට Tamanට තේරෙනවා මේකට දැන් මටම තමයි මේකේ අවස්ථාව ලැබිලා තියෙන්නේ. නැත්තම් මටමයි මේක දැන් කරගහන්න වෙලා තියෙන්නේ කියලා Taman තේරුම් අරගෙන මැදිහත් සිතකින් කරනවා. ඒ පැමිණි ටිකේදී අපි බලනවා. එතෙන්දිත් පුළුවන් ද උපේක්ෂාවකින් ග්‍රහණය නොකරපු බවකින් කැලස් පහල කරගන්නේ නැතිව කරන්න පුළුවන් ද කියලා ඉතින් ඒ අභියෝගය දෙනවා. ඒ කියන්නේ ඒක තමයි එල්ල. ඒක තමයි සම්මාදිට්ඨිය. පුළුවන් ද මේ කටයුත්තේ නියැලෙන්න කැලස් පහල කරගන්නේ නැතුව. අනිත් අයත් එක්ක ගැටෙන්නේ නැතුව. මොකක්වත් ග්‍රහණය කරන්න යන්නේ නැතුව. හිතේ සාමාන්‍ය සතියක් පවත්වමින් හිතේ අනවශ්‍ය අවතතියක් ගොඩනගා ගන්නේ නැතුව මේ කටයුත්ත කරන්න පුළුවන් ද කියලා අන්න පුංචි අභියෝගයක් එක්ක වැඩේ කරනවා. වැඩේ යෙදෙනවා. තියන්නේ වගේ ඉතින් අපිම තේරුම් අරගෙන ඒ අපිට අදාළ ටික කිරීමේ වැරද්දක් නැහැ කියන තමයි මට නම්
හිතෙන්නේ.
ඊළඟ පැනය මානෙල් කපුරුගේ මහත්මිය ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
නැත්නම් ස්වාමීන් වහන්සේ උදේ අවදි වූ වෙලේ පටන් පුළුවන් විදිහට සතියෙන් ඉන්න උත්සාහ කරනවා. සක්මන් භාවනාව කිරීමේදී පාදයේ සිටීම ගෙන යෑම තැබීම තැබීමේදී යටිපතුලට දැනෙන තද ගතිය උණුසුම් ගතිය ගොරෝසු ගතියට සතිය පවත්වමින් සක්මන් කිරීමේදී සතිය පවත්වමින් සක්මන් කරනවා. සක්මන් කිරීමේදී සිතුවිලිම අඩුයි, නොදැනීම ඇවිත් නොදැනීම නැති වෙනවා. ශරීරයේ තරමක සැහැල්ලු ගතියක් ඇති වෙනවා. සක්මන් කිරීමේදී එක පාදයක් තියෙනකොට අනෙක් පැත්ත නැති වාසේ දැනෙනවා. මෙසේ පැය භාගයක් විතර සක්මන් කරලා සතියෙන්ම පරයන්කයට යනවා. පරයන්කයේදී වාඩි වූ ගමන් කයේ සැහැල්ලුවට සිත යනවා. ආස්වාස ප්‍රස්වාසයේ ඉතා සිහියෙන් නොදෙනේ. සිහියෙන් නොදෙනවා. මෙසේ සැහැල්ලුවේ සිටින කොට සිතුවිලිම බොහෝ දුරට අඩුයි. නොදැනීම ඇවිත් නොදැනීම යනවා. ශරීරේ නැතුවාසේ සැහැල්ලුවට දැනෙනවා. පාද ගැටෙන තැන වගේ තද ගතියක් දැනෙනවා. සමහර දිනවලට මෙහෙට පැයක් පමණ සිටීමට පුළුවන්. සමහර දිනවලදී විනාඩි 45කින් පමණ කය වේදනාවල් දැනෙනවා. වේදනාව දිගාගෙන සිටීමේදී සමහර දිනවලදී වේදනාව ටිකෙන් ටික අඩු වෙලා නැති වෙනවා. සමහර දිනවලදී වේදනාව දිගටම පවත්වනවා. එතකොට ඒවිත සිත නොසන්සුන් වෙනවා. සතියෙන් ඉරියව් මාරු කරනවා. එතකොට සිත කය සැහැල්ලුවෙන් පරයන්ක භාවනාව කරනවා.
ඔව් කරන විදිහ හොඳයි. හැබැයි කිසි වැරද්දක් නැහැ. මෑනියෝ උනන්දුවෙන් කරනවා. මේ يعني ක්‍රමයේ තේරුම් අරන් තියෙනවා. ඉතින් අපි මේක පුහුණු වෙන්න අවශ්‍යයි. يعني භවනා බහුලීකృతා කියලා කියන්නේ අපි මෙතන හිත වඩන්න ඕනේ මේ කටයුත්තම බහුලීකృత කරන්න ඕනේ. මේක වෙනසක් කරන්න නෙමෙයි අවශ්‍ය වෙන්නේ. මේ දේම නැවත නැවත කරන්න අවශ්‍යයි. ඉතින් මේ නැවත නැවත කිරීම හරහා අන්න හිතේ සතියක් දියුනනවා. හිතේ සම්පජඤ්ඤයක් දියුනනවා. දෙයක් දෙයක් සියුම්ම බලන්න උත්සාහන්ත වෙනවා. ඒ හරහාන ප්‍රඥාවක් වැඩෙනවා. ඒ නිසා කරන විදිය හොඳයි. ඕනනම් තව ටිකක් ඔය සම්මනේදී එහෙම ඒ දැනෙන විවිධ ලක්ෂණ දිහා තව ටිකක් සියුම්ව බලන්න පුළුවන්ද කියලා උත්සාහන්ත වෙලා බලන්න. උදාහරණයක් වශයෙන් අපි දෝන දැන් පාදයක් පොළවේ වදිනකොට තද ගතියක් දැනෙනවා. ඒ තද ගතියේ පටන් ගැනීම කොහොමද සිද්ධ වෙන්නේ? තදගතිය අවසන් වෙන්නේ කොහොමද? තදගතිය එක ප්‍රදේශයකට කොහොමද දැනෙන්නේ? ඊළඟ ප්‍රදේශයකට කොහොමද දැනෙන්නේ? එකම තීව්‍රතාවයෙන්ද දැනෙන්නේ? ඔන්නේ වගේ පොඩි පොඩි තව තව සියුම් ලක්ෂණ ටිකක් සොයා බලන්න. එතකොට අපි අර සම්පජඤ්ඤයේ පැත්තට අපේ හිතේ ප්‍රඥාවට සියුම් ප්‍රඥාවට අපි යම් අනුග්‍රහයක් තමයි කරන්නේ. ඉතින් ඒ දෙයම අපිට පරයන්කෙදිත් කරන්න පුළුවන්. ආනාපානයේ වඩද්දි ඕනනම් දැන් මේ ආස්වාද ප්‍රස්වාසයේ මුල කොහොමද දැනෙන්නේ? මැද හරියේදී කොහොමද දැනෙන්නේ? අග හරියේදී කොහොමද දැනෙන්නේ? සැහැල්ලුනාට පස්සේ දැන් කායික සැහැල්ලුවක් තියෙනවා. මේ සැහැල්ලුව කියන්නේ මේ වේදනාවේ ස්වභාවයක්. මේකයිලා කායික සුවයක්. සැප වේදනාව. එතකොට මෙන්න මේ සැප වේදනාව පටන් ගන්නෙ කොහොමද? මේ සැප වේදනාව එකම විදිහටම තියෙනවද නැත්නම් ඒකේ අඩු වැඩි වීම් තියෙනවද? එතකොට මේක වැඩියෙන්ම කායේ කොහෙටද දැනෙන්නේ කියලා අන්න මේ මුළු අත්දැකීම පිළිබඳවම අපි නිකන් අර පැත්තක ඉඳන් අධ්‍යයනය කරනවා. පැත්තක ඉඳන් නිරීක්ෂණය කරනවා. ඒක අස්සේ අපි ඉඳගෙන බලනවා වෙනුවට එකින් එළියට ඇවිල්ලා ඒක දිහා බලනවා. ඔන්න ඔය දෘෂ්ටි කෝණයෙන් කරගෙන යන්න. හොඳයි. හොඳයි, තෙරුවන් සරණයි.
ඊළඟ පැනේ ඥානට ඉදිරිපත් කරන්න පුළුවන්.
ඔව්. චුට්ටක් හයියෙන් කියන්න මෑණියෝ ඇහෙනවා මදි.
මම ආනාපාන සතිය භාවනා කරන කෙනෙක්. ගුවන්තේලා උපදෙස් තමයි අනුගමනය කරන්නේ. රිට්‍රීට් වලට සම්බන්ධ වෙනවා. මගේ ප්‍රශ්නේ මේකයි. දැන් මම නිදිගතුම් භාවනා කරගෙන යන දවසකට පරයන්ක එක ගාණි කරනවා. නැත්නම් දෙකක් කරනවා. ඒ අවස්ථාවේ ආනාපාන සතිය පිහිනලා යනවා. ආලෝක සංඥා වගේ වා පේනවා. ඊළඟට ගොඩක් වේක ස්ථාන පෙනෙනවා. ඊළඟට ධනේ වගේ දැනෙනවා. ඒ වගේ තත්කින් භාවනා කරගෙන යනවා. මගේ ප්‍රශ්නේ මේකයි. හැමදෙන්නේ වාඩුනේ හැටි මේ ධාතු ලක්ෂණ හරි පහදීම ප්‍රකට වෙනවා.
නැ නැ දැන් හොදේ ධාතු ලක්ෂණ ප්‍රකට වෙනවා නම් මෑණියෝ ඉතින් ආනාපානේ නොගියත් කමක් නැහැ. මේ ධාතු ලක්ෂණ එක්කම යන්න දැන්.
නෑ
අත්‍යවශ්‍ය නැහැ දැන්. දැන් එතන පහළ වෙන ධාතු ලක්ෂණ ගැන හොඳ විපරිමින් ඉන්න. ඒ අපි තුන් ධාතු ලක්ෂණ 10ක් පහළලා තිනවා කියලා ඒකෙන් හොඳට තීව්‍රව දැනෙන එකට අවධානය යොමු කරනවා. එයා ගැන හොඳට හොයලා බලනවා. මෙයා කොහොමද හැසිරෙන්නේ? මෙයා පටන් ගන්නෙ කොහොමද? මේක වෙනස් වෙන්නේ කොහොමද? මේක එකයිද මෙතන තියෙන්නේ නැත්නම් හතරක් පහක් ඉන්නවද? කට්ටියක්ද මෙතන ඉන්නේ කියලා අන්න ඒ වගේ අපි බොහොම ඒ ගැන යම්සි අධ්‍යයනයක් කරනවා. ඒක සමණය වුණොත් ඔන්න වෙන එකට යනවා. හරි. හොඳයි. ප්‍රශ්නයක්
බලාගෙන
යන්න පුළුවන් නේද? ඔව්. මේ වගේ විවිධ ලක්ෂණ බලමින් ඒවැයෙන් නුවණක් උපදව ගන්නයි අවශ්‍ය වෙන්නේ. ඒ අපේ ඒ නුවණ උපදින්න නම් අපි ඒවම නැවත නැවත නිරීක්ෂණය කරන්න අවශ්‍යයි. හොඳයි.
ඒවත් සියුම්වට නිරීක්ෂණය කරන්න අපි හඳුනේ කොහොමද?
ඒක තමයි. ඒ හැකියාව පොඩ නිරීක්ෂණය හරහාමයි ඇති වෙන්නේ. අපිට මුලදී නිකම් මේක එකක් වශයෙන් තේරෙනවා. අපිට ඔන්න තද ගතියක්. ඉතින් මේක තනි තද ගතියක් වගේ තමයි අපිට මුලින් තේරෙන්නේ. හැබැයි ඒක නැවත නැවත කරන්න අපේ සම්පජඤ්ඤය වැඩෙන්න. එතකොට මෙතන තියෙන්නේ මේ තනි එකක් නෙමෙයි. මෙතන ඔන්න තද ගති රසක්. ඒ තද ගති රසේ නිරූපණයක් මෙතන අපි අත්දකින්න නිකන් තනි තද ගතියක් වගේ. ඊට පස්සේ මෙන්න මේ එක තද ගතියක හැසිරීම. ඒව ගැන ඔන්න අපි ඊළඟට බලනවා. අන්න ඒ වගේ අපේ මේ ඒ කුසලතාවයේ පොඩ මේ කටයුත්ත හරහාම තමයි වර්ධනය වෙන්නේ.
අපේ හැමතුනේ මේ සක්මණේදිත් ඒවා
බලන්න. පුළුවන් නම් බලන්න ඒකත්. ඔව්. ඒ කියන්නේ දැන් ඇත්තටම සක්මණයි පරයන්කය කියලා වෙනසක් නැහැ. ධාතු ලක්ෂණ පටන් ගත්තට පස්සේ නැත්නම් ඒවා තේරෙන්න පටන් ගත්තට පස්සේ පුළුවන් හැම අවස්ථාවෙදිම ඒවා බලන්න.
එහෙමයි.
ඔව්. හොඳයි. තෙරුවන් සරණයි.
ඊළඟ පැනේ ප්‍රභාගමගේ ඉදිරිපත් කරන්න පුළුවන්.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ.
ඔව් කියන්න.
ස්වාමීන් වහන්සේ මේ මම ගිය ජූනි මාසේ ඔබ වහන්සේගේ දුරස්ත භාවනා වැඩසටහනකින් සමයි සම්බන්ධ වුණේ. දිගටම ඔබ වහන්සේගේ වැඩසටහනට සම්බන්ධ වුණා. ගිය දෙසැම්බර් මාසයේදී ඔබ වහන්සේගෙන් කමඨහන් සුද්ධ කිරීමකදී ඔබ වහන්සේ මට කිව්වා ඇතිවීම නැතිවීම දෙස බලන්න කියලා. ස්වාමීන් වහන්සේ එදා මම ලැබපු අත්දැකීමක් කියන්න අවසරද?
හා කියන්න බලන්න.
භාවනා කරලා මම නිදිය ගත්තා. එතකොට මම සතියෙන්ම දැක්ක මගේ ඇඟ හරි වේගෙන් ගැහුණා. නමුත් අනිත් ඔක්කොම ඉන්ද්‍රියන් වැහිලා තිබුණේ. නායක ස්වාමීන් වහන්සේගේ බණ දේශනාවක් මට ඒ අස්සෙම ඇහුණා. ඒ ඇහෙන අතරෙම මම තව ගැඹුරු තැනක් දැක්ක රත්තරන් පැහැයෙන්. එතන නිකන් අපැහැදිලි රූප පිළක් දිගට දිගට ගියා. එතකොට මට වෙන කිසිම දෙයක් මතක් වුණේ නෑ. මට ලොකු බයක් ආවා. මට පිස්සු හැදෙන්න යනවා කියලා. මම ඒ මොහොතේම මම හිතුවා මට මොකුත් එහෙම දෙයක් වෙන්න එපා. මගේ සද්ධර්මයයි බුද්ධ දේශනායි සියල්ල සංඝ රත්නේ සියල්ල බොරුවක් වෙනවා, කිසිලොක් වෙනවා, මගේ ජීවිතේ නැති වෙන්න කියලා මම ඒ මොහොතේ හිතුවා. මට වෙන කිසි දෙයක් මතක් වුණ නෑ. බුදු ගුණ විතරයි මතක් වුණේ. එහෙම මම අවදි වුණා. ලොකු ඩ්‍රවුසි ගතියක් තිබුණා එදා දවස. ඊට පස්සේ ඊට පහුවනිදා මට පුතුම ඇගේ ශක්තියක් තිබුණා. නිකන් කොස් ගහකට නැගලා ගෙඩි කඩලා පුඥාන්න තරම් කිසිම මේකක් ආවේ නැහැ. මුහුදු ඉරේලිය වැටෙන මුහුදු පතුලක ඉන්නවා වගේ තමයි දැනුනේ සිතට. ලොකු කාය ශක්තියක් ආවම ගොඩාක් වැඩ කරා ස්වාමීන් වහන්ස. මං හැම මොහොතෙම දැන් අපි සතියෙන් ඉන්නවා ස්වාමීන් වහන්ස. ඒ මොහොතේ හරි ඒ කරන වැඩේට සිත පිහිටුවගෙන කොහොම එන සිතුවිලි රාග ద్వේෂ මොහය සිතුවිලි දකිමේවය කරමින් ඉන්නවා ස්වාමීන් වහන්ස. මං මීට අවුරුද්දකට පෙර ඔබ වහන්සේගේ රිට්‍රීට් එකට සහභාගී වෙච්චි අසෝචි නැලිය හරි දැන් මං නියම් පුළුන් රොදක ඉන්නවා වගේ දැනෙනවා. ඒ මං ඒ ලබන ඒ සතුට කායික සතුට ඔබ වහන්සේ අනුමෝදන් කරගන්න කියලා මම බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.
හොඳයි.
මට කමටහන් අලුත් කරන ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි.
හොඳයි. තෙරුවන් සරණයි. ඉතින් ඇත්තටම මේ විවිධ අත්දැකීම් නැවත නැවත වෙන්න ඉඩ දෙන්න. ඉතින් ඔවා මේ කියන්නේ අපිට ගමනක් යනකොට හම්බ වෙන විවිධ කඩපොළවල් වගේ තමයි. ඉතින් ඒකේ නතර වෙන්න එපා. අපිට යම් යම් ලැබුම් පොළවල් හම්බ වෙනවා, අම්බලම් හම්බ වෙනවා, තැබෑරුම් හම්බ වෙනවා, පෙට්‍රල් ෂෙඩ් හම්බ වෙනවා. ඉතින් ඔක්කොයක දේවල් හම්බ වෙනවා. හැබැයි එකක්වත් අපේ නවාතැන් පොළ නෙමෙයි. ඒත්ෙනින් අවශ්‍ය වැඩේ කරගත්ත අත්දැකීමක් ඕනනම් ලැබුවා. පොඩ්ඩක් ඕනනම් මේ අපි හිතමු සැහැල්ලු වුණා. ඊට පස්සේ එතනින් ගියා. ඒ නිසා එකක්වත් අල්ලගන්න යන්න එපා. දිකට කරගෙන යන්න.
එහෙමයි
සර්. ඔව්. يعني සක්මනයි පරයන්කේ සක්මනයි පරයන්කේයි දිකට කරන්න සක්මනේදී විශේෂයෙන්ම ඒ තමන්ට ලැබෙන අත්දැකීම් නැත්තම් විශේෂයෙන් හිත දිහා බලාගෙන වගේ දැන් යන්න පුළුවන් නම් හිතට එන සිතුවිලි හඳුනා ගන්න පුළුවන් නම්
දැන් මම අතු ගානවා නම් කකුලට යොමු කරනවා. නැත්තම් අත හෙලවෙනවා නම් අතට යොමු කරනවා. එතකොට සිත පිටට යනවා කියලා දකිනවා. මුළු දවසම කොහොම මේ මං හිත මං මේ මමයි එයයි ඉන්නවා වගේ දැනෙනවා ස්වාමීන් වහන්සේ.
හරි.
يعني වටේ ගොඩක් ශබ්ද බද්ද තියනවා කාර්ය බහුලමවක් පිටින්දක් මට ඒ වයින් ඈත් වෙලා මමයි එයයි ඉන්නවා කියලා මට දැනෙනවා ස්වාමීන් වහන්සේ.
හොඳයි. ඒ මට්ටම තමයි අපි අර දැන් බුදුහාඳුර කියන්නේ අජත්තමේව චිත්තං සන්තපේමි සන්නිසාදේමි ඒකෝදි හෝමි සමාධියා. දැන් බුදුහාඳුර කියන අර විදිහට එයා මුන්නහන්සේ කටයුතු කරමින් යනකොට බෝධිසත්ව කාලෙදි දැන් ඔන්න මගේ හිත මාගාවට ආවා. දැන් ඔන්න මගේ කයත් එක්ක තමයි මගේ හිත ඉන්නේ. එතකොට මේ මායියයි තමයි ඉන්නේ. හැබැයි ඒක අවසානය නෙමෙයි. ඒකේ තවයි තවත් ඉතින් හුඟක් දේවල් තියෙනවා අපිට ඉස්සරහට යන්න. දැන් මේ ඔය නිරීක්ෂණය තමයි දැන් වැදගත් වෙන්නේ. දැන් මේ හිත කොහොමද වැඩ කරන්නේ? මේ කය කොහොමද වැඩ කරන්නේ? හිතට එන කෙලෙස් මොනවද? මේ දැනෙන දැනීම් වලට මොනවාද සිද්ධ වෙන්නේ? පරයන්කේදී මොනවාද දැනෙන්නේ? ඒවට මොකද සිද්ධ වෙන්නේ? මේ මේ නිරීක්ෂණය දැන් දිගට පවත්වාගෙන යන්න.
එහෙමයි
සර්. හොඳයි.
හොඳයි.
ධර්වාසර්ණස්. හොඳයි.
සියලු දෙනාටමත් බොහොම
ඊළඟ පැනය තුලියක් ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි ස්වාමීන් වහන්සේ.
ඔව්. චුට්ටක් හයියෙන් කියන්න.
අවසරයි ස්වාමීන් වහන්සේ. මීට කලින් මම මගේ අත්දැකීම් කියන අවස්ථාවක ස්වාමීන් වහන්සේ මට කිව්වා පරිණිය සක්මන ටිකක් වැඩිපුර කරන්න කියලා.
හරි.
එතකොට දැන් මම සක්මන විනාඩි 40ක් පමණ කරනවා. ඒ කරනකොට මගේ අවධානය තියෙන්නේ යටිපතුලට පමණයි. දැන් මම තයිල් පොළවක තමයි සක්මන වෙන්නේ. එතකොට මට දැනෙන්නේ මගේ අවධානය කුවිලෙත් තියෙන්නේ පය යටිපතුලට. මම හිතන්නේ නැහැ නිකන් ඒක මම හරිද කියලා දැනගන්න අහංසාවිනාස. මම ඒක just observe නිකන් ඒක මට observe වෙන විදිහට තමයි මම මේ ස්පර්ශය දිහා බලන්නේ. එතකොට මගේ ශරීරය වෙන පුතනකටවත් මගේ හිත අරමුණු වෙන්නේ නැහැ.
හරි.
යටිපතුලටම
පමණයි. කමක් නැහැ. වැරදක් නැහැ. ඒ කියන්නේ කොහොමත් අපේ ඒ අනිකුත් අනවශ්‍ය සංඥා අයින් කළා, අනවශ්‍ය අරමුණු අයින් කළා, අපි තෝරගත්ත අරමුණ ගැන විමසීමක් කරන්නේ. දැන් අපි තදගතිය නම් විමසන්නේ තදගතියේ තියෙන ලක්ෂණ තේරුම් ගන්නවා. ඒ තදගතියේ මුල පටන් ගැනීම කොහොමද සිද්ධ වෙන්නේ? තදගතිය විකාශය වෙන්නේ කොහොමද? වෙනස් වෙන්නේ කොහොමද? තදගතිය අවසන් වෙන්නේ කොහොමද? පාදයේ ඒ තැන්වලට මේ තදගතිය දැනෙන්නේ කොහොමද? කොයි තැනටද වැඩියෙන්ම දැනෙන්නේ කියලා අන්න ඒ වගේ මේ මේකෙන් සාරයක් උකහා ගන්න උත්සාහන්ත වෙන්න.
මම සතියෙන් ඉන්න උත්සාහ ගන්නවා. සමහර වෙලාවට වලට ඒක හරියනවා, සමහර වෙලාවට ඒක හරියන්නේ නැහැ. නමුත් ගොඩක් වෙලාවට මට මන් දිහා මම නිකන් පිටින් බලන් ඉන්නවා, මම කරන වැඩේ මම එළියෙන් බලන් ඉන්නවා වගේ.
හරි.
මට එහෙම සමහර යම් යම් වෙලාවල් වලට
ඔව්
හිතනවා.
කිසිම වැරද්දක් නැහැ.
මම සතියෙන්
ඔව් කිසිම වැරද්දක් නැහැ. ඒක තමයි අර දැන් අර කලින් කතා කරපු කෙනත් කිව්වේ ඒකයි. දැන් මාත් එක්ක ඉන්නවා ඉතින්. හිතයි මායි විතරයි ඉන්නේ. අන්න ඒ වගේ හැඟීමක් එනවා. හැබැයි හිත දිහා මම දැන් පිටින් බලන් ඉන්නවා. නිකන් ඕකට කියන්නේ භාවනාවේ කියන්නේ පරතෝ බැල්ම කියලා. ඒ කියන්නේ හරියට නිකන් අපි වෙන කෙනෙක් බවට පත් වෙලා නැත්නම් අපිව හිතින් අපි බලාගෙන ඉන්නවා. කිසි වැරද්දක් නැහැ. දෙකට කරගෙන යන්න. ඒක තමයි නිවැරදි දෘෂ්ටි කෝණය වෙන්නේ. අපි සතිය දියුණු කරගෙන යනකොට ඒ සතියේ යම් වර්ධනීමක් එක්ක අපිට පුළුවන් වෙනවා අපේ අත්දැකීමෙන් අයින් වෙලා අත්දැකීම දිහා බලන්න. දැන්
සක්මන්
එතකොට ඉතින් ඒක නිකන් ඒක බලන් ඉඳීමෙන් පමණක් සෑහීමකටපත් වෙන්න එපා. මොනවාද තමන්ට පේන්නේ කියලා විමසලා බලන්න. අපි හිතමු දැන් අපිට හිත පේනවා කියලා. හිතේ පහළන සිතුවිලි පේනවා. සිතුවිලි එනවා, ඊට පස්සේ වෙනස් වෙනවා, ඒවා යනවා. අපි අනවශ්‍ය දේ සමාලාට ඒකට අනුග්‍රහ කරනවා, ඒවා අඩු වැඩි කරනවා, ඒකට කෑලි එකතු කරනවා, මූට්ටු කරනවා, ඒ හරහා ඔන්න විතර්ක දියත් වෙනවා, ප්‍රපංච කරනවා. ඉතින් මේ මේ නාඩගම බලාගෙන ඉන්නවා. එතකොට ඔන්න ටික ටික හිතට මොලේ පෑදෙනවා. මොලේ පෑදෙනවා මේ කරන මෝඩ වැඩේ ගැන. ඊට පස්සේ අන්න අනිත් පැත්තට එනවා. අනිත් පැත්තට යෝනිසෝ මනසිකාරයෙන් බලනවා. ඇයි මෙහෙම කරන්නේ? මොකටද මේ වගේ හිතන්නේ? මේ වගේ මෝඩ විදිහට කල්පනා කරන්නේ මොකටද? නරකද මේ ප්‍රපංච සමනය කරගත්තා. නරකද මේ විතර්ක සමනය කරගත්තා. කියලා අන්න පොඩ පොඩ මේක ලිහෙන්න ගන්නවා. හොඳයි.
එතකොට සමිනහන්සේ තාපද පර්යංකේ ඉන්නකොට පර්යංකේ අත්දැකීම ඒක ඉතරක් යනකොට මම කිඳීම හැකිලිම කරන්නේ ඒක සිවුම් වෙලා යන බවක් වැටහෙනවා. පැයක් පමණ ඉන්න පැයක් ඉන්න පුළුවන්. සියුම් වෙන තත්ත්වයේ තමයි මට තියෙන අත්දැකීම. ඒක සියුම්
මට පාවු. ඔව් වැරද්දක් නැහැ. ඒ සියුම් මට්ටමේදීත් හිත නින්දට වට ගන්න නැතුව මේ සියුම් සියුම් ඒ පිම්බීම හැකිලිම ගැන අවධානයෙන් ඉන්න. දැන් මේ ගොරෝසු අරමුණේ ඉන්නවට වඩා පොඩ්ඩක් අමාරුයි සියුම් අරමුණේ ඉන්න එක. එකක් තමයි හිත විතර්ක වලට යන්න පුළුවන්. වෙන අරමුණකට පණින්න පුළුවන්. එහෙම නැත්නම් හිත නින්දට වැටෙන්න පුළුවන්. ඉතින් ඒවා ඔක්කොම වළක්වගෙන පුළුවන්ද මේ සියුම් අරමුණේ සිහියෙන් ඉන්න. ඒ සියුම් අරමුණට වෙන ඒ ඒ සියුම් අරමුණ හැසිරෙන හැටි දකින්න.
හොඳයි
තෙරුවන් සරණයි.
අපේ කෙනෙක් ඉන්නවා ස්වාමීන් වහන්සේ විපත් කරන්නද?
ඔව් කමක් නැහැ.
ශ්‍රී ලාල් පුරසේකර මහත්මයාට අවස්ථාව ලැබෙයි. මයික් එක අන්මියුට් කරන්න පුළුවන් දැන්? ශ්‍රී ලාල් ගුණසේකර මහත්මයා ඔබට අවස්ථාව ලැබෙනවා පැනේ ඉදිරිපත් කරන්න.
හොඳයි මම හිතන්නේ යා වාක්කාරී ප්‍රශ්නයක් තියෙනවා වගේ. එහෙමනම් අපේ අන්න තවත් එක්කෙනෙක් අත ඉස්සුවා.
එක ඩිවයිස් එකකින් එන්නේ ස්වාමීන් වහන්සේ අපි යොමු කරන්නේ නැහැ ඩිවයිස් වලින් එනේවා.
අපි අර නම මුලින් කියලා ඕනනම් අවසාන ප්‍රශ්න වශයෙන් අන්න දැන් ශ්‍රී ලාල් මහත්තයත් ඔන් කරගත්තා. ශ්‍රී ලාල් මහත්තයා ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
කරුවන් සරණයි ස්වාමීන් වහන්සේ කේටි ප්‍රශ්නයක් මේ දේශනාවෙන් මට අහන්න තියෙන්නේ. මට අද අහන්න ලැබුණා ඉගෙන ගන්න ලැබුණා අනුපාදා චිත්තස්ස විමුක්ඛෝ කියලා ස්වාමීන් වහන්සේ අන්තිමට ඉස්සර කරා එක වටිනා දෙයක්. මට ඒක අහද්දී මට හිතුණා මේ තවත් තැන් වල විස්තර කරන්නේ ස්වාමීන් වහන්සේ අර අකුප්පා චේතෝ විමුක්ති අර චේතෝ විමුක්ති බල සමාපති එකම තත්ත්වයද කියලා ඒකමද කියලා ඒ ඔබ වහන්සේ එතන විස්තර කරේ අනුපාදා චිත්තස්ස විමුක්ඛෝ කියන්නේ.
ඇත්තම විමෝක්ෂ ගැන පැතුංගාක් කියන්නේ ගැඹුරු දහමක් බුදුහාඳුරෝ දේශනා කරලා තියෙනවා. කියන්නේ මුලින් කෙනෙක් අත් දකින විමෝක්ෂ තුනක් පෙන්නනවා. අනිමිත්ත චේතෝ විමුක්තිය නැත්නම් අනිමිත්ත විමෝක්ෂය, අපනිහිත විමෝක්ෂය, ශුන්‍යත විමෝක්ෂය කියලා ඒ එක පැත්තක්. ඊට පස්සේ තව චේතෝ විමුක්ති පැත්තෙන් ඉදිරිපත් කරනවා මෙත්තා චේතෝ විමුක්ති, මුදිතා චේතෝ විමුක්ති, කරුණා චේතෝ විමුක්ති, උපේක්ඛා චේතෝ විමුක්ති කියලා ඒ වගේ අපමාන චේතෝ විමුක්ති පැත්තක් වෙනම කතා කරනවා. ඊට පස්සේ අනිමිත්ත චේතෝ විමුක්ති, ශුන්‍යත අපනිහිත කියලා ඒ වගේ පැති වෙනම කතා කරනවා. ඊළඟට ආකින්චඤ්ඤා චේතෝ විමුක්ති ඔය වගේ තව පැති කතා කරනවා. ඒ කියන්නේ ලොකු ඇතන ලොකු මාත්‍රිකාවක්. ඉතින් අර චේතෝ විමුක්තියක් කියලා කිව්වහම සංඥාවල පැටලෙන්නේ නැතුව සංඥා විරත් භාවයකට ගිහිලා සංඥා ඔක්කොම නිකන් ෂය වෙලා ගිහිල්ලා සංඥා බොඳ වෙලා ගිහිල්ලා හිතේ නිදහස් බවක්. හිත සංඥාවල පැටලෙන්නේ නැති ගතියක්. ඒ මට්ටම මූලික වෙනවා කියලා කියන්න පුළුවන්. හැබැයි ඊට පස්සේ තින් ඒත් එක්කම ප්‍රඥාව. ප්‍රඥාවෙන් නිදහස් කරනවා. දැන් සංඥාව ඔක්කොම බැහැර වෙලා ගිහිල්ලා අර වගේ නිදහස් වෙච්ච හිත ඇයි ආයෙත් ගිහිල්ලා පැටලෙන්නේ? ඒ ආයෙත් ගිහිලා රාග ද්වේෂ මෝහවල පැටලෙන්නේ කියලා අන්න විමසා බලන්න. අන්න එතෙන්දී ප්‍රඥාව මුල් වෙනවා. ඒ ප්‍රඥාවෙන් අන්න රාග ද්වේෂ මෝහ ප්‍රහාණය කරනවා. එතකොට අර පඤ්ඤා විමුක්ති චේතෝ විමුක්ති කියන එක බොහොම සමගාමීව යන ගතියක්, අත්වල් බැඳගෙන යන ගතියක් එහෙම තියෙනවා. ඒ නිසා මේක තින් ලොකු මාත්‍රකාවක්, අතිශය ගැඹුරු මාත්‍රකාවක්. ඒ නිසා විවිධ දේශනාවලදී බුදුරජාන් වහන්සේ මේවා ගැන ඉතින් සෑහෙන්න කියලා දීලා තියෙනවා. අර මෙතනදී මේ සූත්‍රයේදී ඉතින් අර තනි වචනයකින් කියන්නේ අනුපාදා චිත්තස විමුක්ඛෝ කියලා තනි වචනයකින් තමයි මෙතනදී කියන්නේ. නමුත් ඉතින් වෙනත් සූත්‍ර දේශනාවලදී මේවා තියෙන විවිධ ප්‍රභේද විස්තර කරලා තියෙනවා.
එහෙමයි
සර්. ඒ කියන්නේ සාමාන්‍ය මෙතනදී
කියන්නේ
සිතකයි අවසානය වගේම තමයි නේද? අවසානය කියන්නේ ඉතින් අපි මාර්ගයක් දියුණු කරද්දී, නුවණක් වඩද්දී, විපස්සනාවක් වඩද්දී අපි ළඟා විය යුතු පැත්තක් ගැන තමයි කියන්නේ. හොඳයි.
මේ තත්ත්වය ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ සමාධි, ඒ කියන්නේ චේතෝ විමුක්ති, ඒ කියන්නේ අනුපාදිත සිත් චිත්තස අනුපාදා චිත්තස විමුක්ඛෝ කියලා කොහම ඒකත් ස්වාමීන් වහන්සේ සමාධිමත් තත්ත්වයක්ද සංඥාවක් අඩු නැති
ඒක තමයි. දැන් ඒ ඒ විවිධ මට්ටම් ගැන කතා කරනවා. ඒ කියන්නේ මුලදී අපි හිතමු දැන් කෙනෙක් මෛත්‍රී භාවනාවක් වඩනවා. මෛත්‍රියක් වඩලා ඒකෙත් ගැඹුරකට ගිහිල්ලා හාත්පස පතුරවන්න පුළුවන් මෛත්‍රියක් ඇති කරගෙන කිසිම සීමාවක් නැතුව කිසිම පුජ්‍යල භේදයක් නැතුව හාත්පස පතරේන මෛත්‍රියක් වඩන්න ගත්තොත් ඒකට කියනවා මෙත්තා චේතෝ විමුක්තිය කියලා. ඉතින් එතකොට තියෙන තාම සමත මට්ටමක් ඔය කතා කරන්නේ. නමුත් ඉතින් ඒකේ තව එහාට යන්න වෙනවා විපස්සනා මට්ටමකින්. ඒත් ඒ මට්ටමත් ඒ මට්ටමත් තමයි කතා කරන්නේ අනිමිත්ත චේතෝ විමුක්ති, ශුන්්‍යත චේතෝ විමුක්ති එහෙම කියලා කතා කරන්නේ. එතකොට ඒකයි මම කිව්වේ මේක බොහොම පුළුල් මාතෘකාවක්. ඒ අර අතන තනි වචනයකින් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. හොඳයි, තේරුවන් සරණයි. හොඳයි.
අවසරයි ස්වාමීන් වහන්ස. මා වෙන නම දාගන්න බැරි වුණා. මම බුද්ධි කතා කරන්නේ.
හොඳයි, කියන්න.
ස්වාමීන් වහන්ස, ගැටලු දෙකක් තියෙනවා. එකක් අර අනිසිත ස්වභාවය කියන එක අත්දකිනවම ඒ වුණාට ඒකයි සිතුවිලි වෙන එකයි කලින් අත්දකිනකොට දෙකෙන් සිතුවිලි වලට අකමැත්තක් තිබුණේ නැහැ ස්වාමීන් වහන්සේ. නමුත් දැන් ළඟදී නැලත් එන සිතුවිලි වලට පොඩි අමනාපකතියක් තියෙනවා. ඒක නැතුව මට ඉන්න පුළුවන් නම් වගේ දෙයක් හිතෙනවා. අනිත් එක එහෙම ඒක කමක් නැද්ද කියන එකයි. අනිත් එක ඔය අනිසිත ස්වභාවය කියන එක ලබා ගත්තට පස්සේ කෙනෙකුට එයාට ඒකේ මේ අහිමි වෙන්නත් පුළුවන්.
ඒක තමයි. හොඳයි. අහිමි වෙන්න පුළුවන්. ඒ කියන්නේ තාම අපි ඒක රිවර්ස් නොවන මට්ටමකට තාම හොඳට වර්ධනය වෙලා නැත්නම් ඉතින් අහිමි වෙන්න පුළුවන්. ඉතින් ඒක තමයි මේක තව තව භාවිතා බහුලී කතා කියන මට්ටමින් අපි තව තව මේක දියුණු කරන්න අවශ්‍යයි. හිතට මේක හොඳට ආයේ gedara බවට පත් වෙනකන් මේක පුරුදු කරන්න අවශ්‍යයි. අපි හිතමු අපි දැන් මේ මට්ටම හඳුරගත්තේ පරියන්කේදී නම් ඊට පස්සේ ඒක අපි උත්සාහන්ත වෙනවා ඒක තව ටිකක් වර්ධනය කරන්න පරියන්කේදීම. විනාඩි 15ක්, විනාඩි 20ක්, 40ක්, 50ක්, 60ක් කසේ ඒ මට්ටම දැන් ඔන්න හිතට ටිකක් ඒත්තු ගැන්නුනහම එයාට තේරුනහම ඊට පස්සේ අපි උත්සාහන්ත වෙනවා මේක බැරිද මට සක්මනේදි ගන්න. දැන් එයා සක්මනේදි ගන්න උත්සාහන්ත කරනවා. සක්මනේන් සමහරවිට අමාරුයි. ගත්තත් තියෙන විනාඩි 5යි. කසේ එන්නේ එතෙන්දි වැඩි කර ගන්න උත්සාහ කරනවා. දැන් විනාඩි 10ක් සක්මනේදි ගන්නවා. විනාඩි 20ක් සක්මනේදි පවත් ගන්න උත්සාහ කරනවා. දැන් මෙහෙම මෙහෙම අන්න හිතට හොඳට මේක දැන් හුරු තැනක් කරලා දෙන්න. එහෙම හුරු තැනක් කරලා දෙන්න. ඔව් එහෙම හුරු තැනක් කරලා දෙන්න. අන්න දැන් ඊට පස්සේ යාට තේරෙනවා දැන් මේකයිල තියෙන දෙයක් මේකයිල නැති වෙන දෙයක් නේ මේකයිල තියෙන දෙයක් මේ ඉඳලා තියෙන්නේ මහා ප්‍රෝඩාවක ඉඳලා තියෙන්නේ මහා අවුලක මේක තමයි ඔන්න හිතේ ප්‍රകൃතිය කියලා අන්න වෙනත් දෘෂ්ටි කෝණයක් යාට තේරෙන්න ගන්නවා. එතකොට අන්න මේක නැති වෙන්න දෙයක් නැහැ මේකයිල හිතේ තියෙන දෙයක් මේක තමයි හිතේ ප්‍රകൃතිය මේක තමයි හිතේ ගෙදර කියලා අන්න යාට හොඳට ඒත්තු ගන්නවා. තාවකත් අහන්න තියෙනවද?
ඔව් ස්වාමීන් වහන්ස.
ඔව්.
එහෙනම් ස්වාමීන් වහන්ස.
එහෙනම් එහෙනම්.
ස්වාමීන් වහන්ස මම කතා කරන්නේ පරියන්කය සක්මනක් ගැන නෙවෙයි. සාමාන්‍ය එදිනදා දවස් ගත කරනකොට මට අර මේ අකමැත්ත කැමැත්ත ගැන තමයි මම කතා කරන්නේ ස්වාමීන් වහන්ස.
ඔව් ඒකේ වැරද්දක් නැහැ. ඒ කියන්නේ අපි කොහොමත් පොඩ්ඩක් මේ මෙබඳු ස්වභාවයක් හඳුනා ගත්තාම ඒකේ තියෙන යම්කිසි නවුම් බව නිසා ඒකේ තියෙන අපිටම ආතතියෙන් තොර බව නිසා එතන තියෙන සැහැල්ලුව නිසා ඒකට කැමැත්තක් ඇති වෙනවා. එතකොට ඔන්න හිත තේරුම් ගන්නවා මේ හිතුවිලියක් ඉන්න එක මහා වදයක් විතරක කරන එක වදයක් හිතේ සංඥා තියෙන එක මහා වදයක් කියලා. ඉතින් යාට ඒ කියන පොඩි නොරුස්නා ගතියක් පහළ වෙනවා. ඒකේ වැරද්දක් නැහැ. ඒක ඔක දිගට තව කරගෙන යනකොට ওই දෙකටම නිකම් මධ්‍යස්ත බවක් ඇති වෙවි. ඉතින් මුලදී ওই වගේ පොඩ්ඩක් මේ අර හිතේ පහළන විතර්ක ගැන නැත්නම් සිතුවිලි ගැන පොඩි නොරුස්නා ගතියක් පහළනවා කියන එක ඒක ස්වාභාවිකව සිද්ධ වෙනවා. ඒක එච්චර ගැටලුවක් නෙමෙයි.
එහෙමයි
ස්වාමීන් වහන්සේ. එතකොට ඊමගින් ඒ
කෙනාට අකුසලයක් සිද්ධ වෙනවද ස්වාමීන් වහන්සේ? නෑ අකුසලයක්
නෑ. අකමැත්තක් ඇති වුණාට ඉතින් ඒක ඉබේ ඇති වෙන අකමැත්තක් නේ. අපි හිතලා ඒ ගැන ද්වේෂයක් ඇති කරගෙන දත්මිටි කාගෙන වෛර කරගෙන එහෙම යන්නේ නැහැනේ. ගා හිතේ පුංචි නිකන් අමනාපයක් තියෙනවා. අයියෝ තාමත් මේ මට අතන ඉන්න බැරි වුණානේ. දැන් මේ ආයි මං ගිහිලා පැටලුණානේ කියලා නිකන් හිතේ පුංචි නිකන් තමන් ගැනම පුංචි කලකිරීමක්. තමන්ගේ තමන්ටේ තත්වය නිදහස් ස්වභාවය තාම පවත්ව ගන්න බැරි වීම ගැන පොඩි කනස්සල්ලක්. ඒක වැරද්දක් නෑ.
ඔව් පැටලෙනවා කියන්නේ ස්වාමීන් වහන්සේ ඒනේ සිතුවිලි මගේ පාලනයෙන් තොරයිනේ. ඉතින් ඒක එනවා 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 සමහරක් වෙලාවට එහෙමයි.
හරි. ඉතින් ඒක තමයි. ඒතකොට එනවා 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 ඊට ඒ වගේම යනවා යනවා යනවා.
ඔව්.
ඉතින් ඒක තමයි. අපි මේ තියෙන එන යන ස්වභාවය. ඒතකොට මේ එන යන ස්වභාවය හොඳට තේරුම් කරලා දෙන්න දෙන්න. ඒතකොට අපි මේකට දින බය ඇරෙනවනේ.
ඔව්.
ඉතින් බය ඇරුණාට පස්සේ මේවා නිකන් සාමාන්‍ය දේවල්. ඒතකොට මේවා අත්හැරලා දානවා. මේවා කියන්නේ එච්චර බයක් නැහැ. මේවා අපි තවදුරටත් යක්කු කරගන්නේ නැහැ. يعني හුදෙක් සිතුවිලි පමණයි.
ඊට
පස්සේ නිකන් අතහැරලා දානවා. ඊට පස්සේ නිකන් අර නියපොත්තෙන් කඩලා දාන මට්ටමට දාගත්පත් කරගන්නවා. ඊට පස්සේ යන්න අපිට වැඩි වැඩියෙන් මේවායේ තියෙන දුර්වල බව තේරුම් අරගෙන, මේවා තියෙන නිෂ්ඵල බව තේරුම් අරගෙන, නිස්සාරත්වයේ තේරුම් අරගෙන මේවා අතහැර දැමීමේ ශක්තිය තව තව වැඩි වෙනවා. ඊට පස්සේ යන්න හිතේ නිදහස පවත්වන්න පුළුවන් හැකියාව වැඩි වෙනවා.
එහෙමයි
ස්වාමීන්
වහන්සේ. පොඩක් ඉඳී දෙනවා.
හොඳයි. දෙකට කරගෙන යන්න මේ යන විදිය හොඳයි.
එහෙමයි
ස්වාමීන් වහන්සේ. හරි. අද අපිට ඉවර කරගන්න බැරි වෙනවා වගේ මේ තාත් එක්කෙනෙක් අත ඉස්සුවා.
කල්යාණීට අවස්ථාව ලැබෙනවා කෙටියෙන් ඔබගේ පැණියත් ඉදිරිපත් කරන්න.
හොඳයි. ඇහෙනවද ස්වාමීන් වහන්සේ?
ඇහෙනවා.
ඔව් අපිට ඇහෙනවා.
අවසරයි ස්වාමීන් වහන්සේ. ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. මම දිගටම දැන් අවුරුදු 6ක් හතක් භාවනා කරගෙන යනවා. ඔබ වහන්සේලාගේ බණ අහනවා, නිවෙන නිවාසනවා. මගේ ප්‍රශ්නේ තමයි මේ පරයන්ක භාවනාව, සක්මන් භාවනා දෙකම කරනවා මට පුළුවන් විදිහට. හදිසි බැල බහුල නිසා. මගේ ප්‍රශ්නේ මේ පාරක් භාවනා කරනකොට විශේෂයෙන්ම දේ පාන්දර නැගිටලා ආරාපානේ හොඳට සංසිඳිලා සමහරකට මේ ධාතු ලක්ෂණ පහල වෙනවා කියන්නේ ඇඟ හිරි වැටිලා ගිහින් මුළු ඇඟම තද වෙලා ඊට පස්සේ වේදනාවල් ඇති වෙලා නැති වෙලා ගිහලා ඒ ඔක්කොම ඉවර වෙලා අර අනිශ්චිත තත්ත්වයට වගේපත් වෙනවා හරිම සංසුන් මොනවාද ශුන්‍යතාවයක් වගේ කිසිම අරමුණක් නැහැ ඒක සාමාන්‍ය හිතාම මෙනින් යන්න පුළුවන්. එකම ප්‍රශ්නේ තමයි දැන් එහෙම සමහරවිට ඉතින් මට හිතෙනවා පැයක් විතර ඉතත් හිටියා කියලා. මුකුත්ම සද්ද මුකුත් සංඥාවල් නැහැ. ළඟදි ළඟදි මට තේරෙනවා එකෙන් නැගිට්ටට පස්සේ පරිවණිකන් අතිශයනිකන් නිබ්බිදාවක් වගේ තත්යකට එනවා. මේ ඒක තමයි මට ගොහතකින් අහන්න ඕන ප්‍රශ්නේ. මට සමහරවිට දැන් ඉඳ ගියාද කියලා හැබැයි ඉතින් ඉඳ ගිහිල්ලත් නෙමෙයි කියලා තේරෙනවා. මේ කලකිරීමක් පිටාවක් වගේ ඇති වෙනවා. හැබැයි අනිත් පැත්තෙන් හිතනකොට ඇඟට නිකන් හරිම කාය පස්සදී චිත්ත පස්සදී තියෙනවා. හරිම සතුටුයි හිතට. හැබැයි අතරතුර කලකිරීමකුත් තියෙනවා. gider කිසි වැඩක් කරන්න හිතෙන්නේ නැහැ. අර ඒ වගේ. ඒකට වහන්සේගෙන්
ඔව් වැරද්දක් නැහැ. ඔව් වැරද්දක් නැහැ. යන විදිය හොඳයි. ඒ කියන්නේ අපි ඔය වගේ يعني ඔය මට්ටම පසු කරනකොට නේද ඔය හරහා අපි අත්දැකීම් ලබනකොට නිකන් ඊට පස්සේ අර ඒ බන්දුවේ සමාධි ස්වභාවයේ හිටියාම ඒක අවසන් වුණාට පස්සේ නැගිටින්නවත් හිතෙන්නේ නැහැ. අයි වැඩක් පලක් කරන්නවත් හිතෙන්නේ නැහැ. ඇඟිල්ලක් හොල්ලන්නවත් හිතෙන්නේ නැහැ. එච්චරට නිකන් අර හිත කැමති උදේකලාව ඉන්න. හිත කැමති විවේකයෙන් ඉන්න. හිත කැමති මුකුත් නොකර ඉන්න. ඒ මට්ටම තියෙනවා. ඉතින් ඕක දිගට කරගෙන යන්න. ඕක ඔය වගේ දේවල් මගහැරිලා හිත සමනය වීමක් පස්සේ වෙනවා. ඒ නිසා එච්චර ගැටලුවක් කරගන්න නැතුව දිගට කරගෙන යන්න. සක්මනත් කරන්න. සක්මනේදී සැහැල්ලුවෙන් කරන්න. එච්චර ගැඹුරකට සමාධියට නොගියයි කියලා ප්‍රශ්නයක් නැහැ. සක්මනේ තිය දෙන්න.
යාපාද විතක් ඔය කාම විතක් ඔය එනකොට ටයික්මනින් අඳුරගෙන මේ වත්හල් දාලා මේ ධෛර්යයෙන් වැඩ කරගෙන යන්න ඕන කියන එක මේ වැඩි වී නැති යන දේවල් කියන එක හොඳට දැන් වැටහෙනවා. අපි වහන්සේට ගොඩාක් පින් මේ භාවනා අපිට කියලා දෙනවා.
හොඳයි. තෙරුවන් සරණයි. එවනම් පින්වත්නි අද අපි පැය දෙකකුත් විනාඩි 20ක වගේ කාලයක් ධර්ම සාකච්ඡාවේ සහ ධර්ම දේශනාවේ නිරත වෙලා තිනවා. අපි සියලු දෙනා එකතු වෙලා මේ අන්දමින් රැස් කරගත්තා වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු. සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය ඇති වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අපි එත්තවතාචාදී ගාථා සජ්ජායනා කරමු. එත්තවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මම් පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං පස්සෙන්තුම් වන්දිතුම් වරං චාරිපුත්තාදි තේරානං ආගතං පටිපාටියා සිසත්තා සීල දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
හොඳයි, සියලු දෙනාටම තෙරුවන් සරණයි.